සාමාන්‍ය ජීවිතයේදී කරන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් ඒ තුළ බාධාවක් නොවන ආකාරයට පහසු කමඨහනක් ලබා දෙන්නේ. කර්මස්ථාන කමඨහන කියන්නේ කර්මස්ථාන එකයි කියලා මත් දෙක ඇහුවා. කමඨහන කියන්නේ මොකද්ද කියලා මොකද මුදින විතර ප්‍රශ්නය. කර්මස්ථාන කියන වචනේ කෙටි සිංහල අර්ථය තියෙනවා කමඨහන් කියලා. කර්මස්ථානය කියලා කියන්නේ අපි විසින් නිවන් දැකීම සඳහා යමක් කටයුතුද අන්නේ කුමක පිහිල්ල කරන්න ඕනද කියලා අන්නේ පීතිය යුතු කාරණේටයි කියන්නේ කර්මස්ථානය කියලා. නිවන් දැකීම සඳහා අපි යමක් කර යුතු නම් අන්නේ කරන්න ඕන වැඩ පිළිවෙලට කියනවා කර්මස්ථානය. ඒක ඒ කාර්යයේ මුල් කරගෙන ඊට අනුකූලව කටයුතු කරගෙන යනකොට නිවන් දැකීම නැවති කාර්යය සිද්ධ වෙනවා. ඒකයි කර්මස්ථානය කියන්නේ. මේ කර්මස්ථානයකින් ධර්ම දේශනාවක් කරලා ඉතින් නිවන් දැකීමට හේතුකාරක වෙන විදිහේ ධර්ම දේශනාවක් කරලා පූර්ණ කරලා ඒ දේශනාවේ සාරාංශය කැටි කරලා ඉතින් යම් වචන මාලාවකට ගන්නවා. මේ කර්මස්ථානයේ කාගේවත් නෙමෙයි බුද්ධ දේශනාවයි. ඒක කැටි කරලා සාරාංශ කරලා තියෙනවා. සාරාංශය දී කරගෙන යනකොට ඉතින් අහගත විස්තරේ මතක් වෙනවා. යලි යලි ධර්මයේ මතක් වෙනවා ධර්මාවෝධින් රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ වීම ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඒකයි හරි මාර්ගය වෙන්නවා කියන්නේ. ඉතින් මේ වගේ දේවල් වල තියෙන කටේ තමයි ඔබ දැන් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ ගිහි පැවිදි දෙපාර්ශ්වයේ කර්මස්ථාන තිබුණා. ඒ කර්මස්ථාන වලදී ගිහියට දීලා තිබුණේ නැහැ මේ ගැඹුරු කර්මස්ථාන. ඒ කියන්නේ ලෝකෙම එපා කරන කොයි ලෝකවත් ඉපදීමත් එපා කරන අසාර ධර්මයක් කියලා වටහා දීලා ඒවෙන් වින් කළා දාන කර්මස්ථාන දුන්නේ අනාගාමි අරිහත් කියන්නේ මේ දෙපැත්තේ යන අයට. සෝවාන් සකෘදාගාමි කියන මට්ටමේ අය තමයි ගිහි ජීවිතය තුළ කාම භෝගී ජීවිතයක් ගත කරගෙන දැහැමින් සාමයෙන් ජීවත් වුණේ. ඒ අරදුන කර්මස්ථාන අර ගැඹුරු මේවා නෙමෙයි. හැබැයි නිවන් දකින්න බැරි ඒවා නෙමෙයි. සෝවාන් වෙන්න සකෘදාගාමි වෙන්න ඇති. එතෙන්ට අවශ්‍ය කරන කර්මස්ථාන. මේ ලෝකෙ මොනවා අල්ලා ගත්තා. මේවා හරයක් නෑ කියන මූල ධර්මයේ වටහා ගැනීම මුල් අවස්ථාවේ අවශ්‍යයි. හැබැයි වටහා ගත්ත පළියට මේවා මිදිල යන්නේ නෑ. මිදිල යන්නේ කර්මස්ථානයේ වළනකොට හිත එකින් එක සුද්ධ වෙලා සුද්ධ වෙලා යනකොට මිදිල යන්නේ. කාර්මයේ දැන ගැනීම තමයි සෝදාපන්න ඵලයටපත් වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් බණක් අහලා දැනගන්න ඕනේ අපි විසින් බැසිය යුතු අන්තිම තීරණය නම් මෙන්න මේකයි කියන නිගමනේ. එහෙනම් මේ නිගමනේ එනකන් විතරක් අපි බණ අහගන්න ඕනේ ඉතින්. අහනකොට දකිනවා මේ කාම ලෝකය කියන්නේ මෙන්න මේකයි, රූප ලෝකය කියන්නේ මේවයි, අරූප ලෝකය කියන්නේ මේවයි. මේ සත්වයේ සැරිසරන්න තියෙන ලෝක ටික මෙච්චරයි. මේ එකකවත් අපිට අල්ලගන්න වටිනා දෙයක් හොදයි කියලා අල්ලගෙන නිගමනය කරලා හිත තියාගෙන වටිනා දෙයක් මෙතන නැහැ කියලා. අපි ওই ටික දකින්න ඕනේ. ඒ ටික අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ මූලික වශයෙන්. ඒ හැම බණක්ම අහනකොට ධර්මයක් අහලා සෝවාන් වෙනවා කියන්නේ එතනින්පත් වෙනවා. එතනින් යම් කිසි දවසකදී තීරණයක් එනවා. බණ අහනකොට තීරණයක් එනකම් බණ අහන්න ඕනේ. ඒ තීරණේ කාගේවත් තීරණයක් වෙලා නැහැ. ඒක සොයන් තීරණේ වෙන්න ඕනේ. බුද්ධි ගෝචර තීරණේ වෙන්න ඕනේ. ධර්මයේ අහලා ධර්මයේ තුලින් වැහැපු තීරණේ ආව නම් හරියට. නැක නැතුව. එතෙන් පටන් ඔහු සෝතාපන්න. සෝතාපන්න කියලා කියන්නේ අමුතු જાතියක මේ උඩ යන එකක්වත් නැතුව මේ අමුතු જાතියේ ඉන්න එකක්වත් නෙමෙයි. අමුතු જાතියේ සම්වැදිලා හිටන් දවස් 7ක් 8ක් ඉන්න පුළුවන් එකකුත් නෙමෙයි. සෝවන් වෙනවා කියන්නේ. ධර්මයේ අහලා ධර්මයේ තුල හරිය වැටහෙනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැති වෙලා යනවා. වෙන බහිඳ තීරණයක් නැති වෙනවා. කවුරු මොනවා කිව්වත් මොන විදිහේ කෙනෙක් මොන විදිහෙන් පරමවන්න හැදුවත්. එයාට බහිඳ වෙන තීරණයක් නැහැ. වෙන තීරණයක් කාටවත් දැනු දෙන්නත් බෑ. අන්න එහෙම දහම අවබෝධයක් තියෙනවා. මෙන්න මේ අවබෝධය ලැබුණාට පස්සේ එයා කිසි කෙනෙක් දසමාර සේනාවක් එකතු වෙලා මුළු ලෝකෙම එකතු වෙලා ඕක නෙමෙයි ඇත්ත මෙන්න මේ කරපන් කියලා කියවලා වෙන වෙනම ගන්න බෑ. ගන්න එකක් නැහැ. අපි දුම මෙහෙම දෙයක් පොඩි නිකන් උපමාවක් අරගෙන. එකතු කරන ක්‍රමයේ පෙන්ලා දීලා කියනවා මේ ගණන් එකතු කරන්නේ මෙහෙමයි. 2යි 2යි එකතු කරපුවාම 4 ඉන්නේ මෙහෙමයි. ඉතින් 8යි 5යි එකතු කළා 13 ඉන්නේ මෙහෙමයි. ඉතින් 6යි 6යි එකතු කරාම 12 ඉන්නේ මෙහෙමයි. කොහොම කෙනෙකුට ගණන් හදන ක්‍රමයේ කියා දෙනවා. ආ මේක එකතු කරන හැටි දැන් මට තේරෙනවා. කෙනෙක් කියනවා. දැන් එයා කියනවා 25යි 25යි 50යි. එකතු කරලා බලන්න ගියා යාම එකතු කරලා කියනවා 25යි 25යි 50යි. දැන් තේරෙනවාද එකතු කරන හැටි? දැන් ඉතින් එයා කියනවා ඔව් මට දැන් තේරෙනවා. දැන් කියනවා ඕක කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. ඔය ඔලෝ මොටොලි කියන කතා අහන්න එපා. 25 25 60යි. ඉතින් ඕක තේරුම් ගන්න බැයිද උඹට? යකෝ 25 25 60යි. එයා අපිට මොකද ගන්න අපි ගන්න తీරනේ. ආනහන එකන අපි රවට්ටන්න හිතාගෙන හරි කමන්නේ නැහැ. ලොකු පඬිතුයෝ මහා විද්‍යා ගණන් විසාවදී ගණන් ගියා 25 25 60යි. ඔක්කොම කිව්වෝ. තොපි ඔක්කොටම මොලේ නැහැ වැරදි. කියලා අපි යන්නේ නැහැ. තොපි ඔක්කොටම එකතු කරන හැටි වැරදි. අපි ඔය తీරනේ ගන්න නැහැ. කොහොමද 25 25 60 වෙන්නේ? කමේද වෙලා වෙන්න බෑනේ. දැන් මටද වැරදිලාද? කොහොමද මට වැරදි? මම ක්‍රමානුකූලව මම මේ මේ ක්‍රමයට ගැලපෙන්න තියෙන කන්නේ මේ කියන්නේ. දැන් මොන පඬිතුයෙක් ගාතේ යාර 25 25 60 කියලා ඔප්පු කරවන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවද ලෝකෙ? ඒ ලෞකික උපමාව. යන් ලෝකෝත්තරත්වයටපත් වෙනවා කියන්නේ මේ කාගේවත් කියමනක් අහලා ඒක විශ්වාස කරන එකක් නෙමෙයි. මේක ධර්ම න්‍යායයක් තියෙනවා. යම තේරුම් ගන්න යම් න්‍යාය ධර්මයක් තියෙනවා. මෙන්න මේ න්‍යාය ධර්මයට අනුකූලව හරියාකාරෝයි න්‍යාය ධර්මයේ හරියාකාර තේරුම් අරගෙන ඒකේ පිළිතුර ගත යුතු තීන්දුව තීරුම් ගත්තා නම් ආන් යාර වෙන ගන්න තීන්දුවක් නැහැ. යං කිච්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන මෙන්න මේ තීරණේ එනවා. මෙන්න නිගමනය. මේ ලෝකේ යම් ධර්මයක් පහළ වෙනවද හට ගන්නවද? ඒ හැම එකක්ම සැරිසරන වටිනා එකක් නෙමෙයි. එහෙම හරි සැරිසරන හරියා කියවේ නැහැ. ඔන්න අන්තිම තීරණේ ඉන්නේ. ওই තීරණේ එන්නේ මොකෙන්ද කියලා ඒකට අවශ්‍ය කියන පසුතලේ තමයි යදානිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන මේ සිද්ධාන්තේ. යමක් කැමති හේ නැද්ද ඒක දුකයි. යමක් කැමති හේ නැත්නම් දුක නම් ඒව අසාරයි. දැන් මේක ඇත්තද මේ න්‍යාය ධර්මයේ තේරෙනවද? නේද යමක් කැමති හේ තියෙනවා නම් දුකද නැද්ද? කැමති නැත්නම් සැප වෙනවද? අපි කැමති යමක් යම් තේ පවත්තන්න. ඒක එහෙ පවත්තන්න ක්‍රමහතාවක් කොහොමවත්ම නැත්නම්. ඒක මේ අතුරු කරන් ගියොත් ඒකාන්තයෙන් සැපට ඉන්න තියනවා කියලා ඉතත් ඊයේ ඉඳපිට. ඒ නිගමනයක් කරන්න පුළුවන්. කොච්චර ආසා කළත් ඒ ආසා කරන දේ කැමැතිසේ නැත්නම් ඒ පස්සේ ගියොත් කැමැතිසේ නැති නිසා මේකෙන් දුකක් විඳින වෙනවමයි කියන එක අපි තේරුම් ගන්න වෙයි. වෙන තීරණයක් ඒයි. දැන් පුද්ගලයේ බොහෝම ආසයි හොඳ ලස්සන ගෙයක් හදාගෙන හොඳ සුන්දර ජීවිතයක් ගත කරන ලස්සන ගෙයක මේ වෑන් දාලා ඔක්කොම කරලා යාකරසියා කරලා ඉතින් ඔක්කොම කරගෙන ඉඳ අපිට ඒකේ මනෝරාජ්‍යයක්ම වගේ ඉන්නවා. දැවර කැමැතිද? හරි කැමැති. හැබැයි ඕක ඉන්නකොට කොයි විලාකරේ මහා කුලයක් ආවම පොළොව ගන්නට පස්සේ ඔය ගහගෙන ගියනවා ඔය ගේ කල්ලෑඳක් පුළුවා. ඒකට කැමතිද? ඒකට නම් කැමති නෑ. ගෙට කැමති. මහා සොලිසුලයක් ඇවිදලා වහලි ගලවගෙන යන්නත් පුළුවා. එහෙම නෝ කැමතිද? අය ඒකට නම් කැමති නෑ. හැබැයි ගෙතේක සිද්ධ වෙන්න පුළුවන් සොලිසුලයක් ආවොත් වෙන්න පුළුවන් දෙයි පුළුවා. ළඟ තියෙන ගහක් මහා සොලිසුලයකට කලාවට ගැට පොඩි ලෑඳ බෙයිද වහලි? පුළුවා. ඉතින් ඔබ අකමැති කියනනම් ඒක වුණොත් එහෙම නොවේද ඔබ? ඉතහා සුරිසුරයක් කැවිදilla. කලාගෙන විදිනා සුරිසුරයක් ආවොත් මම කැමති නෑ මගේ ගෙයි වහලේ කැඩෙනවාට. එහෙනම් කැඩෙන්න නම් එපා. මම මොන යාඥා කළත් මොනවා කිව්වත් සුරිසුරගේ තාවත කලාගෙන යන්නේ නැහැ. දැන් ඒතර හරියනවාද කිව්වේ? මම කැමති හේ නැත්නම්. නමුත් අපි කොච්චර ඒ ඇදී අල්ලගත්තාම කැමති හේ නැති දෙයක් අල්ලගත්තා නම් අපි ඔගේ ඒක ගණන් ගන්න නැතුව කැමති හේ පවත්තන්න නම් බලන්න. අපි මේ බලාපොරොත්තුව ඉක්ම ගිහිල්ලා. ඒකට උරුමේ ඒකට සිද්ධ වෙනකොට ඉතින් අපි කැමතිද? ගෙට ආසා කළේ යම් තරමකට ගේ කඩා වැටෙනවා තියෙන දුක දෙයක් නෙවෙයි. ඒකම ලොකු ඉන්නේ. මම ඕක තමයි ලොකු ගියක් හැදුවේ නැත්තේ. යන්නා පැල්කොටුවක් අතර හිටියේ ඒකයි ඌ ඉනා වෙනා එක පැත්තකට. ඒක මිනිහ. මේ දෙවිනි හදන්නා මේක කැන්නේ හින්දා මට මේකට මහන්සි වෙලා ලොකු කරලා හදන්න ඕනේ නැහැ. කැන්නොත් තාම මම දවස් දෙක තුන යන්නේ මර පැල්කොටිය හදාගන්න බැරි. මිනිහ එතන ඉන්නවා. ඒ හින්දා මිනිහ හැදුවේ නැහැ කි. තාම එකෙනෙක් හදනවා. ආව සිරිසිරියක් හදාගෙන ගියා. අර මහගෙයි වහලෙක් ගහගෙන ගියා. පැල්කොටියේ වහලෙක් ගහගෙන ගියා. දැන් මහගේ හදාගත්ත වෙන එක බලාපොරොත්තු වෙනවා මට හරි සුන්දර ලෝකයක් මම මවාගෙන මෙච්චර වේදන් කරලා මෙච්චර මහන්සිලා මම ගේ හදලා ඔක්කොම කරගත්තා කියලා ඒකේ වහල කියන්නේ කිව්වොත් ඒ මිනිහා දින මනසමකත් ඕක දැනගෙන මම දන්නවා මේ පැත්තේ වහලවල් ගහලා වැඩක් නෑ ඔය ලොකුට මිසු ගහගත්තාද මට තේමෙන් නැති වෙන්නේ ඉන්නේ වහලයක් ගහන්නේ අන්තන් තේමෙන් නැති හිරියත් ඇති මොකද කොයි විදිහරි ඔක යන්න පුළුවන් වහල් ගහගෙන හරි විදිහට සුලිසුලකට ආවොත් යන්න පුළුවන් ඒ වුණත් මට වහන්තියක් නෑ නේ ආයතන ඩීටියක් වෙන පොඩි වහලයක් ගහගන්න එක ඔය જાති මිනිහා එහෙම එකක් හදාගෙන නැතිව දෙන්නගේ වහල් දෙක යන දැන් දෙන්නම ආ පොඩි එකක කැමති නැතිනත් එයා දැනගෙන ඉන්නවා කැමති නැති ලෝකෙ මට ඕන විදියට පවත්තන්න බැරි නිසා මං අමතර මහන්සි වෙන්නේ නැතුව මගේ වැඩේ කරගන්න මටම තියාගෙන ඉතරක් මං ඒ මට්ටමේ සැරසෙනවා කියේ දැන් මම නම් ඔබ දන්නවා ඒකේ තමයි ලොකු විවල් හදන්න ගියේ නැත්තේ දැන් මිනිහත් පැත්තේ ඉන්නවා ගේක බහලා කියලා මිනිහත් එහෙම කතා කරනවා අනේ මට වෙච්ච දෙයක් මෙච්චර සල්ලි බිඳන් කරලා ණය වෙලා මෙච්චර ණය වෙලා මේ වහලි ගහන්න මෙච්චර ගාණක් ගියාද ලක්ෂ මෙච්චර ගාණක් ගියා මේව ගහ මේ ගැලුවේ එයා දුක් වෙනවා අර මිනිහා පැත්තේ ලයින්ලා ගියා මම ඔබ තන්නේ හිත තමයි ඕන කරේ පොයි පොල්ලද ගියා කියලා නම් මම හිතියා දැන් මම ওই ලොකුර කරන්න ගියා ඇත්තේ ඒකයි මං දන්න කොයි වෙලාවෙ මේකට සුදුසුලන් එනවා ආව වෙලාව කවිචිලාගෙන ගහගෙන යනවා ඒකනේ මම සත්‍ය නැති ඉන්නේ මට නම් මේ පාඩුවක් නෑ එහෙනම් එයාට අර කැක්කුවේ නෑ දැන් මේ වහල් ටිකක් ගහගෙන එකෙනේ හොඳින් ඉඳ හිතුවා වැඩි ආසාවදීන් ඉඳ හිතුවා එයා වැඩි දුක් විඳිනවා ඒක හැටි දැනගත්ත මනුස්සයා වැඩි කරගන්න අවශ්‍ය නිසා යමක් කරගත්තා නම් ඒ කරගෙන ඒ මට්ටමේ හිටියා එයාට අර කම්පැනි නෑ මෙන්න මේ වගේ මේ ලෝකේ කොතන මොන දේ ගත්තත් ප්‍රියයි මනාපයි යහපතයි කියලා. ඔය අල්ලගන්න හැම දෙයක්ම ඔය જાතිය අප්‍රමාණ බාධා කම්පට් වලින් පිරලා තියෙනවා. කොයි මොහොතේ ඒවට ඒ જાතිය එකක් පහළ වෙයිද දන්නේ නැහැ. එහෙම තියෙන ලෝකයක් බව දැනගත්තාම ඉබඳු ලෝකයක මහා ලුකුර හිත බැඳගෙන මං අහවල් විදිය කෙනෙක් වෙන්න ඕනේ, අහවල් විදිය තත්වයකට එන්න ඕනේ, අහවල් විදිය කෙනෙක් කියලා වැජඹෙන්න මේ අදහස් නැතු වෙලා. එහෙම අදහස් දෙමින් ඒ වෙන දෙකට සම්බන්ධ වටනාදයක් නැහැ කියලා දැනගත්තා. අන්න ඒ දැනගෙන සම්බන්දා නිරෝධ ධම්මන්ති. මෙයා මේ සැරිසරන්න මෙයා රවුම් ගහන්න ඒවා නෙමෙයි, වටිනා ඒවා නෙමෙයි. මොකක් නිසාද? මේවා ස්වභාවය මෙන්න මේකයි. කැමැති සී නැහැ. ඒක දකින්නවා. කැමැති නැති බව කවුරුවා කිව්වට නෙමෙයි. අපිම සිහි කරන්න ඕනේ. කොහොමද කැමැති? කය කැමැති සී තියෙනවද? තිබිච්ච කෙනෙක් ඉන්නවද? අපේ අම්මා තාත්තා හිටියා, ආච්චි ආතා හිටියා. ඉතින් ඒ ළඟේ තව එහා හිටපුන නතබනතක ඉඳගිරි ඉඳාදී වගේ කිනු මහා පරම්පරාවක් හිටියා. මේ දෙහා කාලයක් තිබුණා. ආයි ඔය බුදුහාමුදුරුවෝ වැඩ හිටියා. තව හිටපු එකේ කිනා සාතුරුවරු හිටියා. ඉතින් මා ලෝකෙ පිළිගත මහ රජවරු හිටියා. සක්විති රජවරු කියලා පොරසක් හිටියලු. කවුරු අපි දන්නේ හිටපු අය හිටියා නම් ඒක කොහොමද? නෑ ඒගොල්ලන්ගේ කිසිම බලයකට පුළුවන් වුණාද කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා කියන එක නතර කරගන්න. එක්ක කැඩලා බිඳලා විනාශේලා ගිහිල්ලා. එක්ක කඩා බිඳ විනාශ කර දමලා. කොච්චර රක්ෂණය කරගෙන පෝෂණය කරගෙන හිටියත් බාධකයක් නැහැ. ඒකේ උරුම කැඩීමක් බිඳීමක් විනාශය වෙතන ඒකට පත් වෙලා. එහෙනම් ඒව එකක්වත් අද නැහැ. නෑ ඉදා තිබිච්ච හරි හම්බ කරපුවා, හදාගුවා, කරපුවා කියපුවා. ජීවත් වෙන හදාගත්ත සුන්දර ලෝක එකක්වත් අද නැහැ. එහෙනම් මොකද සිද්ධ වුනේ? ඒ හැම එකටම ගෝචරන උරුම ධර්මතාවයක් තියෙනවා. යමක් හටගත්තා නම් විපරිණාමයටපත් වෙලා තමන් කැමති ආකාරයෙන් පවතින්න නැතුව වෙනස් වෙනස් වෙලා ගිහිල්ලා ඒක වැසිලා යනවා. ඒ ආකාරයෙන් පවතින්නේ තමන් කැමති කොහොම පවතින්නේ. ඒකට පත් වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නෙවෙයි, අපේ වැඩක් නෙවෙයි. අන්න ඒක ධර්මතාවය. මොනේ ධර්මතාවය තේරුම් ගන්න ඕයිද? ධර්මයේ තෝරා ගත්ත කෙනා උදේදී. ධර්මයේ දැක්කා නම් ධර්මයේ තෝරා ගන්න ඕනේ. තේරලා තියෙන්න ඕනේ. ඉතින් ධර්මයේ කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන මේ සූත්‍ර පිටකේවත් නැහැ, පාලි භාෂාවත් ඕවා නෙමෙයි ධර්මයේ කියන්නේ. ওই ධර්මයේ තමයි මේ ලෝකෙට වෙන එක දකින්නේ. මේ ලෝකෙ කියන්නේ මොකද්ද? ඒක හැදිලා තියෙන්නේ කොහොමද? හදාතනික දේවල් වලින්ද? වැදගත් දේවල් වලින්ද? ඒකේ අන්තිමට වෙන්නේ මොකද්ද? අපි කැමතිසේ පවතිනවාද? මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර අගහම ලෝකෙ හැටි දැනගත්තාම ලෝකෙ පිළිබඳ ධර්මයේ දැනගත්තා. මෙන්න නිවන් දකින්න අවශ්‍ය වෙන ධර්මයේ. ලෝකෙ කියන්නේ මෙහෙම එකක්. දැන් ඉතින් ওই ධර්මයෙන් ඇලපිල්ලක් පාපිල්ලක් අයින් කරන්න පුළුවන්ද? කිසිම පගාවකට ලෝකකමකට සා කපටියකට පුළුවන්ද අයින් කරන්න? කොහොමද ඒක අයින් කරලා වෙන එකක් කරන්නේ? හා ඔබ ගිහිල්ලා හිටන් කියාවන් ඔබ මේ ලෝකෙ පිළිගත්ත මිනිහා. ඔබට මෙච්චර කෝටි මෙච්චර දෙන්නා. ඔබ ගිහින් ඉතාව ඔය කැඩෙනවා කියන එක බොරු, බිඳෙනවා කියන එක බොරු, ඔවා විනාශ වෙනවා කියන එක බොරු කියලා කොහොම හරි ඔබ මිනිස්සු ඉදිරියේ දාපන් ඒකට. ඔය කියන කට්ටිය. මේ පුළුවන් ද කරන්න ඇවිත්. අපි අර පොත වෙනස් කරලා මෙහෙම ගහපන් කිව්ව කරන්න බෑ. ඒක නම් අපිට ගන්න ඕන තරම් කලේ. ඔය පොතේ අකුර වෙනස් කරලා මේකට මේ පදේ දාපන් ඔය අනිත් පොත් ටික ඔක්කොම ගෙතුවලා හංගලා එතන. එහෙමත් කරමු උපක්‍රම කරන්න පුළුවන්. හැබැයි ලෝකේ කැඩෙනවා, බිඳිනවා, විනාශ වෙනවා, කඩනවා, බිඳිනවා, විනාශ කරනවා, කොච්චර රක්ෂණය කරගෙන පෝෂණය කරලා කැඩී බිඳී විනාශ වෙනවා කියලා මෙහෙම එකක් කියනවා. ඔන්න ඔක නැති කළා වරෙන්. ඔය අදහස වෙනස් කළා වරෙන් පුළුවන් ද කරන්න? ඒකට නම් කිසිම පගාවක් දීලවත් මොන જાතිය මිනිහෙක් කියලාවත් මේ ලෝකේ කාටවත් වෙනස් කරලා මොන පඬිතුමෙක්වත් කරන්න විදිහ වෙනස් කරන්න බැරි එකක්. මේක තමයි ලෝකේ ධර්මතාවයේ ධර්මයේ හැටියට දැක්කාට පස්සේ ඔහු අධර්මයකට දාන්න බැහැ කියන ඕකයි. හැබැයි පොතේ නම් පුළුවන්. ඔය පොතේ තියෙන ධර්මයේ කියලා ගත්ත මනුස්සයන් නම් ඔය වැඩි අධර්මයක් කළේ. අපි පොතේ තියෙන අපි ගන්න ත්‍රිපිටකේ විතරයි අපි අහල් පොත් බලන්නේ. අපි බලන්නේ මෙච්චර අපි පොත් විතරයි පිළිගන්නේ. ඔය જાතිය කියන මනුස්සයන් නම් පුළුවන් ඔය පොතෙන් හැරි වරද්දලා දාලා ඒ වැරදි දෘෂ්ටියෙන් ඉගෙන ගන්න එකද? ඒකද මේකද හරියට සැක ඇති කරවන්න වෙන එකක් පිළිගන්නන්න ක්‍රම තියෙනවා. නමුත් ලෝකේ කාටවත් වෙන නුවන්ට ගෝචර වෙන යම් ධර්මයක් තියෙනවා. ධර්මී කියන්නේ මේ ලෝකේ දරණ හැටි. කොහොමද දරන්නේ ලෝකේ? යමක් යම්සේ දරනවාද? යමකී යම්සේ දරනවාද? අන්න ඒක දැනගත්තාම කියන ධර්මයේ දැනගත්තා. දරණ හැටි දැනගත්තා. දැන් ලෝකේ දැනගන්න. ලෝකේ හැටි දැනගන්න ඕන. ලෝකේ කියන්නේ මෙහෙම එකක්. ඒ ලෝකේ හැදෙන්නේ මෙහෙමයි. ඒ ලෝකේ හැටි මෙහෙමයි. ඒක දැනගත්තා නම් ලෝකේ ධර්මතාවය දැනගත්තා කිසිම කෙනෙකුට ඒක වෙනස් කරවන්න බෑ. ඒක හටගන්නේ මෙහෙමයි, ඒක නැති වෙන්නේ මෙහෙමයි. නැති කරන ක්‍රමයේ දැනගත්තට පස්සේ. ඒ ක්‍රමයේ නියම සිද්ධාන්තයක් නිසා. ඒක වෙන හැටි තේරුම් ගත්තට පස්සේ. ඒක එහෙම නෙමෙයි මෙහෙමයි නැති වෙන්නේ කියලා තව එකක් වෙන්නත් බෑ. ඔය නැති වෙන්නේ නෑ කියලා කලු කවුරු කිව්වා? ඒක විශ්වාස කරන්න හේතු නෑ. අනිත් චතුරාර්ය සත්‍ය දකින්නවා කියන්නේ ධර්මයේ දකින්නවා කියන්නේ ඕකයි. ඉතින් චතුරාර්ය සත්‍ය දකින්නවා කියවහම පොත් සීමා කරගත්තොත්, අකුරු සීමා කරගත්තොත්, භාෂාව සීමා කරගන්න කිව්වොත් එහෙම සම්පූර්ණේනේ කරපිට. වෙන පැත්තක ඉන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ එකම භාෂාවක් අත් ඉගෙන ගන්න වරෙන් මගේ බලහරි ගැතිනවා. එහෙම දේශනාවක් තියෙනවා. මගේ වන සිංහල මේ තේරෙන්නේ පාලි දන්නා විට විතරයි කියලාවත් බුදුරණාහි එහෙම වෙන් කළා. මගේ වන තේරුම් ගන්න මෙන්න මේ භාෂා ශාස්ත්‍රය ගෙනින්න වරේ, මේ පාලි ගෙනින්න වරේ, එදාට අයිබර මං කියන බණ තෝරා ගන්න පුළුවන් කියලා එහෙම එකක් බුදුරණාහිගේ දේශනාවේ කොතනකවත් තියෙනවා. එහෙම ඉගෙනගෙන අපු කෙනෙකුට බණක් කියලා තෝරලා දුන්නේ. අකුරා ජීවිතේට කියවලා නැති, ලියලා නැති දැසිදස් සම්පූර්ණ දාස ආදී කොටස් ඒ කාලේ හිටියා. අකුරා කියවන්න අයිතියක්වත් තිබුණේ නැහැ සමාජයේ. කාලි මේ කියන්නේ ඒ කාලේ හිටපු ඔය පුණ්ණා දාසි වැනි අය. ඔය සුනීත සෝපාක වගේ හිටපු වහල් වැඩ කරපු වහල්ලු එදා හිටියේ. ඒගොල්ලෝ ඔය තත්ත්වයේ වස්නේ මේ ධර්මාභෝධය ලබා ගත්තේ මොනව ඉගෙනගෙද? ඉගෙන ගන්න කාලයක් තිබුණාද? හත් අවුරුදු පුංචි දරුවෝ සුනීත සෝපාක කියන පොඩි අය. දැන් හත් අවුරුද්දේ ළමයා එදා මොකද කළේ? අසුචි කත්යක් දා වල වට පිටාව අතු ගෑවා සුද්ධ කළා. මේ වහල් වැඩ කළා හැදොල් දරුවෝ. ජීවිතයේදී ගණකට දෙන හිතක සාධනීයම තමයි නීමේ තිබුණේ බැරිලා හරි හොරෙන් හරි අකුරු ඉගෙන ගත්තොත්. ඒ දරුවිට නීතිය තරම් බලවත්. යම් කිසි පහත් පෙළේ කෙනෙක් යම් ශාස්ත්‍රයක් මේ ශාස්ත්‍රයක් ඉගෙන ගත්තොත් එහෙම බමුණාගේ ශාස්ත්‍රයක් ඉගෙන ගත්තොත් හොරෙන් හරි ඉගෙන ගත්තා නම් එහෙම. දැනගත්ත ගමන් මොකද ඒක නීතිය තිබුණේ රාජ්‍ය නීතිය හිතක සාධනම මරණයටපත් වෙවි. සම්පූර්ණ තහනම් ඉගෙන ගැනීම. උන්ටයි තිය වැඩ කරස මිස කිසිම ශාස්ත්‍රයක් ඉගෙන ගන්න අයිතියක් දුන්නේ නැහැ. එහෙම කාලයක් ඉතින් ඔය කාලෙකදී මොනවා අකුරක්වත් ඉගෙන ගත්තේ දැනගත්තේ නැතුව හිටපු. ඔය කතා කරන දෙයක් අහගත්ත තේරුම් ගත්ත මත්තමේ හිටපු. ඔය සුනීත සෝපාක වගේ අය. ඒ හත් අවුරුදු මත්තමේදීම අරිහත්ත්වයට පත් වෙනවා බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන. අර දාසියෝ ඒ වන අහලා සැරෙන්දෙකි. සෝවාන් ඵලයට පත් වුණා. පත් වෙලා තමන්ගේ ඉන්න පිරිසට බණක් කියුවා. දැන් පුණා දාසි ධර්මයේ ඉගෙනගෙන ගිහිල්ලා ඒ මාලිගාවේ හිටපු අනිකාට බණ කියලා එයා සෝවාන් ඵලයට පත් කළා කියලා තියෙනවා. එතකොට මොන කොහොමද ඒක මොනවද කිව්වේ? මොන භාෂාවද ඉගෙන ගත්තේ? තව කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වෙන්න බණ කියන්න පුළුවන් දක්ෂතාවයක් ලැබුවේ කොහොමද? මොන භාෂාවද ඉගෙනගෙන? දැන් මෙන්න අවබෝධ කරගන්න දහමක් තියෙනවා. දැන් ධර්මයේ කියලා කියන පොත්වල ලියා තියෙන ඔය අකුරු ටික නෙමෙයි. අපේ හිතට එකඟවම ගන්න පුළුවන් දෙයක් දිනා මේ ලෝකේ යම දරන්නේ කොහොමද? මොනවද මේ ලෝකේ හැදිලා තියෙන්නේ? මේ ලෝකේ හැදිලා තියෙන ඒවා කොහොමද පවතින්නේ? ඒවට උරුමය මොකද්ද? මෙන්න මේක කියනකොට තේරුම් ගන්න මොන භාෂාවෙන් වුණා කවන්නේ අර තේරෙන භාෂාවෙන් කියා දෙන්න පුළුවන් නම් අදහස තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ අදහස තේරුම් ගැනීම යම් කෙනෙක් ඔය ටික තේරුම් ගත්තා නම් මේ ලෝකේ කොතන මොනව හටගත්තා සදාතනික වස්තුවක් අතින් තියෙන හේතුවක් කවදා හරි හටගත් එක තමයි ලෝකේ විද්‍යාමාන වෙන්නේ. මොනව හරි නිකන් හටගන්නේ අහම්බෙන් හටගන්නේ විදියක් නැහැ කිසිදෙයක්. මොනව හරි හේතුවකින් හටගන්නේ. හේතුවකින් හටගත්ත යමක් ඇත්නම් එතන පටන් ගන්නේ ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ தත්ති කවදාවත් ඒ හැදුණු ආකාරයෙම පවතින්නේ නැහැ. ඒ වෙනස් වීම අපි කවුරු කැමති වුණත් අකමැති වුණත් ඒ කැමැත්තක් අකමැත්තක් අහලා සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක තමයි ඒකේ නියම ධර්මයේ. ඒකේ උරුමය ඒකයි. නිසා ඒකේ ස්වභාවය මොකද්ද? කොච්චර මොනවා කරත් විපරිණාමයටපත් වෙනවා. ඒත් ඒකේ தත්ති වෙනස් වෙලා වෙලා ඇස්සලා ගිහිල්ලා. ඒ தත්යෙන් ඒක පවත්තන්න බැරි දාර පතලේ කැඩලා විදිය වෙනස්ල යනවා. කොච්චර හැකගෙන පෝෂණය කරගෙන හිටියත් ඒකේ සියුම්ව සිද්ධ වෙන්නා වූ විපරිණාමික ධර්මතාවය විනාශ කරන්න කාටවත් බෑ. මේක පැත්ත. අනික ඔය අතරතුරදී ඔය හටගත් ඒවා එක කඩන්න විදිහට විනාශ කරන්න පුළුවන් යම් පිරිසකට. ඉතින් නැත්නම් කැඩෙන්න විදිහට විනාශ වෙන්න පුළුවන් යම් මහබ්බ මොන වෙන සිද්ධි වෙලා. එහෙම නැත්නම් කොච්චර හක්ෂණේ පෝෂණය ගත්තා ඒකේ උරුම අවසින් තියෙන කැරිය විදිහ විනාශ මේකේ උරුමයි කවදා හරි එක වෙනවා. ඔහොම නොවන දෙයක් මේ රෝගේ පෙන්වන්න කිව්වොත් මොන පඬිතියෙකුට කොහොම හිතුවත් අහවල් දෙයට එක වෙන්නේ නැහැ කියලා පෙන්වන්න බෑ. ඔප්පු කරන්න බෑ. තමන්ගේ මනසට ගෝචර නැති අහපු සිද්ධියක් අරගෙන කියන්න පුළුවන්. මෙහෙම දෙයක් අහවල් කෙනාට වෙන්නේ නැහැ කියලා. ඒ කවුද? අයගෙන හිතන්නේ වාගේ අර පොඩි. හැබැයි එතන තමාගේ මනස තමා රවට්ට ගන්න හිදී. දැන් මේ නිසා යම් කිසි දෙයක් අපිටම ඔප්පු වෙනවා. ඒක යමක් එහෙම වෙන්නේ නැත්නම් ඒ වෙන්නේ නැත්තේ මොකද්ද? යමකින් යම සිද්ධ වීමෙන් හටගන්න යමක් තියෙනවනේ. ඒකට ඔය ටික උරුමයි. ඒබඳු ආකාරයට උරුම ඒදී කරන ධර්ම න්‍යාමයක් නියමයක් තියෙනවා. අන්නේ නියමේ නම් වෙනස් වෙන්න හේතු නැහැ. ඒ නියමයේ කියන්නේ ද්‍රව්‍ය වස්තුවක් නෙමෙයි. හටගත දෙයක් නෙමෙයි. හටගන්න හැම දෙයක්ම මේ නියමයට අනුවයි හටගන්නේ කෙරෙන්නේ පවතින්නේ ඔකම වෙන්නේ. හටගත යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙලා වෙනසෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒ හටගත් දේවල් තුලින් තමයි ඒ ධර්මතාවය දකින්නේ. ඒතර බලාගෙන පරිශන කරගෙන යනකොට පේනවා ඒ ධර්මතාවයෙන් පිටපැනපු කිසිම වස්තුවක් විද්‍යාමාන වෙලා නැහැ. දකින්න තැනක් නැහැ. හටගත්ත හැම දෙයකටම ධර්මතාවයක් වශයෙන් ඒ නියමේ ක්‍රියාත්මක වෙනවා. දැන් මෙන්න මේ කියන නියමයේ සදාතනිකයි. දැන් මෙන්න මේ නියමයක් තියෙනවා. හොඳක් කළොත් හොඳට අනුකූලව ඒකට හොඳ දෙයක් සිද්ධ වෙනවා. නරකක් කළොත් නරකට අනුකූලව ශක්තියක් ගොඩනැගිලා අනුකූල නරක දෙයක් සිද්ධ වෙනවා. මේක නියමයක්. මෙන්න මේ නියමයේ මේ කාලේ තිබුණා විදිහට අගිල පිළිගන්න පුළුවන්, මේ කාලේ නැහැ විදිහට නම් පටන් ගත්තේ කියන්න පුළුවන්. එහෙම එකක් ඒ නියමයට කතා කරන්න බෑ. දැන් අපේ මහත්මයා ඉතල ඇවිත් ඒ වගේ ඒ ගැන අහු කරද දැන් දෙවියන් වහන්සේ කියන කතාව ගැන වචන කියන ඔන්න නියමයක්. හැබැයි ඉතින් ඒ දැන් ওই ක්‍රිස්තියානි ධර්මයේ දරන ඒ පින්වත් පිරිසවත් දෙවියන් වහන්සේ හඳුල්ලා නැහැ මෙච්චර තමන්ගේ වණ කියලා. දෙවියන් වහන්සේ මේවා කියලා පුදුලක් තියා හිතා ගන්න. පුදුලත් ඒකට දෙවියන් වහන්සේ කියන්නේ නැහැ කියලා බයිබලෙන් සඳහන් වෙලා තියෙනවා. සර්වයාප්ත බලවේගයක් කියලා. ඒ කිව්වේ තේරුම් ගන්න නැතුව පුදුලක් තියෙම ගන්න. අරගෙනලා තමයි එයා මැව්වේ කොහොමද? එයාට එයා කැඩෙන්නේ බිදෙන්නේ නැද්ද? එයා විනාශ වෙන්නේ නැද්ද? ඇයි එයා ගැන හිතන්න එපා කියන්නේ? හිතන්න එපා කියන්නේ පිළිලානේ. හොඳට පැහැදිලිව වෙනවා තියෙනවා ඒක කරා ශක්ති විශේෂයක් නැහැ යම්කිසි නියමයක් ධර්මයක් කියලා. සාධාරණිකයි කිව්වෙත් ඔන්න ඕකයි. එහෙනම් කර්ම විශේෂය කියන එක කර්ම බලය ක්‍රියාත්මක කරන ආකාරයක් තියෙනවා නම් මේ නියම ධර්මයේ අහවල් කාලේ තිබුණේ නැහැ කියලා අපිට නිගමනය කරන්න හේතු නැහැ. අයිකත් නුඹන්ට ගෝචරයි. හටගත්ත යමක් ඇදිලා විදිලා විනාශ වෙන ධර්මතාවයක් තියෙනවා. අහවල් කාලේ ඉඳන් එහෙම එකක් තිබිලා නැහැ ලෝකෙ කියලා යමක් පැවතුනා කොයි කාලේ හරි. එදා පටන් ওই ධර්මතාවයට විනාශ වෙලා හටගත්ත දෙයක් නොකැඩී නොබැඳී විනාශ නොවි පවතිනවා කියන ධර්මතාවයක් ගම් කාලෙක තිබුණයි කියන්නේ. ඔප්පු කරන්න කිසිම සාධකයක් ලෝකෙ නැහැ. මේ හටගත්ත දෙයකට උරුමයක් තියෙනවා කැඩී බිඳී විනාශ වී යාම. ඒකට උරුමයි. මෙන්න ධර්මය. අනාදී පටන් ගා අනාදී ධර්මයන් උසිරි තියෙ කියලා බයිබලෙ කියනවා. ඔන්න එකතරා ධර්මතාවයක් තියෙන අනාදී පටන්. ඉන් ඒ ධර්මතාවයේ ක්‍රියාත්මක කියන පටන් ගත්තාම යහපත කළොත් යහපත, අයහපත කළොත් අයහපත හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අනේ හේතුඵල ධර්මී. ඔය හේතුඵල හටාව යම හට ගන්නවා නම් ඒ අනුව විද්‍යාමාන වෙනවා. විද්‍යාමානෙට ඒ හේතුඵල න්‍යාය ධර්මයක්. කවුරුවත් හදපු එකක් නෙමෙයි. පුද්ගලයෙකුත් නෙමෙයි. අනේ නියමයක්. ඔය නියමේ අහවල් කාලේ තිබුණා අහවල් කාලේ නැහැ කියන්නත් බෑ. ඒක සදාතනිකයි. ඔන්නෝගර කියන දෙවියන් වහන්සේ සදාතනිකයි කියලා. නමුත් ඒකක් කියවද දන්නේ නැහැ දෙවියන් වහන්සේ සදාතනිකයි කියනවා පුද්ගලයේ සදාතනිකයි කියලා ගන්නවා. දෘෂ්ටියක. මේ මොනව කරන්නේ? තමන්ගේ ධර්මයේ තමන් දන්නේ තුබන කියන්නේ ගියහම ඉතින් ඒ බණව කියන්නේ කොහොමද? අන්න ඒක තමයි හොයලා වැඩක් නැහැ කිවිද කර්ම විශේෂ හොයන්න එපා කිව්ව ඔන්නෝකටයි. සදාතනික දේ පිළිවන්නේ නුවන්ටම ගෝචර වෙනවා. මෙහෙම නියම ධර්මයක් තියෙනවා ලෝකෙ විද්‍යාමාන. හැබැයි මේ ධර්මය කියන්නේ ද්‍රව්‍ය වස්තුවක් නෙමෙයි. සියුම් හෝ ද්‍රව්‍යයක් නෙමෙයි. ඇහැට නොපෙනෙන හෝ ද්‍රව්‍යයක් නෙමෙයි. හටගත දෙයක් නෙමෙයි. යමක් හටගන්න වෙන ක්‍රම රටාව. මෙන්න මේ ක්‍රම රටාව ලෝකේ කවදාවත් වෙනස් වෙලා නැහැ. පාපයක් කළා දිව්‍ය ලෝකෙ ගියා ඒ පව් බලෙන් ගියා හිටන් කියන්නේ කෙනෙක් නැහැ. එහෙම රටාවක් නැහැ. එහෙම දැකපු කෙනෙකුත් නැහැ. දැකෙන රටාවකුත් නැහැ. පිනක් කරලා ඒ පිනේ මේ පුණ්‍ය ආනිසංස වශයෙන් ගන්න අටවහ නරකයේ බෙදලා ඉන්නවා කියන්නේ එහෙම එකක් වෙන්නේ නැහැ. වෙන්න හේතු නැහැ. මිනිහෙක් වශයෙන් මනුෂ්‍ය ගුණධර්ම වලපු කෙනෙක් ඒ හේතුවෙන් අන්න තිරසනෙක් වුණා කිව්වොත් ඒකට හේතු නැහැ. එහෙම දැකපු දිවසකුත් නැහැ. තිරසන් වැඩ කළොත් තිරසනෙක් වෙනවා, මනුෂ්‍ය වැඩ කළොත් මනුෂ්‍යයෙක් වෙනවා, දේව වැඩ කළොත් දෙවියෙක් වෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා. අන්න නියම ධර්ම නියමයි. අන්න ධර්ම නියමයි. ඉතින් මේක සදාතනිකයි. මේක අහවල් කාලේ මෙහෙම නෙමෙයි තිබුණේ වෙනස් වෙලා තිබුණේ කියලා ඔප්පු කරන්න සාධකයක් නැහැ. බතු මේක මෙහෙම නෙවෙයි වෙන විදිහට කියන සාධකයක් නැහැ. දැන් මේක මේ විදිහට මෙ නෙවෙයි වෙන්නේ වෙන විදිහට කරන්න පුළුවන් කියලා පුද්ගලික ගැන හරි බලය ගැන කියන සාධක නැහැ. එහෙනම් මෙන්න මේකට කියනවා නියමයක්. මෙන්න මේ නියම ධර්මයේ තේරුම් ගත්තාම ওই ධර්ම නියමයේ තේරුම් ගත්තා. ඔන්න ඕක දැක දරගෙන ධර්මයේ දැක්ක. යෝ ධම්මං පස්සති කියන්නේ දැනයි. අනිදාගේ ධර්මයේ දැක්ක අපි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති යමේ ධර්මයේ දැක කරපති බුදුන් දකින්න. අනේ දකින්නේ නැහැ. මේ හේතුඵල න්‍යාය දැක කරපති ධර්මයේ දකින්න. ඉතින් ඔය ක්‍රම දෙක තේරුම් ගන්න ඕනේ. ඔබ තියෙන වෙනද? ඉතින් මේක තේරුම් ගන්න බැරි නම් තමයි අපිට මේක පරිලව ගන්න වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේක හරියට තේරුම් ගත්තා නම් යම් කෙනෙක් අන්තිමට බලවන්න පුළුවන් ද මේ කැඩෙන විදිහේ විනාශන ලෝකේ තැනක් තියෙනවා එතන හිටවන් කියේ. එතන හොඳයි කියලා පිළිගනි කියේ. හරියට දැකලා තිබුණා විද්‍යාවෙන් ඒක. එහෙම තැනක් පිළිගන්නන්නේ මේ ලෝකේ පැවැත්ම තුළ පුළුවන්. අහවල් දෙව්ලෝ, අහවල් ස්වර්ගයේ, අහවල් ස්ථානයේ පැවැත්මක් තියෙන තැනක් තියෙනවා. අන්න එතන සදාතනිකයි. ඒක තමයි හරි. අනික කොහොම හරියන්නේ නැහැ කියලා ඒ පැවැත්ම තුළ ওই ධර්ම නියාමයේ ඕකනා. ඕක විරුද්ධව මොකද්ද පණවන්නේ? එහෙනම් දුකක් නැති කැමැතිසේ නොපවතින කැමැතිසේ පවතින දෙයක් ලෝකේ පවත්තන්න පනවන්න වෙයි නා. පැවැත්ම තුළ එහෙම එකක් නැත්නම් ධර්මතාවයේ ගෝචර නම් හරි විදිහට කැඩලා බිඳලා විනාශ වෙලා යන. කැමැතිසේ නොපවතින ධර්මතාවයේ සියල්ල ගෝචර නම්. ඒබඳු ගෝචර ලෝකයක් තුළ යම් තැනක් විමුක්තිය වශයෙන් පැවැත්මේ පනවනවා කිව්වොත් මේක විද්‍යාවෙන් නම් ඥානයකට ගෝචර එකක් වෙන්න බෑ. එහෙනම් අවිද්‍යාවේ නිගමනයක් නම් කරන්න පුළුවන් පැවැත්ම තුළ යමක් පැනෙවි. දැන් මේ ලෝකේ යම් තාක් පහළම දාර්ශනිකය බුදු පියාණන් වහන්සේ හැර ඒ මාර්ගයන් ගමනය කරා වූ බුදු පසේ බුදු ආදී මහරහත් ආදී වශයෙන් ඒ හැර එතන දේශනා කළේ බුදු පියාණන් වහන්සේ නම අනිකයි පසේ බුදුනාත නමක් නෝ දේශකයෙක් නෙමෙයි. ඒ නිසා යම් දේශනාවක් පැවැත්වුවා වූ ශාස්ත්‍රවරු අතරේ මේ පැවැත්ම තුළ හරයක් නැහැ කියන පැවැත්ම දැකලා සියල්ලම ඒ නිසා මේ ලෝකේ අල්ලන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම තැනක් නැති නිසා කියලා අත්තරින්න වැලි මිදියාමයි සැනසුම කියලා පෙන්නපු එකම එකිනෙක ඉන්න ඒ විද්‍යාව වෙන්නව කෙනා එදා බුදු පියාණන් වහන්සේ කිව්වා. මේට අමතරව කොච්චර ශාස්ත්‍රවරු හිටියත් ඒගොල්ලෝ පෙන්ලා තියෙන්නේ මේ සිය පැවැත්මේ සියලු තැන ওই ස්වභාව ධර්මයේ යුත්තයි කියලාවත් පෙන්ලා නැහැ. කොරසෙන් කොරද එහෙමයි කියලා තියෙනවා. එන ඒකච්ච සාස්වතවාදී. ඒ අදිමයෙන් කොටසක් සාස්වතයි කොටසක් ඉතිරයි. ඔය කොටසක් තමයි ওই විදිහටපත් වෙන්නේ. ඊවගේ අදහසක් පෙන්ලා තියෙනවා. නමුත් යථාර්ථයේ ගැලපෙන්නේ නැහැ. නැ විද්‍යානුකූල ධර්මානුකූල හරියාකාරව දැකලා හරියාකාර ධර්මයක් මෙන්න මේ හේතුවට යමෙක් දේශනා කළා කිව්වනම් ශාස්ත්‍රවරු දෙන්නෙක් ලෝකෙ පෙන්නන්න අද වෙනකන් නැහැ. එකම ශාස්ත්‍රවරයයි ඉන්නේ. එදා බුදු පියාණන් වහන්සේ. තව ශාස්ත්‍රවරයෙක් ඒ ධර්මයේ ඒ ආකාරයෙන් පෙන්නපු කෙනෙක් නැහැ. අනිත් සියල්ලෝම සමාන ධර්මයක් පෙන්නනවා. කොතන හරි වැදගත් වෙනා හොඳ තැනක් තියෙනවා කියලා එකක් තියවෙනවා. ඒවල කියන බ්‍රාහ්මණ සදාතනිකයි. අන්න හින්දු ආගම. හින්දු ධර්මයේ කියන ඒ වගේම වැදගත් වෙන අපේ ලන ස්වර්ගයේ සදාතනිකයි. තව පිළිසක් කියේ. එහෙම එකක් වෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔය වගේ එක එක අදහස් ගන්නවා. විමුක්තිය හැටියට පැවැත්ම පෙන්නනයි. ඒ පැවැත්මක් හැබැයි නම් එකාකාරව පවතින්නේ නැහැ, කැමැතියේ පවතින්නේ. ඒක ධර්මතාවය, ඒක හිමුවයි. ඒක එහෙම නෙමෙයි කියන්නේ. කැමැතියේ පවතින්නේ නැති දයන්ට අපි ගියා නම් කැමැතියේ පවත්ව ගන්න. අපි දුකෙන් බේරලා ඉන්න පුළුවන් කියලා, අසහනෙන් බේරලා ඉන්න පුළුවන් කියලා කියන දෙනක් ඉතින් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා නම් යම් සාහනයක් දැනතිල්ල අපි කැමැතිසේ නොපවතින දෙයක තුලින් අපි එතන ගිහින් එල්බගෙන එතන පිහිටලා අපිට කැමැතිසේ ජීවත් වෙන්න නැති දෙයක් තුලින් ගියාම ඒකට පත් වෙනකොට අසහනයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ හේතු නැහැ. දුකෙන් මිදෙනා දුකක් නැතුව ඉන්න පුළුවන් කියන හේතු නැහැ. දැන් දුකක් අසහනයක් නැතුව ඉන්න කියන අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට නම් අපිට ප්‍රතිඵලය ඕනි. පැවැත්ම තුළ ඒකට තැනක් නැහැ කියලා දැනගත්තාට අන්න බුදුදහම තුළ යථාර්ථය දැනගන්න. එහෙනම් ඊට පස්සේ එයා එක දැනගත්තේ කාගේවා කියවනකට නෙමෙයි. මේ දේශකයා මෙහෙම විශේෂ පිළිගත යුත්තේ කියලා එහෙම නෙමෙයි. තමන්ගේ නුවණටම ගෝචර කරලා විමසලා බලනකොට ඒක එහෙමමයි කියලා වැටහුණා. අන්න එහෙමමයි කියලා වැටහුණා නම් ඊට පස්සේ ආයි ඒක වෙනස් කරන්න බෑ. ඒ වැටුනේ තමන්ගේ තමන්ට ගෝචරේ නුවණට, ඥානෙට. ඥාන අන්න බුද්ධිදාර බුද්ධ කිව්වේ ඒකයි. බුද්ධ ධර්ම කියන්නේ ඔන්න ඕකට. බුදුහාමුදුරන්ගේ ධර්මයේ බුද්ධ ධර්ම කිව්වොත් මේක හරියන්නේ නැහැ. බුද්ධියේ ධර්මයේ බුද්ධ ධර්ම ඒ බුද්ධියේ ධර්මයේ තමයි මේ මහත කාලයක් වෙනකොට නැන්නේ මේ 2500 ඉතිසෙල්ල සිද්ධාර්ථ ගෞතම කියන බුදු උන්වහන්සේ කියන උන්වහන්සේ දේශනා කළේ. ඔය බුද්ධියේ ධර්මයේ ඊටත් ඉස්සර මේ බුද්ධාන්තරයේ ඉතිසෙල්ල කාශ්‍යප කියලා බුදු ගණන් වහන්සේ නම සාතුරු උන්වහන්සේ නම දේශනා කළා. ඔය බුද්ධියේ ධර්මයේ ඊටත් ඉතිසෙල්ල කොණාගමන කියලා සාතුරු උන්වහන්සේ නම දේශනා කළා. ඔය බුද්ධියේ ධර්මයේ ඊටත් ඉතිසෙල්ල කකුලන්ත කියලා සාතුරු උන්වහන්සේ නම දේශනා කළා කියලා. ඒ දේශනා කරු වෙන සාතුරු උන්වහන්සේලා එහෙමයි පෙන්නන. ඒ බුද්ධියේ ධර්මයේ දේශනා කරපු නිසාම ඒකට ගෝචර කරපු ධර්මයේ දන්න නිසාම ඒ බුදුන් කියලා අපි උන්වහන්සේටත් හැඳින්වෙනවා. දැන් විද්‍යාවේ ධර්මයේ දේශනා කරන නිසා විද්‍යා ගුරුවරයා කිව්වා වගේ. බුද්ධියේ ධර්මයේ දේශනා කරපු එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ කිව්වා. නම පුදුර බුද්ධියේ ධර්මයේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. නමුත් ඒ නිසා අපි ආදේශ කරපු නමක් විතරයි ඒක. දැන් නියම බුද්ධ කියන්නේ මොකද්ද? සත්‍යයක් ඇතනම් යම් දෙයක සත්‍ය අවබෝධයෙන් සත්‍යයක් කරා තීරණයක් වෙනවා. අන්නේ සත්‍යමේ තීරණය බුද්ධ. ඒක කාගේවත් නෙමෙයි. ඒ සාස්ත්‍රුන් වහන්සේලාගේ නෙමෙයි. කපුසන්ද සාස්ත්‍රුන් වහන්සේගේ බුදුන් වහන්සේගේ පොඩකට තියලා කපුසන්ද කියනවා සාස්ත්‍රුන් වහන්සේගේ නෙමෙයි. කොණාගමන කියන ලෝතුන් ලෝකාග්‍ර සාස්ත්‍රුන් වහන්සේගේ නෙමෙයි. කාශ්‍යප කියන තුන් ලෝකාග්‍ර සාස්ත්‍රුන් වහන්සේගේ නෙමෙයි. ගෞතම කියන තුන් ලෝකාග්‍ර සාස්ත්‍රුන් වහන්සේගේ නෙමෙයි බුද්ධ. ඒ බුද්ධර අයිතිකාරයෙක් නැහැ. කවදා හරි ප්‍රඥාවේ අගතෙන්පත් වුණා නම් ওই බුද්ධ වැටහෙනවා. අන්න බුද්ධ අවබෝධ කරගන්න. අන්න අවබෝධ කරගත්තට පස්සේ ලෝකයා ඒ අවබෝධ කරගත්ත උත්තමයන් වහන්සේට ආදේශ නමක් කරනවා ඒ බුද්ධ දුන් උත්තමයන් වහන්සේ බුදුන් වහන්සේ. ඒ නිසා තමයි කිංතේ වක්කලිමින පූති කායි දිසෙනියෝ ධම්මපස්සේ සෝමපතිය වක්කලිමි කුණු කායි දැකලා බුදුන් දකින්න බෑ. මේ ධර්මයේ දකින්න. ධර්මයේ තුලින් බුදුන් දකින්න කියලා කියන්නේ තොන්නෝක. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. හැම එකක්ම තේරුම් ගන්න ඕනේ විදියට. අන බුද්ධ කියන්නේ බුද්ධියට ගෝචරන අග්‍රතම නුවණට ගෝචරන තීර්ණේ සම්මතේ. සම්මතේ මේකට කියන්නේ තීර්ණ සිද්ධාන්තේ. අන්නේ සිද්ධාන්තේ අපි තා පිළිහියොත් බුද්ධි ගෝචරවම ගිහින් පිළිඳන්න ඕනේ. ඒක කාගේවත් නිගමනයේට කාටවත් වහලලා කාටවත් විශ්වාස කරලා යන්නේ එකක් නෙමෙයි. තමාට හොඳ සීනුවට ගෝචරලා නුවණින්ම බහින තීර්ණය. මෙන්න මේ වඳ පළවෙනි සීලනේ තමයි. මේ ලෝකෙ මොනව හදගත්තා. විපරිණාමයටපත් වෙලා වෙනසිල යනවා. කැමතිව බවතින්නේ. ඒක රවුම් ගහන්න වටනව නෙමෙයි. ඒවා සැරිසරන්න සැනසිල්ල හොයාගෙන සැරිසරන්න ඕවා වටින්නේ. ඔන්න අදහස. ඔය අදහස අවංගව ආවන යම් කෙනෙකුට. දැන් එයාට කිව්වොත් කැමති නැද්ද දෙවිලෝකෙකින් දෙවියෙක් කියලා ඉන්නේ. යකෝ මොඩේ ඉන්නම අදහස ගතර කවන්නේ. මට වැරද්ද තියෙනවා මම ඔක දැකලා තියෙන්නේ. වැරද්දක් නැහැ කියලා. මොනවා කරන්නේ? ඔය කොච්චර ඉපදිලාද? වැරද්දක් වෙලා තියෙන්නේ. තව ගියත් ඔච්චර නේ. මේ සදාතනික දෙවියෙක්ද? මොකද මම සදාතනික දෙවියෙක් කොහෙද ඉන්නේ? කොහොමද එහෙම කෙනෙක් වෙන්නේ? කොහොම සදාතනික අතර පත් වෙනා කියන්නේ කොහොමද එහෙම කොහොමද එක වෙන්නේ හේතුව කියන්නේ මේ ලෝකේ එහෙම එකක් පෙන්වන්න පුළුවන් සදාතනික දෙයක් එහෙම එකක් වෙන්න බැයි නේද ඕක මුඹුලා දෘෂ්ටියක් නේද අදහස් කවුරුවා කියපු එකක් මේක කිසිම ඥාන ගෝචර අදහසක් නෙමෙයි නේ සදාතනික දෙවියා කියන කතාව ආ තමයි තව තේරුම් ගන්න පුළුවන් හැබැයි මේ දේව ආකර්ෂණය දායක මේ ආගමෙන් විරුද්ධව කතා කරනවා නෙමෙයි ඒ ආගමේ කිව්වේ දෙවියෙක් ගැන නෙමෙයි ඒ කියන්නේ ආදේශ කරන නමක් විතරයි ඔය තියෙන්නේ ඔය තියෙන ධර්මතාවය ගැන කිව්වේ ධර්ම 20ක් තියෙනවා කර්ම 20ක් තියෙනවා ඒ කර්ම 20යි ධර්ම 20යි කියන එක සදාතික ධර්මතාවයයි ඒ විශේෂයට අනුකූලව තමයි ඒව ක්‍රියාත්මක වෙන්නේ ධර්ම 20ක් තියෙනවා යම හටගත්තා නම් විපරණාමයටපත් වෙලා වෙනසිල යනවා ඒ වගේම යම හටගත්තා නම් කැමැතිය පවතින්නේ කැමැතිය පවතින්නේ නැති එක හැටි දැන් ඒකේ ධර්ම හටගන්නේ ඒව හැටි මේ හටගන්න ක්‍රම හතාවක් තියෙනවා ඒක සදාතික සිද්ධාන්තයයි ඒ සිද්ධාන්තය වෙනස් කරන්න මේක තමයි නියමයේ කියන්නේ ඒ නියමයේ කවද හැදුනේ කියන්නේ බෑ නියමයේ ලෝකේ කවද තිබුණේ එදා වටන් තියෙනවා ලෝකේ කොච්චර කාලයක් තියෙයිද එදා වෙනකන් තියෙනවා ඉතින් අපිට වැඩක් නෑ ලෝකේ කවදා යන තිබුණාද ලෝකේ කවදා යනකන් තියෙයිද කියන එක වැඩක් නෑ මොකද කවදා වටන් තිබුණාද කියන එක නෙමෙයි අපිට දැන් දුක දෙන්නේ අසහනිය දෙන්නේ කවදා යනකන් තියෙයිද කියන එකත් නෙමෙයි දුක අසහනිය දෙන්නේ දැන් අපි යමක් වරද්දලා හිතන නිගමනයකින් බැහැගත්තා නම් ඒ වරද්ද නිසා අපිට දුක අසහනිය විඳින්න වෙනවා අපිට උන ප්‍රතිපලී දුකෙන් අසහනිය විඳින්න නම් අන්නේ වැරද්ද හරියට හදාගෙන යථාර්ථය දැනගත්තා නම් දුකෙන් අසහනිය දැන් මිදෙන අපේ ප්‍රශ්නේ ඉවරයි මෙන්න යථාර්ථේ. ඉතින් මේ මූල ධර්මයේ හරියට තේරුම් අරගෙන මේ ලෝකේ මට නම් පතන්න දෙයක්. කවුරු වෙන්නද? කවුරුනොත් සැනසෙල්ලේ ඉන්න පුළුවන්ද? කවුරුනොත් මට විමුක්තිය ලැබුණා කියලා සැනසෙන්නද? කොහේ කියන්නේ හටගත්තන විපරණාවිතවත් වෙලා වෙනසෙන යම් දෙයක් තුල. කැමැතිය නොපවතින දෙයක් තුල. ඔය බලාපොරොත්තුම කොතනද ගිල්ලකලා තියන්නද? බ්‍රහ්මත්වයේ තියන්නද? දෙවියෝ කියන තැනට තියන්නද? මනුස්ස කියන තැනට තියන්නද? ලෝකේ කවුරු වෙන මොන දව්‍ය වස්තුවක් අල්ලගෙන මෙතන හිටියොත් මම මේ දැනසිල්ල හම්බිනවා කියලා කියන්නද? කියන්න තැනක් නැහැ. එහෙනම් මොකද්ද ගන්න තීරණේ? තිබ්බ දැනෙන්නේ අසහනේ නා. තිබ්බොත් නේ අසහනේ වෙන්නේද? පොතරවා සිට තිබෙන්නේ නැහැ කොහෙද යන්නේ? අතරින් එරි මිදි ගියාට පස්සේ කවුද අසහනේ මිදි? එහෙනම් අසහනේ දුර වෙනද? අන්න නිවන දැක්කා. එහෙනම් ලෝකේ අනාතත් දැක්කා. නාතත්වේ නිවන කියලා දැක්කා. අන්න අනාත නාත දැක්කා නම් බුදුන් දැක්කා. අනාත නාත බුදුන් වහන්සේ කිව්වේ අනාත නාත කියලා කිව්වේ තවනම බුදුන් වහන්සේ පෙන්නන්නේ නේ අනාත නාතයන් වහන්සේ දැක්කයින් ලෝකේ අනාතයි කියලා දැක්කා අතහරින් වැලි මිදි කෙලවර කිරීම විතරක් නාතත්වයක් වෙන්නේ නැහැ කියලා දැනගත්තා. ඔන්න පළවෙනි ධර්මයේ පහළ වුණා නම් එයා බුදුන් දැකලා ඉවරයි සෝවන් වෙලා ඉවරයි. එයා වෙනස් කරන්න කාටවත් බෑ. එයා කම්මොන ධර්මකටවත් ආයිනේ අන්‍යාගමකට කියන්නේ මොන එකකටවත් ඒක දෘෂ්ටියක ලබ්ධියට එයා පටලවන්න බෑ. පැටලෙන්නේ විදියක් නෑ. මොකෙන් පටලවන්නද ඊට පස්සේ? මෙන්න මේකයි යථා ධර්මයේ ධර්මයේ දැක කියන්නේ ඕකයි. මෙන්න මේක දැනගත්තට පස්සේ හැබැයි අපි දැන් දැනගන්නකම් අපි ආවේ ඔබ දැනගත්තේ නැති වැඩ පිළිලා පස්සේ. ඒක තමයි අවිද්‍යාව වැඩ පිළිලා කියන්නේ. ඒ අවිද්‍යාව වැඩ පිළිලේ තමයි අපි දැන් ඉඳ වෙලා තින්නේ ওই දැනගත්ත සත්‍යෙට සම්පූර්ණපත් වෙනකම්. සම්පූර්ණ එතනපත් වෙනහම අතහැරි ගියා නොහැරි ගියා මිදි ගියා කෙලවර කරා ආයි ගතයි හිතයි දෙකම පවත්තන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් දුක පවතින යමකද? ඒකේ නිදහස් උනන සත්‍යය කියන සත්‍යයේ නිදහස. සත්‍යය කියන ස්වභාවයක් ඊට පස්සේ විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ තත්ත්වේ කවද්ද දැන් අපි තීරණේ ආවා. හැබැයිපත්ුනේ නෑ ඒ දෙන්නේ. දැන් ආපු තීරණේ බොරු නෙමෙයි. වෙනස් කරන්නත් බෑ. කවදා හරි සැනසෙල්ල හොයාගෙන යාවිත්ටි ගතයි හිතයි කියන මේ දෙකම කෙලවර කරන දවසක් එනවා ඒ දෙන්නේ. යම් තැනක ගතකුත් නැද්ද? යම් තැනක හිතකුත් නැද්ද? යම් තැනක පැවැත්මකුත් නැද්ද? සසර පැවැත්මකුත් යම් තැනක නැද්ද? මෙහෙම විද්‍යාමානත්වයකුත් යම් තැනක නැද්ද? අන්නේ තැනක දුකේ ඉන්න විදියක්. එතන හැටි ඇහුවොත්. එතන හැටි පැවැත්මේ කතා කරන්න බෑ. පැවැත්මේ වචනවත වචන සීමාවක් නැහැ ඒකට කියන්නේ එක. කියන්නේ තියෙන්නේ මොකද? පැවැත්ම අත්හැරීමයි. පැවැත්ම අත්හැරියාම නිදහස. එතන දුක නැහැ. පැවැත්මේ දුක තිබුණා නම් දුකෙන් නිදහස් වෙන්නේ පැවැත්මේ නිදහස් වෙනවා. පැවැත්මේ නිදහස් වෙලා හිටන් නැවැත්මක් නැත්නම් නිදහස් වීමක් නැත්නම් එහෙම තැනක් පනවන්න බෑ. එහෙනම් අත්ති තදායතන කියලා බුදුරන් වහන්සේ නිවර්ණ නැමැති ආයතනයක් පැනෙව්වා. හැබැයි තෝරගන්න එක හරි අමාරුයි. ඒක පැවැත්මේ තෝරන්න ගියොත් එහෙම ආයතනයක් තියනවා කියලා වචනේ අරගෙන. ආයතනයක් පැටනා ලෝකෙද. ඔකෙන් නිදහස් කරා නම් හරියට පැවැත්මේ අත්හැරීම අත්හරින්න පුළුවන් කියලා දැනගන්නවා. කොහොමද දැනගන්නේ? දැන් අපිම කල්පනා කරලා බලනවා. මම යම්කිසි ආශාවකින් යම් දෙයක ඇලිලා බැඳිලා හිටියා නම් මොන දේක හරි. ඒක කැරිනකොට විඳිනකොට මට දුක ආවා. දැන් මම යමක් අත්හැරියා නම් දැන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඒව අල්ලන එක අත්හැරියා නම් දැන් මට ඒව නිසා පෙර ආපු දුක දැන් ඉනවා. මම දැන් මේකෙන් දුකෙන් නිදහස්. නෑ දුකෙන් නිදහස් වීමක් තියනවා කියලා දකින්න බැයි. නෑ ওই විදිහට ගියා සියල්ලම අත්හැරියා. සියලු දුකෙන් නිදහස්. ඉත කොටසක් අතරවහ කොටසෙන් අතරවහ නිදහස් තියෙනවා Tamanට වැටහෙනවා. අද්දකීම් තියෙනවා. ඔක්කොම අතරවහ ඔක්කොම දුකෙන් නිදහස් කියන අතරීම අද්දකීම් නෑ. ඒ අද්දකීම් ඇවිදilla. නෑ දුකෙන් නිදහස් වීමක් තියනවා කියලා අපි දැනගන්න පුළුවන්. ඉත දුකෙන් නිදහස් වීමක් තියෙන වල අද්දකීම් තියෙනනේ ඔප්පු වෙනවා. නෑ Tamanටම ඔප්පු වෙන එක කොහෙද තියෙන්නේ කියලා හොල හරියනවා. දිවිච දුකක් ආවන යම් හේතුවකින් ඒ හේතුව නැති නිසා ඒ ඵලයේ නැති වුණාම දුක් ඵලයේ නැති වුණාම දුකෙන් නිදහස් වුණා. අපිට අදමත් වෙනවා නේද? කෙලවරක් නැති බලාපොරොත්තු වලින් හිත පුරවගෙන ලෝකෙ අල්ලගන්න බලාපොරොත්තු වෙච්ච එක නම් මේ දහම අහලා මට මේ වැඩක් නැතිව පටලවාගෙන නිකන් දුක් විඳින්න ඕනේ නැහැ. වැඩක් නැති හිස් දේවල් පස්සේ ගිහිල්ලා වේද වෙන්නේ බොරුවට වේදෙන මට ඕන කමක් නැහැ. ඔය හරයක් නෑ. හැබැයි මට අතරින් බැරි හැටි තියෙනවා කන්ද ආහාරයක් ඕනේ බඩ කිලිනේනවා. පිපාසයට බොන්න වතුර ටික උදේ බෑ. ඒකේ තමයි මේ ජීවිතයේ තියෙනකන් ওই ටිකත් අරගන්න බෑ. ඒ නිසා මට ওই ටික පවත්වා ගන්න වෙන නිසා ඒකට අවශ්‍යයක් මම හොඳ හින්දා නෙමෙයි. ඒ ටික නොහොඳ වුණත් ඉතින් කරන්න දෙයක් නෑ. ඒක පවත්මට ඕන නිසා මම අරගෙන යනවා. හැබැයි මම ඒක හොඳයි කියලා හැම ටිකම ඒක බහැලා ඒවල් අරගෙන නෑ. මනස තියෙන්නේ උතන නම්. ඔහු දැන් සම්පූර්ණ කීයක නිදහස්. කෙලවරකින් අසහනකාරී බලාපොරොත්තු කීයක් ඔහුට මානසිකව නිදහස් වෙලා ගියාද? මේ නිදහස තමයි තමන්ට වදකින්න පුළුවන්. අන්නේ නිදහසක් ඇද්ද ඔහු නිවුණා. අන්න නිවල. ඉතුරු හරියට ඔහොම කියන නිදහස කියලා නිදහස කියලා අන්තිම කියලා සම්පූර්ණ නිදහස ආවදාට සියලු දුකෙන් නිදහස්. ඉන් නිවනට කැමති නැද්ද කියලා කල්තිය ඇහුවොත් එහෙම. අත්තරින්ද කැමති නැහැ කියලා අදහසක් එනවා. හොඳයි දැනට ඔබ යම්තරමක් දැනගෙන අසහනකාරී දේවල් අතර පහ නිදහසක් ලැබුවා. ඒ නිදහසට කැමති නැද්ද? ආයතරයක් හර දුකේ ඉන්නවට කැමති දැහුවොත් එහෙම මොකක් කියයි? අපෝවංක බලාතුරක් කැමති නැහැ ආයතේ දුකේ ඉන්නවනේ. මන්නේ කොච්චර නිදහසක් කියලා දැන් ඉන්නේ. එයා නිදහසට කැමති, නිවනට කැමති. එහෙනම් ඉතුරු හරිය මොකද වෙලා තියෙන්නේ? තව ආසාවෙන් බැඳිලා ඉන්න නිසා ඒක නිවන දැක්කේ නැහැ තාම. ඒකෙත් යථාර්ථය අවබෝධ කරගෙන අතරින් වැලි විදිහේ දාර මම කොච්චර සැනසෙල්ලටපත් වුණා. අර ඉස්සර දවි ජදාහත නෙමෙයි දැන් තියෙන්නේ. තමන් සතුටින්ම නිවන කරා යනවා. සියල්ලම අතරපුවාම හරි වැඩි ඒක අපි ආය ආසුරු කරන්නවත් නැහැ, ඉන්නත් නැහැ, ලෝකෙ ඉතර බලන්නවත් නැහැ, අහන්නවත් නැහැ. දැන් ඔහොම ඉදෙන්න පුළුවන්. හැබැයි යථාර්ථයේ පූර්ණය කරලා ගිය දාර. ඒකම තමයි සැනසෙල්ල. එදාටයි ඒක තේරෙන්නේ. ඉතින් ඉහළ ඵලයේදී ලබන්නා වූ සැනසීම පල්ලෙහා ඵලය කියන තීරණය කරන්න ගියොත් එහෙම ලොකු අමාරුවක් වෙනවා. අරිහතුන් වහන්සේ නිදහසද ඉන්නේ කියලා හරි නම් අනිකා දැන් තීරණය කරන්න ගියොත් එහෙම කොහොමද තීරණය කරන්නේ? ඉහළ ඉහළ මාර්ගඵලයේදී ගිය කෙනා මේ අත්හැරලා නිදහසේ දී ඉන්නේ කියලා පාළුවක් නැද කියලා මම හුවුවත් එහෙම ඒ තත්ත්වෙ කොහොමද පල්ලෙහා ඉඳලා බලන්නේ? ඉතින් අපි ඒව අනුගමනය කරලා ඒව තීරණය කරන්න කල් තියාගන්න හොඳ නැහැ. අපිට අවශ්‍ය ඉන්නේ එකක් තියෙනවා. යමක් යමක් අපිට අසහනකාරීද? ඒ ඒකෙන් ඒකෙන් අපිට මිදෙනකොට අපිට නිදහසක් පේනවද වැටහෙනවද? අන්න ඒකයි. ඒ කියන්නේ අනුපූර්ව යන්න ඕනේ. අනුපූර්ව තමා ඉන්න දෙන පටන් ගන්න තමන්ට යමකින් අසහනද? ඒක අල්ලා ගැනීමවම අසහනයි නම් අතරපුවම තැනසිලි බව පේනවද? ඒක අත්හැරීම නිසා යහපතක් වෙනවා නම් අත්හැරීමට මාර්ගය වඩන්න ඕනේ. අත්හැරීමට මාර්ගය මොකද්ද? අල්ලාගත්තේ මෙච්චර කල් ආසාවෙන් අල්ලාගෙන හිටපේකේ ආදීනව බලන එකක්. අත්හැරීමේ ආයිසන්ත සීකරණ එකක්. මෙන්න ආර්ය මාර්ගය වැඩින්නේ උතනයි. දැන් සම්මාදිට සම්මාසංකප්ප කියන්නේ කියන්නේ ආර්ය මාර්ගය තෝරගන්න බෑ. ඒ ලෝකෝත්තර අවෝධිය ලබා ගන්න බෑ. යමක් යමක් අල්ලා ගත්තාම අසහනකාරීද? අසහනිය යලි යලි සීකරන මේක අසහනකාරී. අන්න ආදීනව බලන අල්ලාගත්තේ කි. අල්ලාගෙන ඉන්නේ කි. මේකෙන් අත්හැරුණාම වැලිය මිදී ගියාට පස්සේ කොච්චර නිදහස්. ඉදහස් යානි සම්සදීක. ඔන්න දෙපැත්තට බල බල අවකසී කරනකොට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය උතර තියෙනවා. දැන් මේ මග වඩන්නේ මේ විදිහට පත් වෙන්න කියලා කියනකොට මග වඩන හැටි ලෝකයා දන්නේ නැහැ. මාර්ගය වඩන්නේ කොහොමද කියමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන ওই වදෙන් ටික අහගෙන මොකද්ද සම්මාදිට්ඨි කියන්නේ කියන්නේ? ඉන්දුක්ඛේ ඥාන දුක සමුදය ඥාන කියලා ඔය ගහ ගන්නවා. දුක නිරෝධේ ඥාන දුක නිරෝධ ගාමි ප්‍රතිපදා ඥාන අයං උදේ සම්මාවන් සම්මාදිට්ඨිය දැනගන්න. සම්මා සංකප්ප අව්‍යාපාද සංකල්පන අවිද්‍යා සංකල්පන නේකාම සංකල්පන ඒකත් මම ඉගෙන ගත්තා. සම්මා වාචා මුසා වාචා වේරමණී පිරිසා වාචා වේරමණී පරිසා වාචා වේරමණී සම්පප්පලාප වේරමණී හා ඒකත් මම දන්නවා. සම්මා කම් පානාති පාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උදේ බික සම්මා කම්මතේ බුදුරණ දේශනා කරන ආයකත් මම දන්නවා. ඔහොම මම මාර්ගාංග අටම දන්නවා. දැන් ඉතින් මම වඩනවා කිව්ව කොහොම මොකෙන්ද වඩන්නේ කොහොමද වඩන්නේ? දැන් වඩන හැටි කොහමද? දැන් සම්මාදිට්ඨිය දැනගත්තා. වචනවලින් අහගත්තා. සම්මා සංකල්පයත් අහගත්තා. ඉතින් සම්මා වාචා කම්මන්ත ආජීවත් අහගත්තා. වායාම සති සමාධිත් අහගත්තා. මාර්ගාංග අටම ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් ආර්ය අෂ්ටාංගික වඩන්නකො. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් භාවනා කරන්න. ඒතර හරි කියන්නේ. එමෙ දැන් අහතින් දේශනා කළා නිවන් දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කරන්න කියලා. දැන් ඉතින් අපි අහන්න. දැන් කිව්වොත් එහෙම. දැන් දන්නවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අහගෙන තියෙනවා. ඒ වදෙන් ටිකක් කිව්වනේ. හා ඔක භාවනා කරන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා කීයේ භාවනාව. ඔය જાති යන කරනවා. දැන් පරිත්‍යාග පාද භාවනාම කරන්න කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරාදීන සංඛාරපත්‍ය යන වාක්‍ය වල ඉගෙනගෙන ඔයාලා හරිලා ඉඳගෙන ඉතින් ඇත්ත එකක් කියන්නේ ඔකිය ඔකිය ඉන්න භාවනා කරනවා කියන්නේ. දැන් ඔය જાති එකක් තමයි දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වන්න කියලා අදත් බොහෝ වෙර අදහස් ගන්න. දැන් මාර්ගය වැඩි යුතුයි කිව්වහම කොහොමද මාර්ගය වඩන්නේ? දැන් වඩන හැටි දැනගන්න ඕනේ. මාර්ගය තියෙනවා. වචන වලින් කියලා තියෙනවා. ඒක වඩන්න කියනවා. දැන් ඉතින් කොහොමද දැනගන්නේ? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහගම. දැන් අපි අර දුක්ඛේ ඥාන දුක සමුදය ඥාන ඔය ටිකක් කිව්වා. දැන් මම ඒකත් දන්නවා. දැන් සම්මාදිට්ඨිය වඩන්නකෝ. ඒ කියන්නේ කොහොමද කියලා ප්‍රශ්න ආවේ නැද්ද? අව්‍යාපාද අවිද්‍යා නිකාම සංකල්පන සම්මා සංකප්පය. හා සම්මා සංකප්පත් වඩන්නකෝ. ඒකත් භාවනා කරන්නකෝ. මේ සම්මා වාචාත් භාවනා කරන්නකෝ. කියුවොත් දැන් අපි කොහේද කොහොමද මේකටපත් වෙන්නේ? දැන් ආගස්සායක මාර්ගයේ වඩන ක්‍රමයක් තියෙනවා. ඒ වඩන ක්‍රමයේ කොහොමද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ උතනයි. දැන් අපි දකින්න ඕනේ මාර්ගයේ වඩනකොට කොහොමද මේ මාර්ගයේ වඩාගෙන පුරුදු කරගන්නේ? ප්‍රගුණ කරගන්නේ කියන තත්ත්වය. දැන් අපිට මූලික වශයෙන් මේ සම්මා දිට්ඨිය ගැන අපි විග්‍රහ කරන ඉස්සෙල්ලත් කිව්වා විදිහට දැන් දුන්නා. කම්මසගත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි, ඥාන සම්මා දිට්ඨි, මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කියලා. මේ සම්මා දිට්ඨිය පස් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. කර්මයන් කර්මඵල අදහන සම්මා දිට්ඨියක් තියෙනවා. කම්මසගත සම්මා දිට්ඨි. දැන් ඒකෙදි කම්මසගත සම්මා දිට්ඨිය කියනකොට ඒකෙදි අපිට එක්තරා කොටසක් ඔය මිත්‍යා දෘෂ්ටියේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ වෙන්කට එක කොටසක් තියෙනවා. දැන් ලෝකයා සාමාන්‍ය ලෝකයා අබුද්ධෝත්පාද කාලයකත් යම් සම්මා දිට්ඨියක හිටියා නම් අන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නොපිළගන්න. ඒ ටිකෙන් අහකුණ යහපත් පැත්ත පිළිගන්න මට්ටමේ සම්මා දිට්ඨියක් ලෝකේ තිබුණා. කර්මඵල ආධාන සම්මා දිට්ඨිය කියලා ඔකට කිව්වා. කර්මඵල දකින්න සම්මාදිට්ඨිය හැටියට ඒගොල්ලෝ දැක කොටසක් තියෙනවා. ඒ කොටසේ ලෞකික සම්මාදිට්ඨිය ගොඩ නැගුණා. ඒකේ ඉඳලා තමයි ලෝක සත්‍යය දසාකුසල වලින් වෙන් වෙලා හිටියේ. දසාකුසලිය අන්තිමට වෙන්න බෝ මිත්‍යා දෘෂ්ටියේ වෙන් වීම අන්නේ ලෞකික වූ කර්මඵල අදහන මට්ටමේ ඉඳලා යම් මිත්‍යා දෘෂ්ටියකින් වෙන් වුණා නම් සතර අපාගත වීමට හේතුකාරක වන මිත්‍යා දෘෂ්ටියේ වෙන් වුණා. තාවකාලිකව මේක තමයි අබුද්ධෝත්පාද කාලයකදී දිට්ඨි සම්මාදිට්ඨි. ඒගොල්ල මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඈත් වෙලා ඉන්නකොට යම්කිසි අරමුණක් මුල් කරගෙන රූපාවචර අරමුණක් මුල් කරගෙන යම් ධානයක් ලැබුවා නම් සමාධියක් ලැබුවා නම් ඒකේ අධ්‍යක්ීම තිබුණා. ඒක විශ්වාස කළා. මෙන්න මේක අබුද්ධෝත්පාද කාලෙත් වෙනවා ධාන සම්මාදිට්ඨි කියව ඔබට. හැබැයි ওই දෙක ඇතුළෙම තියෙනවා. මේ ලෝකෝත්තර ධර්මය අහගම ලබන සම්මාදිටිය කොටස. ඒක අබුද්ධෝත්පාද කාලයට වැටෙහිලා නැහැ. කර්මඵල අදහන සම්මාදිටිය කියන එකේ යහපතක් කළොත් යහපත් ප්‍රතිඵලයක් වෙනවා, අයහපත් කළොත් අයහපත් ප්‍රතිඵලයක් වෙනවා. ඔය දෙක අපි දැනගෙන හිටියා. හැබැයි බුදුදහම තුළට ආවට පස්සේ කම්මසගත සම්මාදිටියකින් තව ඉතහා දෙයක් දකින්න තිබුණා. මොකද්ද? මෙබඳු හේතුවර මෙබඳු ඵලයක් ලැබෙනවා. පින් වෙන්නත් පුළුවන්. අදානි දුන්නා. අනිද්දන් ගැන කොච්චර කියන්නද? මේ තරම් හිටපු කොසල් හද්දිරුවන්ට. ඒතර මල්ලිකා දේවිය තමයි අසද්දෘස මහා දානීය සංවිධානය කරපු ප්‍රධාන දායකයා. එයාගේ ඒ කොසල් හද්දිරුවන්ගේ බිසව. දැන් මේ දෙන මේ බුදුරජාණන් වහන්සේ කිරී කොච්චර පැහැදිලිවක් තියෙනද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධා මාත්‍රිය, ප්‍රේම මාත්‍රිය තිබුණ කෙනෙක් අපාගත වෙන්නේ නැහැ කියලා දේශනාවෙම තියෙනවා. මල්ලිකා දේවිය හත් දවසක් අපාගත වුණා. ශ්‍රද්ධා මාත්‍රිය, ප්‍රේම මාත්‍රිය තිබුණා නම් අපාගත වෙන්නේ නැහැ කියලා ගෝසිත වෙනවා. නැහ අසද්දෘස මහදානේ සංවිධායක කරපු මල්ලිකා දේවියට ශ්‍රද්ධා මාත්‍රිය, ප්‍රේම මාත්‍රිය පිළිලා නැහැ කියුවත් මේක කියන්න වෙන්නේ. මාකරී ශ්‍රද්ධා මාත්‍රිය, ප්‍රේම මාත්‍රිය කැමගිරි තියෙනවා ඔහු අපාගත වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එතකොට කොසල් රජුගේ මල්ලිකා දේවියයි මේ තරම් විධාර සේවයක් කරගෙන පිළියරගෙන ඉඳලා හත් දවසක් අපාගත වුණා නම් මල්ලිකා දේවිය වැරිලා. මල්ලිකා දේවියද එක්ක ශ්‍රද්ධා මාත්‍රිය, ප්‍රේම මාත්‍රිය නැති වෙන එක බුදුරණන් හතගේ දේශනා බුරු වෙන්න ඕනේ. කොහොමද ඇත්තේ? බුදුරණන් හතගේ දේශනාව උමුදිය මහ පොළොක අනිත් පැත්තේ වෙලා බුරු වෙන්නේ. ශ්‍රද්ධා මාත්‍රිය, ප්‍රේම මාත්‍රිය බුදුරණන් හතේ ගිනි තිබගෙන අපාගත වෙන්නේ. එන දිවිලා නැහැ. නමුත් වැන්දි පිටුවේ නැද්ද? ගරුකලේ නැද්ද? උදේ ඉඳන් රැය වෙනකන් ගිහිල්ලා ඒක හරි දුකලේ නැහැ. අන්තිමට කොසල් රජු යුද්ධ කරන්න ගිහලා දැන් අන්තිමට පරිදිලා යනකොට අම්බලමක ශෝක වේදන මැරිලා අපාගත වෙච්ච අවස්ථාව ගැන දහ වෙනවා ඒතන. දැන් මෙච්චර කරපු එක නේද කියන්න හම්බුනේ බලන්න. ඉතින් අපි හිතාගත්ත මේ ශ්‍රද්ධා මාත්‍රිය මොකද්ද? අර බුදුරජාණන් වහන්සේ කිරී අදලා ප්‍රහාදී සෝතාපන්න පොත් කියලා පිටලා තියෙනවා කියන එක මොකද්ද? ඒකාර කරන අපි මේ දන ගහගෙන වඳින පුදන එක කියලා එහෙම හිතාගත්තොත් එහෙම අපි මුලාවටපත් වෙනවා. ලස්සන පිළිමයක් ගෙන තියාගෙන උදේන රැයනකම් පිළිම දිහා බලබලා ඉඳලා වැඳ වැඳා ඉන්නකොට පින් තියෙනවා. හැබැයි අප්‍රමාණ පින් තියෙනවා නේද? අනේ ඒක විනිගරු කරනවා නෙමෙයි. ඒ වුණාට මේ අචල ශ්‍රද්ධාවට අයිති වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ කිරී අචල ප්‍රහාදී කිනිට ඕකේ අයිති නෑ. ඒකයි කියන්නේ. ඒක නෙමෙයි අචල ප්‍රහාදී. චතුරාර්ය බුදුරජාණන් වහන්සේ දේශනා කරු ධර්මයේ තුලින් බුදුන් දකින්න ඕනේ. ධර්මයේ තුලින් දැක්ක බුදුන් කියන්නේ රූපේ නෙමෙයි. මේ මටකුණ්ඩලීට එතන ගියේ ඒ මොහොතේ චිත්ත ප්‍රහාදී නැගිච්ච නිසා, ඒ ආසන කර්මී චිත්ත ප්‍රහාදීන් තිබිච්ච නිසා තමයි මටකුණ්ඩලී දෙවිවරුන්ට ගියේ. අන්නේ ඒකයි. ඒ අවස්ථාවේ ස්වභාවයයි. ඔය හැම දෙයක්ම මතුවෙලා එනවා. විපාක වශයෙන් යාලකට එනවා, දර්ශනීය වෙනවා. විපාක දර්ශනෙ. ඒ විපාක දර්ශනෙ තුලින් උපාදානය කරපේකම අල්ලගන්නේ, වැඩිපුර අල්ලගත්තේ. නමුත් ඒකත් සියල්ලන්ට සමානව නෙමෙයි වෙන්නේ. ඒකත් එක අවස්ථාවක් පමණයි. දැන් බලවත් මේක කැදිලා ආපු වෙලාව තිබුණොත් එහෙම. අනික දර්ශනෙ වී තියෙන ඒක මතුවෙලා එනවා. බොහෝ අය ඒක වෙනවා. ඉතින් ඒක එක විදිහකින් නෙමෙයි. දැන් සියල්ලම මතුවෙලා එනවා. සියල්ලම දර්ශනෙ වෙනවා කියන එක නෙමෙයි එතන වෙන්නේ. අන්නේ ඒකයි. දැන් ශ්‍රද්ධා මාත්‍රිය තියෙන විලාවක මල අනං එහෙම චුත වුණා නා. ඒකාන්තයෙන් එකකින් එයා එකට යනවා. නැයි ශ්‍රද්ධා මාත්‍රිය, ප්‍රේම මාත්‍රිය යම් කෙනෙකුට පිළිහිටන්න නම් ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. සත්‍ය අවබෝධය නිසා මතුවෙනකොට සත්‍ය අවබෝධයෙන් ප්‍රඥාව මුල් කරගෙන මතුනොත් එහේ මේක අග්‍රයි. අනිත් සියල්ලම දෙවෙනි කරන්නේ පළවෙනියෙන මහා මේ මහා කුසලයක් වෙනවා. අන්නේ ප්‍රඥා මුල් වෙලා තියෙන්නේ. මේ ප්‍රඥා මුල් වෙන්නේ චතුරාර්ය සත්‍ය දැක්කොත්. චතුරාර්ය සත්‍ය දකින්න නැතුව කවුරුහා සලකන ගානේ ගෞරව කරන විශ්වාසයට ඒ ආදි වශයෙන් කර පැහැදීම් ඒ ඔක්කොම චතුරාර්ය සත්‍ය දැකලා කරන්නේ නැවෙනි. චතුරාර්ය සත්‍ය දැක්ක කෙනාට අර පැහැදීම ග්‍රහතරෙන් තියෙනවා ඒක ඇත්ත. නැත් චතුරාර්ය සත්‍ය දැකලා ඇති වෙනා බුදුන් කිරී පැහැදීම තමයි නොකැඩෙන අතර සද්ධාව වෙන්නේ. සෙලවෙන්නේ නැහැ. ඒක විදෙන්නේ නැහැ. ඒ නිසා යාට සද්ධා මාත්‍රේ ඒකාන්තිය කොයි මොහොතේ වලක් තියෙනවා. කොයි මොහොතේ වලක් තියෙක නැති වෙන්නේ. අන්නේ ඒකයි. 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 මේ මූලධර්ම කර්මය කාට? අවබෝධය තුලින් මතුවෙච්ච එක. ඒක වෙනයි. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් හරියටම දන්නවනම් ඒ තමා තමා ගැන දන්නේ. හරියටම දැනගන්නේ නෙමෙයි සාමාන්‍යය ගැන හරි දන්නවනම් තමා තමා ගැන. දැන් තමන්ගේ හොඳම යාළුවෙක් ඉන්නවා. දැන් ඒ යාළුවා ගැන කියනවා. එයා මේ යාළුවා ගැන කීවට දන්නේ නැහැ. ඔයාලාටලා ඉන්නේ මොකටද කියලා දන්නේ නැහැ. මට ආරංචි මෙන්න මෙහෙම සිද්ධියක් කියලා තමන්ට කරන අවදාක් ගැන කිව්වා කියලා මොකක් හරි එකක් කියනවා. මන්නම් ඔක විශ්වාස කරන්නේ නැහැ එයා මට මෙහෙම කරයි කියලා. ඔය කොච්චර කිව්වා හිත ඇදලි පොඩ්ඩක් ඔස්සක් හදේනවා. ඇත්ත තියනවාද මේක? ඒක මෙහෙම මෙහෙකුත් කිව්වා. එතන පටන් ගෙන අනේන කරන කෙන හැම ඉරියව්ව පාසියෙන් බලන්නේ තමන්ගේ කිර වාසි වෙන විදිහට මොනවා හරි කිය වෙනවාද කියනවාද කියලා. කිරිච ගාම මත වෙලා එනවා. අර කීප එක ඇත්ත. ඒක මොකද පොස්සක් හදලා දෙවිදින්න. ඔයා ඔහොම කියනවා ඔයා මෙහෙමනේ කියලා කවුරු හරි අපිටම කිය තවන්දම කියලා යනවා. හැබැයි තමා කළා නම් තමා කළා කියලා දන්නවා. නැත්නම් නැහැ කියලා දන්නවා. තමන් නොකරපු දෙයක් ගැන තමන්ට කෙනෙක් මට නම් ඔයා ගැන මෙහෙම සැකයි කිව්වද? උඹට සැකුණාද මං කරලා නැහැ නේද? මට මං ගැන සැක නැහැ. අන්න තමා ගැන සැකයක් තමන්ට නැති වෙනවා. මොකද ඒකට හේතුව තමන්ට තමන් ගැන දැනනවා. ඒ දැන ගැනීම හරි හරිම නා. ඒ කියන්නේ ඒක තමන්ටම විශ්වාස නා. තමන්ට සැක කරන දෙයක් නැහැ කවුරු කිව්වා. මේක ඇති වෙන වෙනස. මෙන්න මේ වගේ හරියට තමන්ට තමා ගැනම දැක ගන්න එක තමයි මේ ධර්මය. බාහිර කෙනෙක්ගෙන් අහලා ගන්න විශ්වාසයක් නෙමෙයි. ධර්මයේ තමා තුළම නැගිලා තමාටම සැක නැතුව තමා තුළින්ම මතු කරගන්න එක. දැන් තමා තුළම මතු කරගත්ත ධර්මයත් වලින් බුදුන් තේරුම් ගත්තාට පස්සේ කාටවත් බුදුන් ගැන සැක හිතවන්න බෑ. අන්න ඒකයි හේතුව. තමාගේ දැනීම. අර
හැමදාම ඔබ ජීවිතේ සරකාගේ ප්‍රාණ.
අන්න සරකානි මේ කියන එක නම මත් දැන් බිබී හිටපු එක නේ. 80 අවුරුද්දා මත් දැන් බිලා ජීවත් වුණා. නේද? එයා අන්තිමනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිවන් බුදුරණහන්සේගේ බණහන් ලබා ගත්තා. ලැබුව අවබෝධය නිසා එච්චර කල් ගිනාපු අර බීමත්ක මෙදිවින ආව දේවල් වල යට කරන්න බැරි වුණා. අර කරපු දුසීති වලට යට කරන්න බැරි වුණා. මේ අවබෝධය. අන්න අදල් ප්‍රහදි නැහැ. මතුලා තියෙන්නේ. යනිකම යට කරන්න බැකි වන්නේ ඒකයි. ඉතින් එහෙම ගුණයක් ලබනවා. ඉතින් මේකෙදි අපි දැක ගන්නවා මේ ක්‍රම රටාව තියෙනවා. දැන් බුදුරණහන්සේ දේශනා කරනකොට දැන් මෙතෙන්දි පෙන්ලා තියෙන්නේ මේ මූල ධර්මය අහගන්න ඕනේ. ඒතර සෝතාපන්නයි. හරියට වැටුණා නම්. සෝතාපන්න වෙච්ච කෙනාට මේ අචල ශ්‍රද්ධාව පිහිටනවා. බුදුන් කෙරෙහි පිහිටනවා. මේ දැකපු ධර්මයේ කිරී මිදෙන ධර්මයේ කිරී හරියාකාර විශ්වාසය පිහිටලා ඉවරයි. න්‍යාය ධර්මයක් දැකලා තියෙනවා. ධර්මයේ කිරී හැකයක් නැහැ. ඉතින් එයා දන්නවා සංගත්තේ මොකද්ද කියලා. ඒ කියන්නේ අත්හැරීමෙන් නොවැල්මේ මිදීමේ යම් තැනකට පත්විය හැකිද? මම ඉදිරියට පත් වෙලා ඉන්නේ. එහෙනම් මේක මට විතරක් මේ සීමා වෙච්ච එකක් නෙමෙයි. මේ ධර්මයේ මගෙත් නෙමෙයි. මේ බුද්ධිය මට විතරක් සීමා වෙච්ච හේවුත් නෙමෙයි. දැන් මම හොඳටම දන්නවා මේ ලෝකේ බුද්ධිය කියන දේක් විද්‍යාමාන වෙනවා. ධර්මයේ කියන දේක් විද්‍යාමාන කරන්න පුළුවන් මාතෘකම අධ්‍යක්ෂීම් තියෙනවා. සංඝත්තිය කියන දේක් විද්‍යාමාන වෙන බව සමාතෘකම අධ්‍යක්ෂීම් තියෙන අත්තරීමන් වලමක් විදීම සැනසුම් ලැබෙන බව. එහෙනම් මේ ටික ලෝකේ විද්‍යාමාන නම් තවත් ඇඟුල තවත් අය අතරේ. මේ බඳුවන්නා බුද්ධියට ගෝචර වෙච්ච අය මේ බඳු ධර්මයේ දරණ අය මේ බඳු ඵලයට පත් වෙච්ච අය නැති වෙන්න බෑ. ඒකාන්තයෙන් ඉන්න පුළුවන්. කවදා හරි බුද්ධ ශ්‍රාවකෙක් නම් ওই ක්‍රමයෙන් හිතෙන් ආපු අය වෙන්න ඕනේ. එහෙනම් එහෙමයි ලෝකේ නෑ කියලා මම නිගමනය කරන්නේ. මොකද හේතුව? මේකේ අත්දැකීම මටම තියෙනවා. මම කොහොමද එහෙම නෑ කියන්නේ? සංගයා කිරේ සැකයක් තියෙනවා. සංගයා කිරේ සැකයක් නෑ කියන්නේ ලෝක සම්මත අදහස එකක්. ආර්ය අදහස එකක්. අනි සංගත්තේ කිරේ සැකයක් නෑ. සංගයා කිරේ සැක නෑ කිව්වේ ඒකයි. බෑර සංගයා කිරේ සැක. ඔයාලා පන්සලේ ඉන්න හාවුදුරු වෙනකොට තියෙනවාද? ඒ જાති කතාවකට ගලපන්න බෑ. නෑ මට එයා ගැන සැක නෑ. උඹට සැක නැතර ඔයා කිරි මම දන්නවා කිව්වොත් එහෙම කියන්නේ. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනා නේද? එහෙනම් මේ සංගයා කිරි සැක නැහැ කිව්ව පුද්ගලිකව ඒ මේ අහවල් නම ඇද හාමුදුරුව ගැන මට සැකත් නැහැ. ඉතින් අහවල් නම තියෙන සීල විමල හාමුදුරුව ගැන සැකත් නැහැ. ගුණානන්ද හාමුදුරුව ගැන සැකත් නැහැ. ඒ જાති එකක් නෙවෙයි මේ කියන්නේ. සංඝත්වය යන යමක් ඇද්ද? ඒක සැක හිතන දෙයක් නෙමෙයි. ඒ මේක තියෙනවා ලෝකේ. ඒක අධ්‍යක්ෂය මට තියෙනවා. නාම වශයෙන් නෙමෙයි ගන්න බෑ. අන්න ඒ පුද්ගලික නාම වශයෙන් නෙමෙයි මේ කියන්නේ. අන්න ලෝකේ තමයි සංඝත්වය කියන යමක් තියෙනවා. මේ සංඝත්වය එක එක මට්ටම් තියෙනවා. මමත් යම් මට්ටම දැකලා තියෙනවා. මට සංඝත්වය කියලා එකක් ලෝකේ නැහැ කියලා මම කියන්නේ. ඒකන සැක නෑ මට. ඒ සංගත්තේ යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් කවුරු ලැබිය යුතුයි? නොලබා ඇතන ලබත්වා. ලැබුවාට ඉතාලම යහපතයි ඉතුරු ටිකක් පූර්ණ කරගනිත්වා. මගේ බලාපොරොත්තු වන්න ලැබුව හරිය ලබණ්ඩයි. ලැබුව හරිය තව ඉහළ පූර්ණ කරගෙන ලබා ගණ්ඩයි. ඒ වගේම ලැබුව හරිය තුන යහපත ලබ සැනසෙන්නයි. ඒක මගේ තියෙන බලාපොරොත්තු. මම ලෝකයට පතුරන්නේ තේ සාන්තිය. අන්න සංගත්තේ පිළිබඳව ලෝකයේ කිරි දකින්න. ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ ලැබිය යුත්තේ ඒකයි. නැ උන්වහන්සේලාට මම අපවස්ථානය කරනවා අන්නේ තත්ත්වේ ලබා ගන්න. ඔබ හන්දිලා ඒ තත්ත්වෙම ලැබේවා. ලැබු තත්ත්වේ වර්ධනය වේවා. කවදා හරි අපලත් ඔබ හන්දිලාට නියුක්තිය ලැබේවා. ඔය අදහසින් දන් දෙන්න ගියාම සංගුණ සීකර දන් දෙනවා කියන්නේ ඒකයි. සංගුණ සීකර දීම කියන්නේ ඒකයි. පුද්ගලික අත්ය අපි ගන්නෙ නැහැද? ඒකයි වෙනස. ඔව් ආරේ කාන්ත සීලය කියන්නේ. දැන් මේ ආර්යත්වයේ පිළිබඳව තිබෙන්නා වූ තත්ත්වේ දකින්නවා. දකින්න ආර්යත්වයේ තුල රාගක්ෂේ දේසක්ෂේ මෝහක්ෂේ වෙන්න වෙන්න කාන්තියයි වැඩෙන්නේ. ආර්යයන්ගේ කාන්තියක් ඇති වෙනවනම් කාන්ත භාවයක් ඇති වෙනවනම් කාන්ත භාවය කියලා කියන්නේ ක අන්ත කළා. පහත් දේවල් අන්ත කරන නිසා කියනවා ක අන්ත කාන්ත වෙනවා. ක කියන්නේ කෙලෙස් ධර්ම වලට කියනවා ක. කෙලෙස් අන්ත කරලා දානවා කියන්නේ කෙලෙස් කෙලවර කරලා දානවා. කෙලෙස් කෙලවර කිරීමේ යම් සීලයක් මත උනාද ශික්ෂණයක්. ඒක නේද කාන්ත සීලය. න ආර්යත්වයේ තුලින් කෙලෙස් ක්ෂය කිරීමේ යම් සීලයක් මත උනනනම් ආර්ය කාන්ත සීලය. ආර්ය කාන්ත සීලය කියන්නේ ලෞකික අදහසින් ගන්න කිව්ව ආර්යයන් කෙරෙහි බැහැදීමෙන් හටගන්න සීලිය කියලා අදහස් ගන්න පුළුවන්. ආර්ය ධර්මයේ අවබෝධ වෙනකොට මේ කෙලෙස් ක්ෂය වී යනවා. අන්තයටපත් වෙනවා. ඉවර වෙනවා. අන්න එතකොට ඇයි මම ප්‍රාණඝාත කළේ? මේ ලෝකේ හරි වටිනවා කියන කෙලෙස් වලින් බරිත වෙලා. ඒක අල්ලා ගන්න ප්‍රාණඝාත කළා දිනවා. කොරමරවජ්ජා කළා දිනවා. සුරාසුරු දුරාචාර කළා දිනවා. බුරු කේලම් පරසවචන ප්‍රලාප ඇසුරු කළා දිනවා. ලෝභ තරහම වැඩි වෙලා තියෙනවා. දැන් මට අල්ලා ගන්න දෙයක් නැහැ කියලා හිතන්න. අර ක්ෂේකල ක්ෂේ වෙන පහද්දාම අන්තයටපත් කරලා. වැඩක් නැති දේවල්, කීන දේවල් කියලා අයින් කරලා දැම්මට පස්සේ. යථාභූතයේ මොහු හිතන්නේ නැත්නම්. මොනව ලබා ගන්න ප්‍රාණ කත කරන්නද? මොන වටිනාද ඒකද? මොනව ලබා ගන්න මොන වටිනාද කරන්න හොරකම් කරන්නේ? මොකද කාමීත්‍ය ආචාරය කරන්නද? මොකද බොරුවෙන් අනුන් රවට්ටන්නද? මේ ආදී වශයෙන් මේ ලෝකයේ අල්ලාගත්ත මිනිහා ඒ හේතු කරගෙන කරන්නව දසා කුසලිය. Tamanta කරන්න හේතුවක් නැති බව දකින්නකොට. මාතුරේ ඒ චේතන නැහැ නේ. එහෙම අදහස් ඉන්නේ නැහැ. පාර කාද ගන්න මට හිතක් ඉන්නේ නැහැ. අන්න සීලය, ආර්ය කාන්ත සීලය. පරවරවජා කරන්න මට හිම අදහසක් ඉන්නේ නැහැ. ඒක හේතු, ඒ යට හේතු නැහැ ඇතුලේ. අනුසේ විඳිලා. ඒක තමයි අතිරතුමටි කියනකට එන්නේ වේරමණී. නෑ, ඒක අත්‍යරිච්ච හරියක් ඇත්නම් වේරමණී වෙච්ච හරිය. කැමැත්ත නැති වෙච්ච හරිය පටිවිරතෝති. ඉසේලම සිද්ධ වෙන්නේ කැමැත්ත නැති වෙන එක. කැමැත්ත නැති එක. නෑ, ඉදිකම හිනවා. පටිවිරතියත් ඇහුවෙන්නේ ආර්ය කාන්ත සීලිය. කැමැත්තක් නැතිකම සීලිය පිය චේතනා නැහැ. කැමැත්තක් යම් තැනක නැත්නම් ප්‍රාණඝාත කරන්න කැමැති නැති කෙනාට චේතනා බාලයි. චේතනා දුර්වලයි. සතර පාගත කරන්න බලයක් නැහැ. පොරමර වංචා කරන්න කැමැත්තක් නැති කෙනාගෙන් පොරමර වංචා වෙන්න පුළුවන්. හැබැයි කැමැත්ත නෙවෙයි වෙන බාහිර හේතුවද. ඒව හතර පාගත කරන්න චේතනා බලය නැහැ. හිත හැදුවර ගොඩ නැගුවර චේතනා දුර්වලයි. අන්න ඒතර දුර්වල වෙන යම් කි සංවරත්තේ පත්වීමක් තියෙනවා චේතනාවකින් ගොඩ නැගින්නේ නැති එක. සංවරත්තේ වෙන සීලං. සංවරත්තේ පිහිටීම සීලයයි. ඒකෙන් ගිහිලා ගිහිලා අන්තිමට යම් යම් ප්‍රමාණයක් කොහොමවත්ම ඇතුරු කරන්න නැති තත්ත්වයටපත් වෙනවා. දැන් ශ්‍රමණයේ නොකරන තත්ත්වයටපත් වෙනකොට මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම, බුද්ධ ශරීරයේ ලේයි පැද්දීම, සංඝ වේද කියන මේ පංචානන්තරි පාප කර්ම. ඒ වගේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන වේදික තමයි. වේරමණී වෙලා ගියේ ශ්‍රමණය කරන්න නැති තත්ත්වයටපත් වුණේ. අනික ඇතුරු කරන්න පුළුවන්. අය පහාන වේරමණී චේතනා සංවර අයිතික්කම කියන මේවෙන්. සතර පාගත වෙන යම් කුණසක් ඇද්ද? ඒක තමයි ඉතල පහ වෙලා ශික්ෂණයක මිහිදී. අන්නේ ශික්ෂණේ තමයි ආර්යයන්ගේ ආර්යකාන්ත සීලයෙන් ඉස්සෙල්ලා. සියලුම පව් යුරුනා කියන එක නෙමෙයි. යම් කොටසක් සදාහරම හැදීලා ගියා. සෝවාමිච්චය බටන්. අන්නේ යම් ඒ නැතිවීම යම් ශික්ෂණයක් පහළනාද. සතරපා ගතවීමට හේතු වෙන පාපයන් කෙරෙන්නේ නැති ශික්ෂණේ. මෙන්න මේක තියෙන ආර්ය විත්තෙන් බටන්. සෝවාමිච්චයෙන් බටන්. නෑ සෝතාපන්න බුද්ධිලා කවදා හතරපා ගත කරන්න බෑ. අන්න ආර්ය ධර්මයේ තේරුම් අරගත්තාම අන්තේ ක්ෂේ වෙලා ගිහිල්ලා එයා සීලයක මිහිදී කාන්ත වෙලා. ඒක ඒ සීල ගුණය. සතර පාගතින පාපයක් ඔහුගෙන් සිද්ධ වෙන්නේ. මේ ශික්ෂණේ සදාරම එහෙමමයි. මේක තමයි ආර්යයන්ගේ සීලය. ආර්ය කාන්ත සීලය කිව්වෙත් ඒකයි. ඉතින් මේ දරුවන්ට එහෙම නැත්නම් ඒ කටයුතු කරීමේදී කාට වුණත් මේ කර්මස්ථාන ගැනීමේ ක්‍රමයක් තියෙනවා. එතකොට කර්මස්ථානයක් වශයෙන් ගන්නකොට බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මේ විදිහට මේ මූලික ධර්මයේ තේරුම් ගත්ත අයට ඊට පස්සේ නිතර චිත්ත ප්‍රසාදය ඇති කරගනිමින් ජීවත් වෙලා ඉතින් තවන්ගේ එක අවස්ථාවක් ජීවත් වෙන්න මගේ සලසලා දුන්නා. බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ කෙරෙහි චිත්ත ප්‍රසාදය පහළ කර ගැනීම. නිතරම බුදුරන් වහන්සේ පෙන්වුවේ එයා ඒ චිත්ත ප්‍රසාදයෙන් ඉන්නේ. මේ චිත්ත ප්‍රසාදය නිසා පුද්ගලයාගේ මානසිකත්වයේ මේ දහම් තුල වැඩෙනවා. බාහිර පාපයන් කරා යන්නේ නැහැ. අත් නොහැරපු යම්කිසි පාපයක් කෙරෙන්න හේතු තියෙනවාද? ඒ ටික කෙරෙන්න හේතු වෙන්නේ චිත්ත ප්‍රහාදයෙන් ඉන්නකොට. දැන් බුදුන් කෙරෙහි හඳුනන්නේ නිතරම. බුදුරයන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රහාදය පූර්ණ වශයෙන් තියෙනවා. ධර්මයේ හඳුනන නිසා. සුවාසුදාහක ධර්මස්කන්ධයන් කෙරෙහි චිත්ත ප්‍රහාදය තියෙනවා. සංගප්තයේ හඳුනන නිසා. එබඳු ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි චිත්ත ප්‍රහාදය තියෙනවා. මේ චිත්ත ප්‍රහාදය නිසා නිතර නිතර චිත්ත ප්‍රහාදය සිහි කරනකොට. මෙන්න මේ තුල ඉඳීම නිසා තමන්ට මාර්ගයේ වැඩෙනවා බාධා රහිත. ඒ කියන්නේ කාමරාග පටික දුරු කරලා හිටපු නැති. යම්කිසි ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා සෝවාන් සකෘදාගාමී කියන දෙපාර්තමේ. දැන් මේ අයටත් යම්කිසි අවස්ථාවක මේ ආර්ය මාර්ගයේ පූර්ණ වෙන ක්‍රමයක් තියෙනවා. දැන් මේ අය දැකපු එක දෙයක් තියෙනවා. මට මේ ගියේ දොර ඉරහලන් වලවත්. යාන වාහන අමුදරු හරක බාන මිලමුදල් වතු පිටි මේ කියන්නේ ඒවත්. මොනව සම්පත්තියකවත් මට වටිනවා කියලා අල්ලගන්න වටින දෙයක් නැන්නේ. හැබැයි ඒ වුණාට මට සිද්ධ වෙලා තියෙනනේ මේ ධික තුල කටයුතු කරගෙන යන්න ඉන්න එක. මොනවා කරන්නද? දැන් මේ බලාපොරොත්තුව තියෙනකොට එක්තරා කලකිරීමක් ඇති වෙන එක අවස්ථාවක් තියෙනවා. කලකිරීමේ පැත්ත වැඩිය දිහිකොළු. මේ අනාථ පැත්තම දැන් තව තව සීකරන පටන් ගත්තොත් එහෙම පුද්ගලයාට තමාගේ චර්යා රටාව ගෙනියන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. එහෙම වුණාම මේ පවුල අවුල් වෙනවා. සාමයේ සමාදානයේ ඉන්නිටෝ මේ පිරිසට හැසිරෙන්න ක්‍රමයක් නැති වෙනවා. නමුත් මේ බඳු වයස ඒ වෑය හිත නොවැළී හිටින්දා ඒ වගේම ඒ මට්ටම තුල තමයි ඇතුළු කරගන්න ලෝකේ බාධකයක් නොයන්දා තියෙන හොඳම ක්‍රමේ තමයි ඒ බඳු උතුම් ගුණ ඇති අය කෙරෙහි චිත්ත ප්‍රහාදයෙන් යුතුව කටයුතු කරමින් ඉඳීම. ඒ ඇතුලේ ඉඳීම. ඒතොර ඒ වගේම මේ බඳු වයකේ ගුණ කීම් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ විතර සිහි කිරීම. මෙන්න මේක මුල් කරගත්තාම නිතර චිත්ත ප්‍රහාදය මතුවෙනවා. මේ ලැබෙන චිත්ත ප්‍රහාදය නිසා දහම් සුවයෙන් සාසන සුවයෙන් ඔහු ජීවත් වෙනවා. අන්නේ සමාධිය ඔහු ලබනවා. ඒ මේ සමාධිය ඉක්මවා ගිහිල්ලා හිටන් ගැඹුරට යන අවස්ථාවට පත්කරන ඒ තමන් පරිසරය ගැලපෙන්නේ නැති නිසායි. එයින් එහාට භාවනා දුන්නේ නැත්තේ. එහෙනම් මේ ලෝකේ සියල්ලම අනිත්‍යයි ආදී වශයෙන් පෙනෙන භාවනාවල් බොහෝ කර විසුණු වහන්සේලා වැඩිදුවේ. අර සාමාන්‍ය මට්ටමේ මේ ආදී ඉද බුදුන් වහන්සේ වැඩි ඉන්න කාලෙදී අනේ පිට සිටුතුමා අන්තිමට අර කල්පය කරන් ඉන්න වෙලාවේදී ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝයි හැරියුත් හාමුදුරුවෝ ඇවිල්ලා අන්තිම මොහොතේ කර්මස්ථානයක් දුන්නා. ධර්ම දේශනාවක් කළා. මේ විඥානීය පිළිබඳ විග්‍රහයක් දුන්නා. මේ විඥානීය හටගන්න හැටි විඥානීය නිරෝධ වෙන හැටි මේ ආදී වශයෙන් විශාල විග්‍රහයක් කළා. එහෙන් යම බලනකොට ඒ ඇහත් ඒ රූපියත් ඒවට ආසා කිරීමෙන් තමයි චක්කු විඥානීය පහළ වෙන හැටි. ඊට පස්සේ බලාගත්තු දේ නිසා ඒකට හිත බැඳගත්තොත් මනෝ විඥානය පහළ වෙන හැටි. ඒක කණේ යමක් අහපුවාම සෝත විඥානය පහළ වෙන හැටි. ඊට පස්සේ සෝත විඥානයෙන් ගත්ත දේවල් පිළිබඳ මනසේ හිතට නැවතත් ඒ මුල් කරගෙන මනෝ විඥානය පහළ වෙන හැටි. මේ ආදි වශයෙන් ඊට පස්සේ ඒවට ඇලුම් බැඳුම් කරවට පස්සේ ඊට අනුකූල විඥානය පහළ වෙන හැටි. මේ විඥාන නානා ප්‍රකාරයෙන් පහළ වෙන ආකාරය ගැන පෙන්නලා. ඒවා නිරෝධ කරගන්න හැටි විග්‍රහ කරලා දුන්නා. දැන් මේක අර අනීපිට සිටුතුමාට ජීවත් වෙලා ඉන්න ගිහින් අර ඉන්න කාලේ ඉන්න. ওই ටික අරගෙන ඉඳ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද එයා කරලා තියෙන සේවයේ හැටියට වැඩ කරගෙන හිටු හැටියට ඒ ගැඹුරු පැත්තට ගිහිල්ලා දැන් යටි කරන්න පුළුවන්කමක් තිබුණේ. හැබැයි සෝතාපන්න. මේ විලාදි මේ අනන්න පටන් ගත්ත අනේ පිට සිටුතුමා. අනන්න පටන් ගත්තාම අහනවා මොකද පීඩන්න බැරුවද අනන්න. තේරෙන්නේ නැතු වුණාද? නෑ නෑ ස්වාමීන් මේක තේරෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙච්චර වටිනා ගැඹුරු දහමක් මේ ගිහි හැටි තේරුම් ගන්න පුළුවන්කම තියෙදී ඇයි දේශනා කළේ නැත්තේ මෙච්චර කාලෙ? මම අදයි කිව්වම මෙච්චර ගැඹුරු එක. මෙච්චර කාලෙකට මම අදයි ඇහිව්වේ. දැන් බුදුරණන් හතේ ළඟ ඔච්චර ඇසුරු කරලා පළවෙනි මහා දායකයා වෙලා බුදුරණවහන්සේ නිතරම හම්බෙන්න ගිහිල්ලා නිතර වනාහ වෙලාවක බුදුරණවහන්සේ ඉන්නේ හැකක් දිලා නැහැ. තරම සානේ. හැබැයි ඒක අවස්ථාවකදී දුන්නා. ඉතින් ඔබ අපිට අපෝපස්ථාන කරන එකත් ඇත්ත. මේ හැම අඩුපාඩුව බලන එකත් ඇත්ත. ඒ වෙනකට ඔබ ආධ්‍යාත්මික සුවේත. කලින් කල ප්‍රථම අධ්‍යයනයේද කලින් කල ද්විතීයික අධ්‍යයනයට සම්වදින්න ඉගෙන ගන්න පුරුදු නැණ නරකද? ඒ භාවනාව කරගෙන ගියා නම් අපිට කලින් කල ප්‍රථම අධ්‍යයනයට කලින් කල ද්විතීයික අධ්‍යයනයට සම්බන්ධිත පුළුවන්. ඒ කියන්නේ හැවිලීමේක ඉන්න නෙමෙයි. කලින් කලෙ එහෙම පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒලයි හැරියුත්හාගෙන ස්වාමීන් වහන්සේ ආචාර්යයයි අද්භූතයි මමත් ඔය විදිහට. මම එනි අනේ විදිහට කිව්වා. කලින් කල ප්‍රථම අධ්‍යයනයට සම්බන්ධින්ද? කලින් කල ද්විතීයික අධ්‍යයනයට සම්බන්ධින්ද? එහෙම ප්‍රගුණ කරගන්න කියලා. නමුත් ඒක සමාධියට හිටියා බබළු වෙනවා මිස දෙවිලෝපෙ දෙන්නේ නැහැ. නමුත් ඒ මත්තමක හිටියෙත් නැහැ. මේ අනේ පිළිතුරු. ඉන් අන්තිම මොහොතේ අර භාවනා කරපහත් ඒක වටිනාකම වර්ණනා කළා මිස ඒක අරගෙන එින් එහා අනාගාමී ඵලයට ගියෙත් නැහැ. දෙවිලෝම ගිහලා උපදිනවා. දැන් මේකේ වෙනස කර බලන්න කොයි තරම් වෙනසක් තියනවා කියලා හිතන තියෙන ස්වභාවයන්ගේ. ඒක දෙවිලෝට ගිහලා නම් උපදින මත්තමට මානසිකත්වයේ කොන්න ඇగిලා තිබුණා මිස ඉක්මොන්නේ මත්තමනේ කාමරාගේ ඉක්මොන වටමනේ ගිහින් තිබුණේ. ඉතින් අනික් අයට මොකද ඒ නිසා ඒ ජීවිතවල ගැළපෙන විදිහට තමයි. ඒ දහම් දීලා තිබුණේ. ගිහි ජීවිතයත් තුළ බාධකයක් නොවෙන්න සසර අතරමං නොවි කෙලවර කරගන්න හේතු ඇති වෙන්න අවශ්‍ය වෙන මත්තමර තමයි කර්මස්ථාන දීලා තිබුණේ. යම් කිසි කෙනෙක් ඒ ගිහි ජීවිතේ ඉඳගෙන හරි ඒ ගිහි කටයුතුලි වෙන් වෙලා Tamanta දරාගෙන මේ බ්‍රහ්මචාරී ගුණය පූර්ණ කරන පුළුවන් අවස්ථාවක් ඉන්නවා. ගැඹුරු කර්මස්ථානයේ වැළුවා දැන් චිත්තග්‍රහපති ධම්මික උපාසක වාගේ අය කුජුත්තරා උපාසිකාව මේ වගේ හිටපු අය හිටියා අනාගාමි උපාසක උපාසිකාව ඒගොල්ලෝ ගැඹුරු ධම්ම හදාගෙන එයනු ඒ හරිදු කළා ඒගොල්ලන් ප්‍රශ්නයක් නෑ මොකද තමන්ගේ ගිහි ජීවිතේ එක පැත්තකින් බලපුවාම මේගොල්ලෝ නිදහස් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඒ අවස්ථාවට පසුතලයක් හැදිලා තිබිච්චයි නිසා ඒගොල්ලෝ එහෙමත් හිටියා ඉතින් ඒතර ඒ නොහිටියෝ මේ අඹසැමි ජීවිත ගත කරමින් හිටපු ඒ අයට ඒගොල්ලන් ගැළපෙන කර්මස්ථාන වශයෙන් දුන්නේ බුදුන් කෙරෙහි ප්‍රහාදයේ දහම් කෙරෙහි ප්‍රහාදයේ සමුන් කෙරෙහි ප්‍රහාදයේ ඇති වෙන කර්මස්ථාන වලන්නේ. ඒ තුලින් නැගගෙන කලින් කල ප්‍රථම අධ්‍යාහන දෙති අධ්‍යාහන කියන්නත් පුළුවන්. කලින් කල තමන්ගේ කාම ජීවිතය ගත කරන්නත් පුළුවන්. ඒ ගත කරන වෙලාවට විතරයි කාම ජීවිතේ ඉන්නේ. ඊට පස්සේ ආයතරයක් උදකලා විවේකී වෙච්ච වෙලාවට ඉඳහදී ප්‍රථම අධ්‍යාහන සමාදින්න පුළුවන් දෙති අධ්‍යාහන සමාදින්න පුළුවන්. හැබැයි අන්තිර වර්ණාසන්න මොහොතක් වුණා තායි කාම ලෝකෙ උපදින්නෙත් නෑ. කෙලින්ම එින් එහාට ගිහිල්ලා බඹලොට තමයි උපත්ය ලැබෙන්නේ. ඉන් එහෙම උතුම් ගුණයක් ක්‍රමයක් තිබුණා. ඒ වගේ දුන්න දාන ගැන. ඒ දානිය ගැන දිහි කරන්නේ. ඒ දානිය දුන්නහම උන්වහන්සේ ලබන උතුම් තත්වයන් ගැන දිහි කරන්නේ. ඒ බඳු බණහාර ප්‍රසාදය ඇති කරගන්න. අන්නේ චිත්ත ප්‍රසාදය තුළ හරියට කරගන්න කියලා දේශනා කළේ. ඉන් හැමිලෙම්බේ ආලෝක කර්මස්ථාන වශයෙන් තමයි ඒවා ගන්න. මුනිදු පුදන මගේ හිත ආලෝකයි මුනිදු පුදන මගේ ගත ආලෝකයි පවුන කරන මගේ හිත ආලෝකයි පවුන කරන මගේ ගත ආලෝකයි දැන් මේක ළමයිට ඒ වගේ ඒවා කටයුතු කරන හැටි හොඳ කර්මස්ථානය ඒතර එක එක මට්ටමට යන්න ඕනේ දැන් බුදුන් පුදන අයට ඉතින් ඒ ගුණයට ගන්න පුළුවන් දැන් බුදුරණන් හතර නමස්කාර කිරීම ආරම්භය කළා මුනිදු පුදන මගේ හිත ආලෝකයි ඒ කියන්නේ මේ පාප ධර්ම නැහැ ඒ ගුණේ පිහිලා ඉන්නේ ඒලාවට ආලෝක හිතක් තියෙනවා මුනිදු පුදන මගේ ගත ආලෝකයි. මේ පවුන කරන මගේ හිත නැහ තරහ නොයන මගේ හිත ආලෝකයි තරහ නොයන මගේ ගත ආලෝකයි. තරහ නොයෑමේ ආනිසංසය බලනවා නම් තරහ වීමේ ආදීනව බලනවා නම් අන්න ගිහි ජීවිතේ හුඟක් වැදගත් දෙයක්. තරහ නැතුව ජීවත් වෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මේ ගැටෙන්නේ නැතුව ඉඳීමේ වටිනාකම නිසා ඒ කර්මස්ථානයක් වශයෙන් ගැනීම ඉතාම හොඳයි. අනාගාමී ඵලෙට ඒක වැත්තකින් හේතුකාරක ලබා දෙනවා සූසු අවස්ථාවේදී ඒ තත්ත්වයටපත් කරනවා. මේ තරහ නොයන මගේ හිත ආලෝකයි තරහ නොයන මගේ ගත ආලෝකයි මුනිදු පුදන මගේ හිත ආලෝකයි මුනිදු පුදන මගේ ගතයි කවියක් වශයෙන් අරගෙන කර්මස්ථානයක් වශයෙන් භාවිත කරනවා. ඉතින් හැවිලිම නැගෙන මනස ආලෝක වෙනවා. මේ ආලෝකමත් මනසකින් කරන කියන ඔක්කොම සාර්ථක වෙනවා. දැනීම ඉගෙන ගන්න ළමින්ට බොහෝ තීක්ෂණ දැනීමක් වෙනවා. සියුම් දේ කල්පනා කරන්න හැකියාව ලැබෙනවා. ආලෝකමත් මනස. ඔක ළමින්ට හුඟක්ම හොඳයි. වැඩි හිටියටත් හොඳයි. නිතර තරහ යන අයටත් හොඳයි. ඉතින් ඒ වගේ වරන්ද ඕනේ. පුළුවන්. ඒ ආලෝක කර්මස්ථානේ අන්තිමට ඉහළට යන්න පුළුවන් එක. චතුර්ථ අධ්‍යායක කිහිපයක්. ක්‍රමානුකූලව යන්න පුළුවන්. ඒකෙම ඇති. ආලෝක කර්මස්ථානේ ඊපස්සේ වෙන්නේ. ඒ ආලෝකේ බුදුරන් වහන්සේ ගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ලෝක සම්මත ආලෝකේ නෙමෙයි ඔය කියන්නේ. චිත්ත ප්‍රහදී නැගෙන චිත්ත ආලෝකේ. ඒ කියන්නේ අත්හැරීමෙන් ලැබෙන ආලෝක ස්වභාවය එතන ඉන්නේ. ඒක අලුතෙන් ගොඩනගා ගන්න මේ ලෝකේ භෞතික වස්තු වශයෙන් ගන්න එකක් නෙමෙයි ආලෝකේ. දැන් පහනක් පත්තකෝල ආලෝකෙ දිහා බලලා ආලෝක කියන ආලෝකේ නෙමෙයි ඔය කියන්නේ. මනසේ ආලෝකය අත්හැරීමෙන් ලබන නිදහස ආලෝකය ඒක තමයි නියමම ආර්ය ආලෝකය කියන්නේ. දැන් ආයකත් ආර්ය ආලෝකයක් තියෙනවා ආලෝක ඇති. ඒක මේ ලෝකේ එකක් නෙමෙයි. ලෝකේ අල්ලන එකක් නෙමෙයි. අත්හැරීමෙන් ලබන පැහැදීම. ඒක තමයි ඒ ආලෝක ඇති. ඒ ලෝකේ ආලෝක ඇති නෙවෙයි හොනෙයි පහක් තියාගෙන මොකද විකල්යක් හරි නෑ ඉරියපත් දෙයක් හදාගෙන ආලෝක කියලා ඔක දිහා බලා ඉන්න. ඒ වගේ ක්‍රමයක් තමයි ආලෝක ඇති නැහැටි මේ ලෞකිකත් ඒ බලන්නේ. ඒක අරමුණක් අල්ලගෙන ලෝක අරමුණක් අල්ලගෙන. අතන තියෙන්නේ ලෝකේ ඉන්න තාකල් අපිට එකක් වෙනවා මොකද්ද ආපු ලෝකයක් තියෙනවා කොහේදල්ල අපි ආවේ මේ ලෝකේ විනාශය නැවත හද ගන්න කොට යම් ලෝකයක ඉඳන් මෙහාට ආව ආපස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා ක්‍රමක්‍රමෙන් ප්‍රථම අධ්‍යාන තලයට වැහැලා බ්‍රහ්ම කල්පික මනුෂ්‍ය කායිකයේ වශයෙන් මේ ලෝකේ අලුතෙන් පහළ වෙලා මේ ලෝකේ විනාශයලා නැවත හට ගන්න කාලික ආරම්භයෙන් ලෝකෙට ආවේ කොහොමද ආපු ලෝකේ හැටි තමයි ආලෝකේ හැටි ආපු දුර තමයි ආදුර තමයි අඳුර වචන දෙකක් ආලෝකේ සහ අඳුර කියලා වචන දෙකක් කියලා ආලෝකේ යම් ලක්ෂණයක් ඇද්ද ආපු ලෝකේ ලක්ෂණය ඒකයි ආපු දුර මොකක් පස්සේ දාවි කෙලෙත් හොයාගෙන පංචකාමයේ හොයාගෙන ආපු දුර දැන් මේ ඇවිදilla ඉන්නේ ආපු දුර යන්තරන්ද ආපු දුරේ තරමට අඳුරු දැන් අඳුරේ ලයින් එක සෑම ප්‍රභා ආලෝකේ නැහැ කිව්වෙත් ඔකයි ඉතින් ආලෝකයක් ඇති වෙන්න නම් මනස තීක්ෂණයි දැන් අඳුරේ ලයින් පේන්නේ මේ ආපු ලෝකේ තත්තර ගියොත් ආලෝකයි අනේ ආපු ලෝකේ ලත්ති ලක්ෂණේ තමයි හැමදේම දකින්න පුළුවන් දර්ශනය කරන්න පුළුවන් හැම කෙනෙක්ම කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයක නොවන කෙනෙක් යනවා නියත මිත්‍යා දෘෂ්ටිකයක ගෙදෙනින් මළුවොත් එයා එදෙනින් කියලා උපදිනවා ලෝකාන්තික නරකයක ඒ බොහොම සුළු කොටසක් ඒකට යන්නේ දැන් තිරිසන් වෙලා ඉන්නේ නියත මිත්‍යික මිත්‍යා දෘෂ්ටි නිසා නෙමෙයි කරගත දුස්චයිත නිසා නියත මිත්‍යා දෘෂ්ටියම ආව තමයි ඒ බුද්ධලයා අර කියන්නේ ලෝකාන්තික නරක වලට වැටෙන්නේ කොටසකට උත්පත්තියකට සම්බන්ධ වෙන්නේ නැහැ ඇඟට සම්බන්ධ වෙන අමනුෂ්‍ය ඇඟට සම්බන්ධ වෙන ආදී යම් ප්‍රශ්න වලදී මේවට කාරණා කිහිපයක් බලපානවා දැන් යම් කිසි කෙනෙකුට ඔය අපේ කතාවල් කියන දැන් ජ්‍යොතිෂ කතාවල් දිහා බලලා තියෙනවා දැන් රාහු අපල වෙන කාලේ එනකොට අමනුෂ්‍ය උපද්දරව වැඩි එහෙම තැන් තියෙනවා ඒ කියන්නේ ලෝක සම්මතිය අපල කාලේ හැටියට පෙන්වන්නේ වැඩි වෙනවා මේ අපල කාල කියන්නේ පාප විපාක යම් පාපයක් අපිට විපාක දෙන විදිහට යම් කාලයක සකස් වුණා නම් ඒ පාප විපාකයේ මුල් කරගෙන ඊට අවශ්‍ය කරන්නා වූ මානසික දුර්වලකමක් ඇති කරන්න පුළුවන්. ඒතර ඒ අවස්ථාව තව කෙනෙකුට අවස්ථාව කරගන්න පුළුවන් සසරේදී මොනවා හරි පරිගැනීමකට හරි සම්බන්ධතාවයක් ඇති කරගන්න මොනවා හරි හේතුවක් තිබුණා. ඒකට අවස්ථාව පසුතලයක් උදා වෙන්න පුළුවන් ඒ තුලින්. මේක කාරණයක් ඒක. අනික් කාරණේ තමයි අපි මේ ගති ලක්ෂණ අනුව ජීවත් වීම. මේ ගති ලක්ෂණ අනුව ජීවත් වීම නිසා අපි විසින් ගොඩනගා ගන්නවා ඊට අවශ්‍ය පරිසරය. අන්නේ පරිසරය තුළට ඒ අනුකූලයට එන්න පුළුවන්. එකක් මානසික පරිසරය. මානසික පරිසරය අපිට හැදෙන පොත. අපේ මානසික පරිසරයේ අනික් කෙනාට මාසල්ලන්න බැහැ. අපේ මානසික පරිසරයෙන් ගොඩනැගෙනවා කායික පරිසරය. දැන් මානසික පරිසරයේ දූෂේ නම් යම් යම් කොටසකට අයිති නම් ඒ මානසිකත්වයේ අපි නිතර නිතර හසුරවනවා නම් පවත්වනවා නම් අර අනුකූල වන්නාව කායික පරිසරයක් ඒ තුලින් ගොඩනැගෙනවා. ගොඩනැගිච්ච කායික පරිසරයේද අනුකූල අමනුෂ්‍ය ඇතුල් වෙනවා. අන්න අමනුෂ්‍යට ආහාරය එතන නිපද වෙනවා. දැන් මේකට හොඳ දේශනාවක් තියෙනවා ධර්මයේ. එක අවස්ථාවක ওই සුදම් සභාවකින් සභාවට සක්‍ර දේවේන්ද්‍රිය ගිහින් ඉන්න වෙලාවේ දැන් අර මේ පාණ්ඩු කම්මර සෛලාසනෙ හිස් වෙලා තියෙන්නේ. කවුරුත් ඉඳගන්නේ අනික් දෙවිවරුෝ අජිරුවන්ගේ සිංහාසනේ වාගේ. ඒතරා කුරුමිටි අමනුෂ්‍ය එක ඇදිලා ඔක ඉඳගත්තා. ඉඳගන්නකන් ඉඳලා මොකද කරන්නේ? අනිත් දේවතාව බොහොම කුපිත වුණා මේ කරපු වැඩේ. නීච අමනුෂ්‍ය කැවිලිලා මොකද තරම දන්නේ නැතුව මූ වැඩිින් අපේ රජුරුවන්ගේ ආසනෙ ඉඳගෙන කියලා පළවකින් අහක වැහන ඔය විදිහට දොස් කියන්න පටන් ගත්තා. කෑ ගහන්න පටන් ගත්තා. අර දූෂ්‍ය කමින් අර දේවතාව හිතෙන් හිතන්න මේ අමනුෂ්‍ය එන්නේ උඩ පැන පැන සන්තෝෂ වෙනවා. එන්නේ මහත් දෙල පටන් ගත්තා. අදිර මූ උඩ වයින්ඩ වයින්ඩ මහත් දෙල ලොකු වෙලා යනවානේ. අමුජාදී අමනුෂ්‍යයි. මේ විදිහට අර අමනුෂ්‍යයා ක්‍රමක්‍රමී ලොකු වුණා. ලොකුෙන් අර දේවතාව තව තවත් කෑ ගහන්න පටන් ගත්තා. ඕකෙන් බහැලා පළ ගියේ. කෑ ගහන අමනුෂ්‍යයා ඉන්දෙන් ලොකු වෙනනම් මුළු ආසනෙ එකක් වුණා. ඒ වගේ දේවතාව බය වුණා. මේවා පොඩි අමනුෂ්‍යෙක් නෙමෙයි නමුදු જાතියෙ ඉන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? විදහාර දුවලා කියලා සක්‍ර දෙවියන්ට කාරණේ කිව්වා. සක්‍ර දෙවිය අහන කොහොමද උනේ වෙච්ච සිද්ධිය කියන්න කියලා. මේ කුරුමිටි අමනුෂ්‍යයෙක් වශයෙන් බොහෝ පුජ්ජී එක්කසින් ඇවිදින්න මෙහෙම ඉඳගත්තාම අපි මෙහෙම කිව්වා. කියන්නේ කියන්නේ වෙනහවි ලොකු වුණා. මේව කියලා උත්තර දුන්නා. ආ ඒක මම කවුද කියලා මම දන්නා යංකෝ කියලා ගියා. ඊළඟට හිනහයිලා බොහොම ජාම් විදිහට විව පැත්තක ඉඳගත්තා. දැන් ආ යක්ෂයා ඉන්න ආසනෙ කියලා. යක්ෂයා මට ඔතනත් එකයි මෙතනත් එකයි. මට ආසනෙ කියලාත් නැහැ බිම කියලාත් නැහැ ඔතනත් එකයි. මට මෙතනමයි. ආ යක්ෂයා හයිය හොල්ලලා උඩ බැලලා ඉන්න තවත් හිනහයිලා බැලුවා. යක්ෂයා වාරන ඔතනට ඔක කියලා වෙනසක් නැහැ. මට ඔකත් එකයි මෙතනත් එකයි. පොට පුංචි වුණා. ආයෙත් උඩ බැලලා බැලුවා. යක්ෂයා මට ඔතනත් එකයි මෙතනත් එකයි. මට ඔක ගානක්. තව පුංචි වුණා. අන්තිම වරක අනිත් දේවතාව මේ කල්දිරන්ට ඉපාරනේ අපි නම් කරු. කල්දිරන්ට ගානක් නැහැ නේද? අපිලා ගානක් නැහැ නේ කියලා අපි ඇවිල්ලා ඒගොල්ලෝ දෝෂය අපහැදිලිනේ. ඒ වගේ නිහඬ වෙන්න මොකද කරන්නේ? අර අමසා බලාගෙන ඉඳි පුංචිලා කුරු මිච්චෙක් කගලා නොබෙන යන්නේ කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අසය ගියා. ඒ අසය කවුද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ අසය යවන්නේ හැටි දන්නේත් නැහැ. ওই යක්ෂයා කෙනෙක් දූෂ්‍ය වුණා වරසින්. පිට වෙන විස ආහාරයට කරගන්න කෙනෙක්. අනුගේ මානසික දූෂිතතාවය නිසා ඇතිවෙනා විස ඒ යක්ෂයාගේ ආහාරය. මේකේ මේ ආසනෙ ඉඳගත්ta කියලා ඔබලා දූෂ්‍ය වෙනවා. ඔබලා පිටවෙච්ච විස උට ආහාර වෙනවා. උ මහතුනේ ඒකේ. ඒක මම මේ ආහාරය ඔබට නිවැරදිවෙන්නේ නැහැ. ඔබලත් මම මෙතන ඉන්නකොට ඔබලටත් ඒක ගානක් නැතුව ගියා. ඔබට මෙතන ආහාර නැතුව ගියාට පස්සේ ඌට මෙතන හැදෙන්න බැව යන්න ගියා. මේකයි එතන සිද්ධ වුනේ. ඉතින් දේවතාවනේ ඔබලා හවදාව දූෂ්‍යකම නිතර පවත්තන්න එපා අමනුෂ්‍ය වෙන්නේ ඕක. අනේ දූෂ්‍ය අමනුෂ්‍ය කරසක ආහාරය අපි ළඟ නිපදවනවා නම් අමනුෂ්‍යයන්ට හේතුවක් වෙනවා කියලා පෙන්නේ. මේක චක්‍ර දෙවියන්ටත් දෙවියන්ටත් විතරක් නෙමෙයි අපිටත් ඔච්චරයි. අපේ මනස හැමෙලියම දූෂ්‍ය වුණොත් මේ ලෝකේ යම් දූෂ්‍යතාවයේ ආහාර කරගන්න අමනුෂ්‍ය කරස අපි ළඟට එනවා. උන්ගේ ආහාරය තියෙන නිසා. ඒකෙන් අපිට බේරෙන්න බෑ කොච්චර මොනවා කරත්. අපි ආහාරය ගොඩනගන තාක් කල් ඌ ඒක කන්නේ. මේකයි මෙතන ක්‍රමී. දැන් අපි මොකද කරන්නේ? ඕම මැස් වෙනවා. දානකෝ ෆෑන් එක දානකෝ පත් වුණා හිතින් කියලා ඒවා කියනවා. මොනවා හරි කමන්නේ. බීටක් ගහන්නකො කොච්චර බීට් ගහුවත් අහගෙන මැස් ඔතෙන් දෙනවා. ඔතන ගඳ එකක් ඇති මොකක් හරි. ඕක වෙලන්නේ විසිකලා දාලා සුද්ධ කරලා දාන්නකො කිව්වහම බලපුවහම මොනවා හරි එකක් තියෙන ගැද මස් කුණු වෙච්ච මස් කැල්ලක් හරි මොනවා හරි එකක් තියෙනවා ගඳ ගහන්න. ඒක හොයලා බලනවා ආ මේක නෙමෙයි ඉන්නේ කියලා ඒක විසිකලා දාලා සුද්ධ කරලා දැමරා පස්සේ දැන් කොහොම මැස් ඔතෙන් දැන් මැස සම්මර්ධනය කරන්න කෘමිනාශක බෙහෙත් දානුනේත් නැහැ. උපක්‍රම වේ දානුනේත් නැහැ මැසෝ නැහැ. මැසෝ ආවේ මොකද? අර ගඳ හින්දා. මං අද බලන්නේ මොකද ඉන්නේ ගඳ තියාගෙන මැස අපන්නන්න. පුළුවන් ද කරන්න? මැස අපන්නන්න නම් ගඳ අයින් කරන්න ඕනේ. ගඳ තමයි කෙලෙස් ගඳ. රාග ගඳට මද නමනුස්සය වෙනවා. ද්වේෂ ගඳට දූෂ්‍ය අමනුස්සය වෙනවා. මෝහ ගඳට මන්ද බුද්ධික අමනුස්සය වෙනවා. රාගයයි ද්වේෂයයි මෝහයයි හිතක නගනකොට රාග ගඳ ද්වේෂ ගඳ මෝහ ගඳ මේ පිස්සෙට පිට වෙනවා. ඒ જાති උන්ගේ ආහාරය ඕකයි. ඔය ආහාරය අපි ළඟ නැත්නම් ඒ අමනුෂ්‍යක අපි ළඟට එන්න උන්ට හේතු නැහැ. ආහාර නැතුවයි. ආහාර නිරෝධ කිරීමේ ඵලයේ නිරෝධ වෙනවා කිවිතෝ. කර්ම විපාකයක් කරලා තියෙනවා නම් එහෙනම් කර්ම විපාකයෙන් ආහාරය හොර නැගෙනවා. ඒකට අපිට හිතෙන් කරන් දෙයක් නැහැ. මහරහතන් වහන්සේට කරන් දෙයකුත් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේට කරන් දෙයකුත් නැහැ. විභාග ආහාරය ගොඩනගලා හැම දිනම ඊට පෙර කාලයක ওই විභාග වශයෙන් ඇවිදලා හිටන් අර ගඳ නිපදවන කර්ම විපාකයක් වශයෙන් ඒ නිපදවගාම ඒක ආහාරය කරගන්නත් එනවා. ඒ විලාට මොකද කරන්න ඕනි? විභාග වල වන්දි ගෙවන්න පුළුවන් જાතිය විපාකයක් නම් ඒක ගෙව ගන්න පින්දහම් කරලා යහපත් චිත්ත ප්‍රසාදය ඇති කරලා අපෙන් අවේද අසාධාරණ විචාය ලෝකෙ කොහේ හිටියා සිහි කරලා ඒ අයට අනුමෝදන් කරවන්න ඕනේ පින් පෙත් දෙවන්න ඕනේ පිටවන්න ඕනේ අර අන්න එතන විභාගයෙන් අපි නිදහස් වුණාම අර විපාකයෙන් අපි කරා ඇති කියන ගඳ නැති වෙලා යනවා. පාප කිලුට නැති වෙලා යනවා. අන්න එතකොට මොකද වෙන්නේ? විපාක නිසා බමුණුසේ කියන එයාට ඇත් වෙලා යනවා. ඔකයි ක්‍රමී. ඔය ක්‍රමෙදි ගන්න ඕනේ. ඔය දෙකම ප්‍රියාත්ම කරනකොට කෝකෙන් තියුණත් යනවා. මේ බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ, චිත්ත ප්‍රහාදී මෙනෙහි කරමින් ඒ කටයුතු කරගෙන ඉන්න වෙලාවට එහෙමනම් ඉන්නේ අපි ගත කරන්නේ. අපි ඒ කරගන්න යහපත් දේවල් වල පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා නම් ලෝක සත්වයින්ද? ඔය දෙපැත්තෙම තියෙන ගඳ බලා ඉඳලා ඒක පිළිලා යනවා. හැබැයි ගියාට පස්සේ එයාම සිහින් ඉන්නද යනවා. නිකුත් හරි අමාරු වෙලා. තම තමන්ගේ මිදින් තමන් චිත්ත ප්‍රහාරය ඇති කරගන්න ඕනේ. අනිකව කොහොම උපක්‍රම? අනේ ඒකයි කියන්නේ. ජීවේ ලෝකයා තමනුසේ යනවා නම් ඔය වැඩේ කරගන්න. මනුස්සලට කොච්චරද? ඒකයි කාරණේ. ඒකත් අපිට අධිකට ක්‍රමයක් තියෙනවා. හැබැයි ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. චණ්ඩියෙකුට කියලා හිතන් කෙනෙක් පන්නා ගන්න පුළුවන්. ඉල්ලන වන්දියක් දීලා කෙනෙක් යවන්න පුළුවන්. මේ ක්‍රම දෙකක් නේ. වන්දිය අරන් කැමැත්තෙන් ගියේ කෙනා හසුරුකම් කරන්නේ නැහැ. චණ්ඩිකමේ පැනනොත් වැටෙන වෙලාව වළඳලා ගන්න. ඔය ක්‍රම මෙලම අතන තියෙනවා. මේ චණ්ඩිකමේ පන්නන්න හොඳ නැහැ කිසිම අමනුස්සෙ. බල කරලා පන්නන්න හොඳයි. එයාගේ අනුපාත එයා එන්න හේතුව අපි සූක්ෂම හොයන්නේ ධර්ම කතාවේ යම් අමනුෂ්‍යෙක් යම් කෙනෙක් ළඟට එන්න හේතු තියෙනවා. එක හේතුව ඵලි ගැනීම. ඵලි ගන්න හේතු වෙන්නේ අපි විසින් අසාධාරණ කරපු නිසායි. කවදා හරි සැලකීම් දාර සැලකුවේ නැත්නම් ඒක ඵලි ගැනීමට එක හේතුවක් වෙනවා. ඒ වගේම මේ බුද්ධිලාගේ හිත සැනසුවේ නැත්නම් ඉතින් අපි හිතමුකෝ මෙහෙම වයසට ගියාට පස්සේ පොඩි එකා ආවා. පොඩි එකා අන්නනේ දඟලන්නේ උඩ බැරි කවම නැගිට ගන්න බැරි නිසා පොඩි එකා නැගිටින්න බැරව උඬනවා. ලාබාලකම වෙලා තියෙන උරුද දැන් නැගිට ගන්න බැ පොඩි එකාට. ලොකු මිනිහාගේ අතපය පන්නේ තියන වයසට ගියාට පස්සේ තනනවා නැගිට ගන්න බැරි. අර පොඩි එකා අර වෙච්ච එක ආයි වෙනවනේ. දැන් පොඩි එකා නැගිටින්න බැරුව අනනකොට අපි කරන වැඩේ ආමගේ රත්තරන් පුතා නැගී ඉන්න බුදේ වන් ඉන්නවනේ යාට ගිරා නලවනවා ඔක්කොම කරනවා ආදරෙන් කතා කරනවා. මොකද බලද අනන්නේ කියලා බයි ඉන්නේ. දැන් ওই විදිහට අපි දැන් දරුවෙක් හදනවා දෙමව්පිය. දැන් දෙමව්පියන්ගේ යුතුයකමක් වශයෙන් දරුවාට යුතුය කළා. දරුවා අනනකොට දරුවාට රොස්සුනේ නැතු. හැබැයි අර ලොකු අර අම්මා තාත්තා වයසට ගිහිල්ලා වෙලා දරුවාගේ මට්ටමට වෙලා ඉන්න අඬන අවස්ථාව දුක් වෙන අවස්ථාව කියලා නැගිලා ගන්න බැරුව. ඒ වෙලාවට අපි රොස් වෙනකොට අරයට මතක් වෙනවා මං දරුවා හැදිනා ඔහොම එමේ. මං දරුවන්ට හැරගුවේ ඒ කාලේ මෙහෙම නියපිටින් බාරක් වොන්න ගැහුවේ නැහැ කෑ ගහනකොට. ඔක්කොම ඉටු කරලා දුන්නා. හදලා දුන්නා. එහෙම දරුවා තමයි මට අද මෙහෙම කරන්නේ. දැන් මේ පොඩි සාපයක්ද මේ මතුවේ. පොඩි කාරණයක්ද මෙතන කියෙවි. ඒ මොනවා කිව්වා? මේ නාකි පොඩි යෝන් ඉඳ හදනවා, බර ගන්න හදනවා. නාකි ධන ගන්න කාලේ කියන්නේ ඕකනේ. ඔයා කියලා තව යම පද කියනවා. මුණ්ඩේ කෙනෙක් ඉඳ බෑ. ඒ ඔය යටිව කියනවා. දැන් ඕකෙන් වෙලා තියෙන මොකද? ඇත්ත වශයෙන් අපි අපිට යමක් වුණොත් අපිටත් ওই විදිහද කියලා අපි හිතුවේ නෑ. අපි ඒ රැදි මුරුදු වෙන්නේ. මුරුදු වෙනකොට දැඩි බවටපත් වෙනවා. මගේ ഇതുම මං ඒ ඔක්කොම ඒක කන්න දෙක දුන්නා. කන්න නැහැ මගුලට මම කවන්න කියනවා. මම පිරා විදලා තියෙන්නේ. ආ කවන්න. බුදි බුදි ඉන්න මර බයවතන බලයි මම වැඩ තියෙනවා. ඔහොම කියලා යන්න පුළුවන්. හැබැයි ওই විදිහට ගියේ අපි පුංචි කාලේ. මගේ රත්තරන් පුතේ කන්න. මේව කියලා අරගෙන කෑවේ නැහැ ඉන්නකො පුතේ. මේ ආ භාගුන් කියන්නේ මොනව හරි කිය කියලා ආදර වදන කිය කියා කැවුවා. එදා අපි එහෙම කරලා ඉවරලා අනිත් හැරේ අරවා ගිහම අපි මොකද කියන්නේ? අබුලක් මෙතන බල බල ඉන්නේ උන්ගේ මහා තරක බල බල ඉන්නේ කණ්ඩ දුනහම කන්නේ නේ කහ වෙනවා අපිට පුළුවන් ඒවා කරන්න කණ්ඩ ගියා දුනහ කාප පේන නිකන් හිටපන් ඔව් දාලා යන ඉතින් ওই විදිහට කරපුවාම අර අර හැංගීම් මතු වෙනවා ඒ කියන්නේ පුරුදජන මිනිස්සයා හොයන්නේ හැම වෙලෙම අර ලෞකික රස ආස්වාද ඒව නැතුවම දැවෙනවා තැවෙනවා ඉතින් ලෝක ඇතුලේ තියෙන සාධාරණ අසාධාරණ දෙකක් ওই තුලින් මතු වෙනවා හරියට දැනගත්ත කෙනාටන් ඔය එකක්වත් ප්‍රශ්න නෙමෙයි නම් හරියක් දැනගත්ත ඇති සාමාන්‍ය ලෞකික ලෝකේ ජීවත් වෙන පුතත්ජන් ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට ඔය ප්‍රශ්න. ඔය පින්පව් දෙකක් හැදෙනවා. යුතුයිතුකම් හැදෙනවා. හැදিলা ඒ තුල තමයි ඔය සත්‍යය අයිතුකම් කරගන්නේ. ඕවගේ සාපේකින් ඉඳලා මරලා ගියොත් එහෙම මොකද කරන්නේ? මරණාට පස්සේ අර බැරිකම ඉවරයි. මස්ලේ එකයි උසගින්න බඳ බෑ නැගින්න බැරුව තිබුණේ. දැන් මනෝ මේකයි බැලුවර පස්සේ නැගින්න පුළුවන්. මෙච්චර තව දේවල් කරන්න පුළුවන්. එයා හොඳ දේවල් තුන හරි කරලා දෙනවා නම් බල ශක්තිය කර්ම විපාකෙ විදිහෙන් හරි ආරේනවා. ආයෙත් පස්සේ බලන තව කෙනෙක්ගේ මනසට පැනලා අවුල් කරන්න. ශක්තියකුත් ලබනවා. දැන් එයාගේ තර පුදජනකම නිසා ඵලි ගැනීමේ අදහසට අවස්ථාව ලැබුණා. දැන් උඩට මං එනවා වෙන්නේ නැහැ. මං කරේ කරදරවලට මෙල්ල වෙන්නත් වෙනවා. මට කියෙම කර මං දැන් දෙන්න වැඩි. පටන් ගන්න. ඒකට අවශ්‍යදී කරනවා. හැබැයි අමනුෂ්‍ය බලවත් නම් එහෙම අපි ගන්නකොට අපි දූෂ්‍ය කරගන්නවා. ඔක මැරිලවත් අපි දෙන්නේ නැහැ ඉන්න කෙනු කරදරි මලත් කරදරි අපිට දෝෂය වෙනුනේ වාගුට ආහාරය ආයි හම්බ වෙනවා ඌ ඒක භුක්ති ඉඳලා ඉන ආයි හරයක් අතෙන් දෙක තුන තවත් බලවත් කරනවා ඔක පුච්චමු අල්ලමු කියන කෙනට ආහාරය වැඩි වෙනවා හැබැයි ඉතින් ඔය පුච්චමු අල්ලමු කියන ඉවර උපක්‍රමක් තියෙනවා කට්ටාලි ළඟ එහෙම තියෙනවා එක එක ඒවා අල්ලා බඳින හිර කරනවා කුප්පියට දානවා උමිදි මුහුදේ දානවා ගැට ගහනවා ඔහොම ඒවා තියෙනවා හැබැයි සියල්ලෝම ඔහොම කරගන්න පුළුවන් කට්ටාන්දි නෑ. අයි සාවකාලික උපක්‍රමයේ හරියට කරන්න බැරුව කරන්න ගම කට්ටාන්දි අර ගහලා අර කරක් ගහලා ඊට අදාළ බල වැඩි කරගෙන හදිදු කරනවා. දැන් ඔහොම අවස්ථා අධ්‍යක්ීමේම තියෙනවා. කියලා පෙන්නලා මිනිහ මරපු කෙනෙක් අපි වැත්තේම අපි පොල් ගහලා ඉන්න වැත්තේ ඒ කිට්ටුව ගමක හිටියා. ඒ තාත්තා මොකද කරන්නේ? තාත්තා මැරලා හිටන් අමනුෂ්‍ය කියලා ඇවිදින්න ඒ ගෙදර ඉන්නට කරදර කරනවා. ළමයි කීප දෙනෙක් ළමයි හතර දෙනෙක් හිටියා. ඒ හතර දෙනාටම කරදර කරනවා. පේන්නේ එනවා. ඇහැට පේන්නේ ඉන්න පුළුවන් තත්ත්වෙට ඉන්න. ඇහැට පේන්නේ ඇවිදින්න ඇඟට අත තියලා කියලා යනවා. කතා කරන්න පුළුවන් එහෙම. දැන් මේ අමනුෂ්‍ය ලෝකේ අපි නොපෙන්නේ පැත්තක හැ. මේ ඇවිදින්න නම් කියන්නේ තව දින හතක් ඇතුළත තෝ මරනවා කියලා යනවා. එයා කියනවා මෙහෙම කිව්වා කියලා. බලාගම මොකක් හරි කියලා මැරෙන්න. කිව්ව විදිහට දින හතක් ඇතුළත මරනවා. දෙවෙනි කරා තත ගැහුවා. තෝත් මරනවා දින හතකින් කිව්වා. ඒකත් මරලා. තුන්වෙනි කරා තත ගැහුවා. තෝත් මරනවා දින හතකින් කිව්වා. දැන් ඊතර කොහරි මම ගැන ආවා කියලා ඔයගින ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ විස්තර මෙයා කරලා බලලා. එයාට මං කිව්වා ඉතින් එයා වෙනින් එයාට කරපු ඔයගොල්ලන් කරපු දේ අලුපාඩු ඔයගොල්ලන් තීරුන් නැතර වෙලා තියෙන එක මේකයි. මෙන්න මේ ආකාරයෙන් යාර මේ දානියක් දීලා ඔක්කොම කළා. මෙන්න මේ පිළිඳන් වදාන් කරන්න කියලා. තකසල විදිහට ගලාට පස්සේ දැන් මට පේනවා එයාත් ඇවිදිලා ඉන්නවා පිළිඳන් බෝයන් දවසේ. අතේ තියෙන කම්පි කටු රෝලා. එයාගේ ගෝකේ මැවිච් එක. ඇවිදලා මල කියන මයිතර මහන්ලා හිටියේ නැහැ. මහත්තයා මම හිතාගෙන හිටියේ ඔවුන් ඔක්කොම හිර කරලා වැදලා අඹරවලා දාන්න. හැබැයි මේ මහත්තයා කිව්ව ටික ඇපර පස්සේ මට හිතුණා මම මොනවද මේ කරන්නේ කියලා. ඊට පස්සේ මම මේ වැඩේ කරන්නේ නැහැ කියලා හිතාගත්තා. මම ආයෙත් අකුණු කරදර කරන්නේ නැහැ කියලා අර කම්බි කෝපි ටික අහගෙන ඉඳලා කම්බි කටු දැන් අතින් විසි කළා වැද්දාගෙන දැන් ඉදාම ඇවිදලා හිටන් හරි සැරේ මොකද කරන්නේ දැන් ඉතින් මොකද උරිය කියලා දාන්නේ දීලා වෙලා පස්සේ අර සමාජ අපි දෙයස්සල විතර ගැඹුරට ගුප්ත දේවල් ගැන කරනවා ඉතින් ඒ පැත්ත ඇයිදින් අහනකොටම අර අමුණුසිය ඉස්සරහට ආවා එයා හොඳ සුදු වැදගත් හොඳ අමුණුසිය ඉතන නාක් වෙලා හිටුකෙන නෙමෙයි ඉච්ච දරතන් උනා ඇයිද හංගා මේ අපේ තාත්තට මොකද අපිට මේ හිංගි කරන්නේ තියෙන අපරාධ මේ අපරාධ කරන්නේ මොකද ඔන් ඇවිදලා ඉන්නවා කියලා මම කිව්වා. අහලා බලන්න මහත්තයෝ මොකද මේ අපිට මෙහෙම හිඟි කරන්නේ? අපි මොනවා කළාද? එයා බැංකුවේ වැඩ කරන මහත්තයෙක්. මම හැකී රස්සාවල් කරගෙන මගේ පාඩුවේ හරි හම්බ කරගෙන කාලාවිලා මම ජීවත් වෙන්නේ. මම කාටවත් හිඟි හිඳා කරන්න යන්නේ නැහැ. ඉතින් ඇයි මට මෙහෙම කරදර කරන්නේ? මම මොනවා කළාද? මේ පේන දේ ඉන්නවා අහලා බලන්න යකි. කියලා මෙහෙම කිව්වා. අරය දිහත් බලන අර මොනසියා මං දිහත් බලන කියලා ඕකකින් අහලා බලන්න. මං ඉඳමක් එක්කද කියලා. කියලා මට කිව්වා. මම මේ තාතා කියන හැටි තමයි අහන්නේ. මං එහෙම මහත්තයා එහෙම කතා කරනවා නෙමෙයි. තාතා මෙන්න මෙහෙම අහන්න කියනවා. ඕකකින් අහන්න මං ඉඳමක් එක්කද කියලා ඔය තාතා අහනවා වයින්ද. විකා. කියලා උත්තරයක් දුන්නා. ආ ඌ විකා කියනවා නේද මං ඒක. ඒක විකුල මං මොකද කරේ කියලා අහන්නේ. ඒකින් අපි ඉඳම ගත්තා. දැන් ඕක මොකද්ද කිව්වේ මෙච්චර වෙලා මම හොයාගෙන මම හරි හම්බ කරගෙන මම කන එක කාලා මං ඒකේ ඉන්නවා කියලා ඕක කිව්වේ අහලා වන්න ඕක කිව්වේ කියලා ඕක ඇත්තද කිව්වේ කියලා දැන් කාට කියන්නේ මගේ මේ මහත්තයා මම මෙහෙම නිග්‍රහ කළා කතා කරනවා නෙමෙයි තාත්තා කතා කරන්නේ මෙහෙමයි තාත්තා අහනවා මෙන්න මෙහෙම ඕක ඒ ඉඩම අරගෙන ඉතින් ඒ ඉඩම අරගත්තා ඔය ඕක ඉන්නේ කොයි කාගේ ඉඩමේද කවුරු ගත්ත ඉඩමේද ඕක දැන් මොකද්ද කිව්වේ ඌ හම්බ කරගෙන ඌ හරගත්තේ ඌ කනවා කියන්නේද දැන් ඌ දැම්ම කිව්ව බොරුවක් දැක්කත් ගහලා මම කියලා මෙහෙම අහනවා කිව්වා. තාත්තාට මගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා අහනකම දෙක නැවිලා ඊට පස්සේ ආ. ඕකගේ මට මොනවද කරගන්න ඕනේ නැහැ. මට බෞද්ධයෙක් වෙන්න කියන්න කිව්වා. මට කරන්න ඕනේ මහත්යක් කරලා දෙන්න බැරි මට හොඳටම ඇති. ඒ ටික මට හොඳටම දැහැනවා. ඕකගේ මට කරගන්න දෙන්නේ නැහැ. ඕකට මට කියන්නේ බෞද්ධයෙක් වෙන්න කියලා. ඕකට බෞද්ධයෙක් වෙන්න කියන්න කිව්වා. ඕකට සිල් සමාදන් වෙන්න කියන්නේ. ඕකට යන් ලෝකෙත් යමක් කරගන්න කියන්නේ. පෞකාරයෙක් වෙන්න නැති. මම උන්ට කරදර කරන්න ලැහැත් දෙලා නැහැ. බයියනවා යන්නේ කියලා යන්න කිව්වා. ඔව් නේ අද නුදු වුණා. දැන් කොයිතරම් වෙනසක්ද මෙතන සිද්ධ වුනේ. දැන් අපි දැන් අපි හිතා ඉන්නේ දෘෂ්ටි කොයිතරම් දුරකද අපි ඉන්නේ බලමු. මම කාටවත් කරදර කරන්නේ මම මෙහෙ කරගන්න. නමුත් අපි දන්නේ නැහැ නේ අපිට මේ අපි අනුගේක ඉන්න බව. දැන් ඒක වෙලා තියෙන්නේ මොකද? ඒ තාත්තා ඒ ඉඩම අරගෙන ගේ හදලා දීලා ඔක්කොම කරලා දීලා මේ දරුවන්ට ඉඩ කරන් වවලා දීලා ඔක්කොම කරලා දීලා වයසට ගියාට පස්සේ සැලකුවේනේ. ගණන් ගත්තේනේ. දැන් මෙයාගේ හිතේ තියෙනවා මම මෙච්චර කරලා ඔක්කොම කරලා දින්දි මට බැරි වෙච්ච එකට මම අඩු ගානේ වතුර ටිකක් මට දෙන්න ළඟ නැහැ. ඒ සාපි තමයි මේ පරිගණක හේතුව. දැන් හේතු සාපි පරිගණක නෙමෙයි මන් තිබුනේ. නැවත දරුවා මොකද්ද කියන්නේ? අපි හරි හම්බගෙන අපි මේ කාර්යවා කරලා නේද අපි ජීවත් වෙන අපිට කරදර කරනවා. ඒගොල්ලෝ දැකේ නැන්නේ අර මුල් ටික. මෙන්න අපි නොදන්න බෑ. මේ මෙහෙම සිද්ධියක්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මොකද කරන්න ඕනේ? අර කියන්නේ ඔකට සිල් ගන්න කියන්නේ. ඔකට දන් දෙන්න කියන්නේ. ඔකට බෞද්ධයෙක් කියලා කටයුතු කර ගන්න කියන්නේ. එහෙම කියලා කිව්වට පස්සේ දැන් මාසයක් දෙකක් මෙයා ඉදින් දාන පූජාවලට ආව. ආයි නතර වුණා. 6 මාසයක් ඉදිරිය ගියාට පස්සේ ආයි සැරයක් බලන්න පැදුර අකුණ පැදුර ඇතුලේ නයික් ඉන්නවා. පැදුර වහලා අකුලලා තිබිච්ච පැදුර ඇතුලේ මහා නයි. විදහාර අහකට පැනලා නායකෙන් බේරිලා. ඊළඟ දවසේ ආයි ගිහුවා. දොල ඇයිද එහෙනම් මම මේ තාත්තා කරදර කරන්න නෑ කිව්වට. ආයිත් අපි නම් හිතෙනවා ආව. ඉනතරේ ආවා. ඒලඟ තාත්තා. මම ඔකට කරදර කරන්න ආවේ නෑ. ඔක බෞද්ධයෙක් ඉන්නවා කියන බෞද්ධයෙක් උනේ නෑ. ඒක වඩා මතක් කරලා යන්න ආවේ. උඩ අමතකලා කිව්වා හිටිය බෞද්ධකම. එක දවසක්. අන්න ඒක වඩා මතක් කරන්න මම පැදුරස දාවා කිව්වා. ඉන් නයිකුට ආවිදේලා හරි නයිවිෂකින් හරි ඇදිලා පැදුරසෙල්ලම උඩ පෙනී හිටියා. ඊට පස්සේ ඔකට අවුරුද්දා සිල් ගන්න කියන මතක් වෙනවා කිව්වා. අනිසරි. කොහරි අවුරුද්දා කුණා සිල් ගත්තේ නැහැ මොන මැත්තේ කීක ගුණා කළා කරන්න බුලම මම කියන්නේ නෙමෙයි. කොහරි මේ මාසේ දන් දෙන්න ආරම්භ කරන්න ආවා ඊට පස්සේ දවසක් ඔය පූජා කීප ගමන් ආවා. ඔහොම ටික කාලයක් ආවා. මේක පුතේ හිටියා අයියා කිව්වේ දිහා පිළි අරගෙන අවුරුද්දා තනි කරලා සිල් ගත්තා. දැන් පොය එකේ නම් සිල් සමාදන් වුණා. ඉතින් මම කරදරයක් මුළු තාවේ නැහැ ඊට පස්සේ ඒක දී දෙන බිරුණා. මම ඔයගේ සිද්ධි වෙනවා. මේ ලෝක යත්තේ ඔන්න ඔහොම එකක්. අපි හිතන්න බැරි ගැඹුරු පැත්තක් බුද්ධ පැත්තක් මේ ලෝකේ තියෙනවා. ඔය ඒ කියන්නේ මෙහිමයි කාරණේ. දැන් අපි මොකද හිතලා බලන්නකො මෙහෙම තියන්. යම් කිසි කෙනෙක් වයසට ගිහිල්ලා හෝ නැත්නම් බැරිකමට හෝ අපේ කෙනෙක් ඉන්නවා ගෙදර. දැන් අපි එයාට ලැහැත්තිලා හද ලොකු උත්සවයක් ගෙදර. එන අයට කන්න බොන්න දීලා එයාට හිතුව පැතු විදියට දීලා ඉතින් ඔක්කොම දීලා අඬ ගහලා කන්න ගියා. මොකද මට අද මේ විශේෂ හැරක ඉන්නවා. ඇයි උඹලා මෙහෙම කරන්නේ? ඊළඟ ගෙදර ඉන්නව මනුස්සයා. තාම හැරිලා නැහැ කිව්ව. මේ හදන්නේ ඔබට මේක කාලා ගියා යන්න කියනවා අපි. මේ කාලා යන්න කොහේ හරි. කිව්ව මොකක් කියලා. එතන අතර වයස ගිහිලා අම්මට වයස ගිහිලා ගෙදර ඉන්නකොට ගෙදර කඩිය හොඳට කෑමක් හදලා ඔක්කොම වැහැදිලා අම්මට කන්න බොන්නැල්ලා දීලා මොකද පුතියද මේ කවදාම මේ සැලකිල්ල. ආ මේ අද මේ කන්න දෙන්න ආයෙත්. ඉතින් ඒ මොකද අද එහෙම දෙන්නේ. ඕක කාලා කොහේ හරි යන්න. මේ ඉන්න එපා. හතර මාසෙමත් ඉන්න එපා. කොහේ හරි යන්න කලින් ජාතිරි මහ බෝධි නාදලා ගිහිල්ලා ඉන්නකො. කියනවා අම්මට. නැහ තාත්තා. දැන් මොකක් කියයි? අපි તો මේ අම්මා තාත්තා අපි කියන. අපි වයසට ගිහිල්ලා අපේ දරුවෝ ඉතින් අපිට ඔය දිහා කන්න බොන්න හදලා දීලා දැන් අපිට කියනවා. අපි යනවා මොකද පුතේ මේ අමුතු සැලකිල්ලක් අද ඔය ටික හොඳට කාලා ගිහලා බලපුරවාගෙන මේ යන්නකෝ තාත්තා ජයසිරි මහබෝධිනාථේලා අම්මගේ ජයසිරි මහබෝධිනාථේලා දිහා ගිහලා ජීවත් වෙන්නකෝ කිව්වොත් අපි මොකද ගන්න తీරුවේ අර පුතාලා අපිට කොච්චර යහපතක් කළාද නැහැ කියයි මුන් වාගේ අසත්පුරුෂේ જાතියක් මුන් තරම් කපටි જાතියක් තව ඉන්නවද මුන් මේ මට කන්න වේලා දීලා මේ ගෙදරින් පන්න ගන්න හදන කියන්නේ උපංකා කොහේ යන්නේ අපි අපි එක ක්‍රමයක් හදනවා. දැන් ඒක දවසක හොඳට උත්සවයක් එහෙම රැහැටි කරලා කන්න බොන්න දීලා හදනවා. මොකද අපි අද මේ අමුතු වේලා. දැන් අපි දැන් මෙහෙම දෙයක් හිතන්නකො. දැන් මෙහෙ කන්න දීපුත් තිබුණා. මේ පරිසරය හොඳත් නැහැ. ඉන්න විදියකුත් නැහැ. දැන් මේ වැසිකිළිය තියෙන මේ වල වැසිකිළියක් අරකට යන්න ඉන්නත් බෑ. ඕක ඔක්කොම මාලිගාවක් වගේ මම ගෙයක් හදලා. හොඳ ලස්සනට ඔකෝම හැව පහසුකම් අපෝගතාන ඔකෝම සලසලා. මේ වගේ 10000 ගුණයක් වටිනා දෙයක් හදලා දුන්නා. හදලම එතෙන්ට යන්නයි මේ කියන්නේ මෙතන දුක් කරදර ඉන්නේ. ඒකට කැමති. අනේ උතේ නිවන් දකි වං වල ඉතරියක් කරලා දුන්නොත් මට. අපි මේ යාගණ්ඩේ ගන්නත් බෑ මේ ගල් ගොඩේ කුරුළු ගොඩේ එහෙමයි මං හිටියේ. ඒ වගේ දෙයක් මට ලබා දෙන්න නෑ ඉතින් කොච්චර හොඳ. එහෙම තමයි දරු. කියන්නේ නැත්. ඒ දර සන්තෝෂෙම සූස් දෙන්න යනවා සූස් දෙන්න හදලා දුන්නේ. දැන් මේ දෙකේ වෙනසක් තියෙනවා. එකක් තමයි උපකාරයේ නියම කෘතෝපකාරයේ සූස් දෙන කළා. අනික තමයි කපටිකම කාඩ්ලා තමන්ගේ බඩ වදා ගන්න තමන්ගේ වාසියට වැඩ කරගන්න යයි. මලපිරීතිය කියන්නේ ඔක්කොම ගමින් සියතරම සීමාවෙන් පන්නලා හිනා ආරස්තාවක් දාගෙන ඉහිලා ගන්න බලාගෙන දොරපිටේ නියදීලා පන්නලා ඉවරලා හිනා ඒටි කරගන්න බැරුවා කියන්නේ අපේ ආත්මලාභය. අපි අර දුක් විඳ වෙලා හිටපු ඒ අපිට අපෝපස්ථාන කරපු අය ඒ අපි උදව් කළා. දැන් මේක අපි දකින්න ඕනේ. එයා ඒක දෙන්න ක්‍රමයක් තියෙනවා අපිට දැන් මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුයෙකුට ගියක් දොරක් හදලා දීලා ඒකට යවුවා වගේ යවන්න බෑ. අමනුෂ්‍ය ලෝකේ ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට ඒ දේ ලැබෙන්නේ කරලාද පින් වලින්. ඒගොල්ලෝ වෙනුවෙන් කරන පිනකින් ඒගොල්ලන්ට ඉදිය කරලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනි ශාසනීය විසහා දෙන පින අති බලවත් දෙයක්. මේක හරි හොයන්න හරි අමාරුයි. 84000ක් පුතඥාන බුද්ධලින්ට දානමාන කණ්ඩවණ්ඩ ඔක්කොම දීලා යම්කිසි බුද්ධලියක් මහා දානයක් දුන්නා නම් සෝවාන් වෙලා ඉන්න එක බුද්ධිරට එක බත් හැන්දක් දුන්නාම ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා. සෝවාන් බුද්ධිලිය 100ක් එකතු කරලා එයාට කණ්ඩවණ්ඩ ඔක්කොම සතර සම්පූර්ණයෙන් දුන්නා නම් සකෘදාගාමි වෙච්ච එක බුද්ධිරට එක බත් හැන්දක් පූජා කළොත් ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා. සකෘදාගාමි බුද්ධිලිය 100ක් එකතු කළා පොටොම සවකලා අපපස්ථාන කරලා දුන්නට වැඩියි. අනාගාමි කෙනෙක් එක බත් හැන්දක් දුන්නා නම් ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා. අනාගාමී බුද්ධිලිය 100කට අර වගේ සාතුකාට වැඩි. අරිහතුන් වහන්සේ එනකොට එකවත් හැඳක් දෙනොත් ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා. දැන් මේ ආකාරයෙන් දාන ආනිසංසයක් විග්‍රහ කරමු. විසුන් වහන්සේ නමට ආවාසයක් හදලා දුන්නා. ඒ මහ දානි දුන්නට වැඩි 30 ගුණයක ආනිසංසයක් ලැබෙනවා. දැන් මේ බාහිර ලෝකයේ තියෙන භෞතික ආනිසංස පැත්ත. ඔයින් එහායි ආධ්‍යාත්මිකයි. මේට වඩා 30 ගුණයකට ආනිසංසයක් ලැබෙනවා. කුස්මක් උඩටගෙන පහතරන් තරම් වෙලාවක් නැ ආස්වාසියක් කරලා ප්‍රසවාසය කරන වෙලාවක් මෙතිද වැඩි. ඊටලා අනිසංසතියක් ලැබෙනවා. හැබැයි ඒ අනිසංසතිය ආධ්‍යාත්මික නිවන් පැත්තට. ඒ නිසා ඒක වටින්නේ. හැබැයි ඒක දාන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් ඔන්න මම මෙච්චලා මෙච්චරව අයිතර ලොකු එකක් උඹට ලබා දෙනවා. මේක අනුමෝදන් කරලා ඵලයන් කියවලා හරියන්නේ. අරවා ඔක්කොම ලෞකික පැත්තේ ජීවත් වීමට. මේක ලෝකෝත්තර සැනසීමට. ලෝකෝත්තර සැනසීමට හේතු වෙන නිසායි ඒ මෙත් වැඩීම සහ අනිත්‍යය මෙනෙහි කිරීම ගැන. ඇති වෙන පින මහා බලවත් වේ. ඇහිපිය ගන්න තරම් මොහොතක් මේ සියලු සංකාර ධර්මයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතකලු. ඒක ඊට වඩා අනිසංසයි කියලා පෙන්වන අන්තිමයි. හැබැයි මේ දෙකම සතියක් අතී ඉඳන් වෙන්නේ නැති වුණාට ආධ්‍යාත්මික චිත්ත ගුණ වුණාට ඒවා ලෝකෝත්තර පැත්ත. මේ ලෝකෝත්තර පැත්ත එක අර ලෞකික දුක්ඛිත ආත්මයක් ලබා ඉන්න කෙනාට ලබන්න බෑ. එයා ඒකේ පින දුන්න බලියෙද එයාට පෝෂණය වෙන්න බෑ. නෑ එයාට පෝෂණය වෙන්න අර ලෞකික වන් සාසනය තුල කරන අර ලෞකික අපපස්ථාන වල ඉලව පින තමයි. ඒයි පෝෂණය කරන්නේ සුඛිත මුද්ද කියලා සුගතිගාමි කරන්න හේතු වෙන්නේ. ඒක පළවෙනි වෙනවා. ඉතින් ඒ නිසා තමයි දහස් ගණනක් කෝටි කීයක් එකතු කරලා දානය දීපු විනාද ලබා ගන්න වෙන්නේ ආර්ය බුද්ධිලට දානය දුන්නේ. ඊටාම සුළු දානකේ මහා ආනිසංසයක් ලබා ගන්න ක්‍රමය මේ බුද්ධ ශාසනයේ තියෙනවා. මේ බුද්ධ ශාසනයේ සිව්පිරිස් හතරේ ඔය කරාස ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් හම්බ වුණොත් අපේ දානෙකට අරගෙන මහා ආනිසංසය ලැබිලා අරාමනුසේ ඉඳලා තියෙන පින්කෙත් දෙනවට නිදහස් වෙනවා. ඒක විශේෂය. පරිවර්තන වෙනවා. දැන් මිනිස් කයක් මැරලා යනවා වගේ එකක් නෙමෙයි වෙන්නේ. බයක් ඇති වෙන දෙයක් ඒගොල්ලන්ට නැහැ. දැන් මම ඊයේ බැලුවා දැන් බේතක් දුන්නා අද බලනකොට ලස්සනයි අඟ වැඩිලා. එහෙම දැක්කම නම් අපිට අපි මලා කියලා බයක් නැහැ නේ. අන්න එහෙම දෙයක් තමයි ඒ හැටි දැක්. නමුත් ඒගොල්ලන්ට කියන්න හොඳ නැහැ මේකෙන් චුත වෙලා ඵලයන් කියලා. ඒතකොට මරණ බයක් ඇති වෙනවා. ඔයා සුඛිත මුදිත වෙන්න. මේ පින අනුමෝදන් වෙලා. සුගතියේ සුගතිගාමි වෙන්න. සුගතිගාමි වෙන්න කියන එකයි චුත වෙලා ඇතින් යන කියන එකයි දෙක. මෙතනින් චුත වෙලා අතෙන් යන කිව්වොත් එහෙම මෙතනින් මැරලා අතෙන් යන කිව්වා වගේ අදහසක් එනවා. ඒතර ඒකට බය වෙනවා. ඔය චුතිපටිසන්ධි කියන එක මිනිසු දකින්න එකක් නෙමෙයි. කියන්න ඕනේ හිකුත් නෙමෙයි. ඒක හේතුඵලයක්. යම් කිසි කෙනෙකුට සමාත ඒ අද්භවයේ දරන්න බැරි අමනුෂ්‍ය ලෝකයකයි ඔක විශේෂයෙන් වෙන්නේ. ඒ අද්භවයට වඩා දරන්න බැරි ඊට වඩා වටිනා දෙයක් යාට පැවරුවොත් එහෙම. එයා ඒ හේතුවෙන් පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනේ යාවත් දන්නේ නැහැ. දැන් ශක්‍රදේවේන්ද්‍ර බුදුරජාණන් ජීවිතේ ඉවරෙන්න කිට්ටු වෙලා ආගිය දාන පටන් ගින්න ඇඟට වෙහෙස ඇති වෙලා ජීවිතේ කෙලවර වෙන්න ඔන්න මෙන්න කියලා එන මොහොතක් එනවා දැකලා මරණයට මහා බයක් ඇති වුණා. ඇතිලා ඒ අවස්ථාවේදී මොකද ඒක වෙන්න හේතුවක් වුණේ? ඒක අවස්ථාවක ශක්‍ර දෙවියොත් එක්කලා දහසක් දෙවන් ගණන් ඉන්නකොට 500ක් දෙවන් ගණන් දෙවිච්ච දෙයක් නැතුව ගියා. කොහොමගේ දෙවන් ගණන් ටික කියලා බලනකොට අපාගත වෙලා මැරිලා ගිහිල්ලා. දැන් මට මොකද වෙන්නේ කියලා බලනකොට තව දින 7යි මට දිනේ මිනිස් ලෝකෙ මගේ කාලෙත් ඉතින් මලත් යන දිනේ එතෙන්ට ගියා දැක්. දැකලා බය වුණා. එම බීරින්නේ කොහොමද කියලා බලනකොට හොඳ වෙලාව බුදුරණන් හතේ පහළලා ඉන්න වෙලාව වෙන කියලා හැමතැනම කතිය දියවුවා. බුද්ධ ශාවකයන්ව හතේට වැඳලා පුදලා ගරු කරලා මුණවහේ කරලා පින්නන් මොදාගෙන මට පුන්න පින්නන් මොදාන් කරපල්ලා කියලා එයා ඇත්තයවල සකදීන්ද විතර බුදුරණන් හතේ හම්බෙන්න ආවා. දැන් අන්තිම මොහොත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහගෙන හිටියා. බොහොම ගෞරවයෙන්. ඉතින් හොඳ ප්‍රබෝධයක් ඇති වුණා ඒකට. අර මැරෙන ගති මැරෙන්න ආපු ගති ලක්ෂණේ දැන් ඇගේ නේ. හොඳට ඒක ප්‍රබෝධයි. ආයතනයක් හොඳ ප්‍රබෝධ මාල් මාලාවටලා හොඳ පියවි තත්ත්වයටපත් වෙලා ලස්සන වුණා. බුදුරජාණන් වහන්සේට කියනවා සක්‍රියදී ස්වාමීනි මම මැරෙන්න ආවේ. එන වලී නේ. ආයතනයක් හොඳ ප්‍රබෝධ වුණා. සක්‍රිය ඔබ මෙතෙන්දිම චුත වෙලා පටිහන්දි ලබලා තිරා දෙකම හිටුණා. ඔබ දන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හිටපු අද්වයන් චුතුනේ මෙතනමයි. නව පටිසන්ධියක් ලැබෙයි මෙතෙන්දිම. ඔබට ওই දෙක තේරුන්නේ. නමුත් ඔයාලඟ ඔබ දැන් සිද්ධ වුණා. ඒකෙන් පස්සේ තමයි ඔබ දැන් ওই தත්ත්වයට ආවේ. දැන් ඔබ ආවේ බොහොම දීර්ඝයි. ආශ්‍රය කාලයක් ඉන්න පුළුවන් ওই සක්‍ර ගතියෙම. ඔබ චුත වෙලා පටිසන්ධිය ලැබෙයි ඒ සක්‍ර භාවයෙන්මයි. ඒකයි අපිට වෙනසක් ආවේ නැත්තේ කියලා. යන්න දෙවි අමනුෂ්‍යෝ මේ தත්ත්වයට පත් වෙන්නේ නැති වෙනස. අනේකයි. ඔය මේ මිනිස් කය කියන එක තිබුණා තමයි මේක පැත්තකට දාලා හිටන් මැරිලා ගිහිලා වෙන දිහාකින් ආශ්‍රයයක් කයක් හදාගන්න ඕනේ. මනෝමය කාය කට්ටිය කියන එක පරිවර්තණය වෙන එකක්. ඒක අර වගේ මිනිසුන්ගේ වගේ වෙන එකක් නෙමෙයි. හැබැයි මිනිස් කාදී මේ මැරෙනවා කියන එක අහලා තිබෙච්ච හින්දා ඕකේ මැරිලා අනිකේ උපදින්න කිව්වොත් එහෙම කැමති නෑ. මරණ බය කියනවා එතකොට. අනේකයි ඕකේ චුත වෙලා අරකට යන්න කියන වචනේ ගන්න නෑ. එහෙම කියන්නේ ඕනේ නෑ. සුභිත මුිත බයටපත් වෙන්න. ඔබට මෙහෙම දැනක් තියෙනවා. එතෙන්ට යන්න කැමතිද? එතන හරි හොඳයි. ඊතර යන්නේ ඒක පේනවා. ඒකට කැමැත්තක් ඇති වෙනවා. ඇතිල පරිවර්තන වෙනවා. එයා දන්නේ නැහැ මරණද මොකද වුණා කියලා එහෙමකක් දකින්නේ. එහෙමයි ඒ තත්ත්වෙට යන්නේ. දැන් මෙතනින් මැරලා ඇතන උපදින්න කිව්වොත් එහෙම හරි බයයි. ඒ විදිහට බින්දෙන්න බෑ. දුගතියක ඉන්නවා නම් සුගතියටපත් වෙන්න. ගතිය සුගති යහපත් කරගන්න. සුගති කිව්වේ ඒකයි. මේ සුගතියටපත් වෙනවා සුගතිය ලබන්න. සුගතියටපත් වෙන්න කිව්ව කැමති. දැන් අපිට කිව්වොත් එහෙම එංගලන්තේ යන කියලා සුඛෝපභෝගී ජීවත් වෙන්න කැමතිද? කැමති. එහෙනම් මෙහෙදි මැරිලා එහෙ උපදින්න. දැන් දැම්මෝ ගිය හැටි. ternary තියෙනවා කැමතිද? මෙහෙදි මැරිලා ආපෝ ඒක නෑ. මේ මැරෙන කතාවක් වනේ. එහෙ යන්න කැමතිද? කැමති. දැන් උනා කැමති. එතන කැමති. දැන් වෙනසේ පේනවද එතන? ඔන්න ඔහම තමයි හමුනුසියාර කිව්වත් එහෙම. මැරිලා හිටින්න යන්න කිව්ව කැමති නෑ. ඔයාලා හිටින්න යන්න කැමති වහම ඒකට කැමති. නමුත් එතන හර සිද්ධිය සිද්ධ වෙනවා. එයා දන්නේ නැතුව. ඒකයි කරන්නේ.
ඒ ප්‍රෝග්‍රෑම් එකක් තමයි වීඩියෝ කරලා.
ඔව්.
ඒක වෙන වගේ හදලා දැන් නර්වේජරේදී බලන්න ටිකක් ගොඩ බැලුවාම මේ බල හැම කෙනාම මේකෙ විදින්න කොහොමද කියන එක තමයි හොයන්නේ.
අන්න ඒකයි කියන්නේ.
දැන් මොන්නේ පැක ගන්න ඉන්නද?
ඔව් අන්න ඒකයි හේතුව. දැන් ඒගොල්ලෝ දකින්න. ඔව්.
හැබැයි මේකෙ තේරෙන්නේ.
තේරෙන්නේ.
දැන් යම කෙනාම මේක හිතනවා.
අන්න ඒකයි.
මේක වීඩියෝ බලපු ගමන් මේක කියලා ඉනවා.
මේදී ඒකයි කියලා තියෙන්නේ. ක්‍රමයේමයි දැන් අපි කොයි වෙලාවකවත් වින්දෙන්න කියලා කියන්නේ ඔය ඉන්නත් බෑ චුත වෙලා ගිහලා හවදි හරි යන්න. එහෙම කියන්නේ. සුභිත මුිත බායටපත් වෙන. සුභදීරපත් වෙන්න. ඔකේ මැරෙන්න කියනවත් නේ ඔකේ චුත වෙලා කියන එක අපි කියන්නේ.
මේ චුත දෙන්න කියනවත් කියන්න මම
නෑ නේද? මිදීම කියන්නේ නැහැ. දැන් දුකෙන් මිදෙන්න කියනවා කැමැති. චුත වීම කියන වචෙන් තමයි මේ ඔය වෙනස
තියෙන්නේ.
එතකොට බලන්න. ඔයාලා මෙහෙ ඉන්නේ දුකෙන් නිදහස් වෙලා. දැනසුම සුවය ලබන්න කැමැති. ඒකද කැමැති. දැන් ගියේ දුක් වලින් මිදිලා. සැරසෙන්න කැමතිද? ඒකද කැමති? මැරෙන්න කැමතිද? ඇහුවොත් මැරෙන්න කැමති නෑ. අනේ ජුතගින වචනේ අතන බරපතලයි. ඔව්නි අත්තරින්න කියන වචනේ චුත කියන එකම විතර බයාරක්. දුක් වෙන දේ අත්තරින්න දුක අත්තරලා මෙහෙම ඉඳ ගියාම ඒකද කැමති? තේරෙනවා තේරෙනවා. අනේ ඒක මොකක් අපි මේ අදහස් ඇති කරන හැටි ඉන්නේ ඒගොල්ලන්ට අදහස් දෙන්නේ. අන්නේ ඒක. අනික අපි හැඟීමක් අරගෙනගෙන හැඟීමයි දැනෙන්නේ. හැඟීම දැනෙන්නේ. ඉතින් අපි චුත වීම කියනද අපි මෙහෙ දන්නවා චුත වෙනවා කියන්නේ මැරෙනවා කියන එක. අදහස එනවා. ඒ හැඟීමේ ඒ වගේ තමයි මට මැරෙන්න කියනවා කියලා. මට මැරලා හැටියට කියලා මේ කියන්නේ කියලා. මම කොහොමද
මැරෙන්නේ?
හැඟීම. දැන් අපි මොන වචනෙන් කිව්වද වචනේ නෙමෙයි ඒගොල්ලන්ට ඇහෙන්නේ. හැඟීම. ඒකයි. ඔව්. ඔක දකින්නේ වෙනස. ඒ කියන්නේ කර්ම ශක්තියෙන් හදගත්ත ශාරීරිය නිසා ඒගොල්ලන්ගේ ආහාරය දුක්ඛිත ආහාරය දුකමයි. දුක ආහාරය කරගෙන ජීවත් වෙන කර්ම ශක්තියෙන් ශාරීරිය මරන්නේ නැහැ. කර්මජ ශාරීරිය මරන්න බෑ කර්ම ඉවරනකම්. ඒතර මේගොල්ලන්ට වෙන්නේ මොකද? ආහාර නැතුව දැන් මේ මිනිස් කායක ආහාර නැතුව දින හතක් ජීවත් වෙන මිනිස් කය වැරෙනවා. නැව කර්මජ කය මරන්න බෑ ආහාර නැති. ඒ කර්මජ කයර දෙන ආහාර නිසා බරි කිනි දෙයිනා. අඩුම අඩුව දෙයිනා. කර්මජ කය නිස්පාදිනන කර්මඵලයේ ආහාර කරගෙන. ඒ මට්ටමේ කය යැපෙනවා. ඒක නිසා කුප්පිය දාලා ඉන වැහුවාම ආහාරයක් නැතත් එයා මැරෙන්නේ නැහැ. හැබැයි කුස වෙනවා. බොහෝ දුක විඳිනවා. කන්න නැති දුක විඳිනවා. විඳගෙන ඒකේ ඉන්න හිර වෙලා. මොකද යමනුසියාගේ ශාරීරිය හැදිලා තියෙන්නේ ගන්ධ කියන ස්වභාවයෙන්. ගඳ සුවඳ ස්වභාවයෙන්. දැන් ගඳ සුවඳ ස්වභාවයෙන් හටගත්ත අමනුෂ්‍යයා එක්ක ගඳයි එක්ක සුවඳයි. දැන් දේවතාව වෙනකොට සුවඳ දැනෙනවා. අමනුෂ්‍යයන්ට ගඳ දැනෙනවා. මිනිස් නාහිර දැනෙනවා ඒ ගඳ. ඒ ගඳ සුවඳ කියන මට්ටමෙන් එන කටිය තමයි ගන්ධබ්බ කියන ලෝකේ ඉන්නේ. දැන් ගඳක් සුවඳක් යම් තැනකින් පිට වෙන්න පුළුවන් නම් තමයි මේ මට්ටමේ ඒගොල්ලන්ට පිට වෙලා යන්න පුළුවන්. ඒකයි අරගෙන. දැන් මන්ත්‍රයක් මතුරලා හිටන්. යම් කිසි දොළපිදේනියක් වෙන්දියක් ඒ ගඳට සම්බන්ධ අනුකූල ගඳක් දීලා ඒ ගඳ තුලට ඔහු ගෙන්න ගන්නවා ඒකට ආහාරය කැප කරලා ගෙන්න ගන්න ඒක හදන්නේ මොකද්ද ආහාරය කන්න පිළි මන්ත්‍ර බලයේ ක්‍රමයේ හැදීරේ හරියට ආපහම කවුලුවක් දාලා තිනවා ඒ කවුලුව කියන තැන මේක ඔළුව දා ගන්න පුළුවන් කෑම ගන්න ඒ වගේම නූල හදලා ගහපු ගැටේ තමයි කවුලුව ආගින් යන්න බෑ ඒ මන්ත්‍රේ හදන හැදී මන්ත්‍රේ වට කරලා තියෙන එහෙම ක්‍රම අනික වට වැහිලා ඒක හිලා පේනවා යන්න ඒකෙන් බලපුවම අර කෑම පේනවා ඇතුලේ මොකද ක්‍රියා බුදු පුරුදු ආහාරය දැන් යෝගෙන් කියන්නේ මේකෙද බහැලා අර ආහාරය කහපල්ලා කියලා. අර බලාපොරොත්තු වෙලා තියෙන කෑදරකමද මොනවා විදිහ කියලා බලන්නේ අරකින් බෙල්ල දානවා. බෙල්ල දානවා කන්න බලන ගහන ගැටේ. ගැටේ ගහ ගම මන්ත්‍ර බලයට අර ගන්ධේ හිර වෙනවා. හිර වෙච්ච ගම ඔක මන්ත්‍ර බලයේ තියෙන විනාඩි ගන්න. බොහෝ වෙලාවෙම මන්ත්‍රයේ ශක්තිය විරුද්ධවම ඒක විසිරලා යනවා. විසිරෙන්නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගැට ගහපු නුර කුප්පියෙන් දාලා හුලන්නවා දින්ද හැබැයි ගන්නවා. හුලන්නවා දින්ද ගහන්නේ මොකද? ගඳ ඉවත් වෙන ගඳ යන්න පුළුවන් නම් යන්තනෙක පැනලා ගියේ. ඊට පස්සේ මේ කුප්පිය ඇතුලේ ඉන්නේ ගඳට යන්න විදිහ නැහැ. ගඳෙන් හැදිච්ච ශරීරයේ පිට වෙන විදිහක් නැහැ. ගුණවත් අදින්න පිට වෙන්න තැනක් නැතිනේ. මන්තර වලින් නෙමෙයි ඊට පස්සේ කුප්පිය ඇතුලේ ඉන්නේ උපක්‍රම තීවීව. හරිය ගුණවත් යාවන්න බැරි හින්දා. ඊට පස්සේ තමයි යෝග ගුලන්න වදින තැනකට කොන්ක්‍රීට් ගහන්නේ ඒකයි. ඊට පස්සේ ඉලා කර තියලා තීරු තියලා ගුලන්න වදින දහල. මේ ඔය කුප්පිය දිරිලා කැරිලා කවදා හරි පිට වෙනකම් ඇතුලේ හුලම් පාරක් විදිහට පිට වෙන මගක් හැදෙනකම් පුපුරන යනකම් යන්න විදිහක් නැහැ. මේ ඔබ දාලා ගලක් ඇතුලේ හිලක් විදිහට දාලා මේ වැකිරුවොත් එහෙම මේ බලන්න මොනවා හරි දාපු දෙයක් දැම්මොත් ඒක හුලඟේ ඒක ඇතුලේ කුප්පිය පිපිරුවත් හුලන් යන්න බැයි නම් අර බදාන්නේ අර අමුන්සේ ඒක ඇතුලේ කවදා හරි ගල දිරන්න ඕනේ ඒක ගල කුපරන්න ඕනේ ඔව් අනුන් හිර කරුවා තමයි හිර වෙනවා ඒකයි සංජාති කියන්නේ යාස්තාව තමයි නැහ මනුෂයා සංජාති අවස්ථාවට ආවට පස්සේ සංජාතිකයා ජීවත් වෙනවා කර්ම ආහාරයෙන්. කර්මජ වශයෙන් ලැබෙන ආහාර ක්‍රම දෙකක්. එකක් තමයි කර්ම වශයෙන්ම පූර්ණ කර්මජ නිපදවන කර්ම රූප. ඒකෙන් තමයි කයර බාහිරින් ආහාරයක් නොගෙන කර්මයෙන් ජීවත් වෙන්නේ. කර්මයේ මුල් කරගෙන භෞතික ලෝකයේ ආහාරයක් නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කරපු ආහාරයක් ලැබෙන තරස් වෙනවා. නිර්මාණය වෙලා තියෙන එක. ඒක ගන්ධයෙන් හෝ සුගන්ධයෙන් යුක්තයි. සුගත සුගන්ධයෙන් යුක්තයි යමුසයාගේ ආහාරය. ඉන්දු නරක මනුෂ්‍ය දුගඳ ආහාරය කරගන්නවා. යහපත් සුගතියම නුසය සුවඳ ආහාරය කර ගන්නවා. මේ සුවඳ දුගඳ කියන මේ දෙකම එකක් කර්ම ශක්තිය නිර්මාණය වෙනවා. අනික භෞතික ලෝකේ නිර්මාණය වෙච්ච දේවල් ලබන්න පුළුවන් අනුකූල ඒවා. ඔව්. ඔය දෙන්නම ත්‍රිජයි. ත්‍රිජකයි. දෙති ත්‍රිජකයිකව ඉන්නේ බාහිරින් ලැබෙන ආහාරයක් ගන්නකම්. ගතතරවලි සූක්ෂම වූ කබලින්කාර ආහාරය ගන්නවා. කබලින්කාර ආහාර කියන්නේ භෞතික ආහාර. ඒ සූක්ෂම ආහාරය ගත්තාම එතන පටන් චතුජ කායිකයි හතරවෙනි කායික යුක්තයි දැන් ගන්ධබ්බයයි අන්තරාභවිකයයි කියනකොට අන්තරාභවයට ඇදිලා ඉන්නේ ගන්ධබ්බ කියන තත්ත්වෙ ඉන්නේ අර මේ සංජාති කියන අවස්ථාවේදී ත්‍රිජ කායිකව හටගත් එක. එයා ත්‍රිජ කායිකව ඉන්නේ ආහාරයක් භුක්ති විඳිනකම් පමණයි. මේ ඒ ලෝකෙන් ගන්ධ ආහාරය භුක්ති විඳින තැන් පටන් එයා චතුජ කායිකයි. බාහිර දෙකින් කරජ කායයක් නිර්මාණය කරගත්තා. සියුම් කරජ කායයක්. ගන්නක. ඒ ආහාරය ගත්ත තැන් පටන් එයා එතන ඉන්නේ. යාමුසියා ඉපදිලා නැත්නම් මේ කයින් අහකට යනකොට ඉන්නේ ත්‍රිජ කායිකව. ඊට පස්සේ යාර පේන අසුචි ගන්ධය. යාර ආහාරයක් වෙන ගන්න දෙයක් නෑ බඩිකින්නක් තියෙනවා ඒක ප්‍රියවසයෙන් පේනවා ගින් ඒක ගන්නවා ගන්ධය ගන්නවා. ගත්ත ගමන් සූක්ෂම චතුජ කායිකය වෙනවා. යාර කියනවා ගන්ධබ්බය කියලා. මනුස්ස ආත්මයක සංජාතක අවස්ථාව නම් සංජේතන ආහාරයෙන් තමයි මනුස්සයා ඉස්සෙල්ලම අරගන්නේ. සංජාතික ආහාරයෙන්. ඒ අරගෙන තමයි ඉස්සෙල්ලම ත්‍රිජ කායිකව වැඩෙන්නේ. කර්ම චිත්ත ඍතු කියන ආහාර තුන තියෙනවා. කර්මජහා චිත්තජ ආහාරය ලැබෙනවා. කුදුජ ආහාර වශයෙන් තියෙන භෞතික ආහාරය බාහිර ලෝකෙන් ගන්න පුළුවන් එතන පටන් ගෙන. එතන පටන් එයා චතුජ කායික සූක්ෂමයා වෙනවා. එයා තමයි මේ ගැබට යන ගන්ධබ්බය. ඉතින් ගන්ධබ්බේ ගැබට යනකොට ගන්ධයක් ඇතුළු වෙන ඇතුළු කරන්න පුළුවන් සිද්ද්‍රාවක් ඇති වෙච්ච වෙලාවක තමයි ගන්ධබ්බේ ඇතුළු වෙන්නේ. බරවට. නිකම් යන්න බෑ. අන්නේ කියන්නේ ඒකයි. ඉතල මූලික කලලේ ජන කානුවකට පත් වෙනකන් කියන්නේ කලලේ පහට පත් වෙලා දැන් වර්ධනය පටන් ගත්තා. ගන්ධබ්බේ ඇතුළේ ඉවරයි. ගන්ධබ්බේ ඇතුළු කරන්න ඕනේ හිඳ තමයි අර මේ විවෘත විවෘතව තියන්නේ පය හයක කාලයක් තියා තියන්නේ ඒකයි. තිබ්බම ඔය අතර ගන්ධබ්බේ ලක්ෂ ගණන් ඒක ඇතුළේ ගිහිලට මේ ඔකත් දිවිලා ඉවරයි. අර බීජ වලට. ඉතින් ජන කානු ගොඩාක් තියෙනවා. මේ එකෙන් ගැලපෙන එකක් අරගන්න අරගෙන ඉඳලා තමයි ගැවෙයි තන්පත් කරන්න හරි නලබටේකට හරි දායන් වර්ධනය කරන්න දාන්න. ඉනි දෙන බරන් එයාට උනේ ආහාරය විතරයි. ඒකයි වැඩින්නේ. ඒතර ඇදින්නේ මස් දෙකයි. වැඩින කරජකයි. ඉතින් යොතන එකක් අරගන්නවා අයි ටික විසි කරනවා. මොකක් හරි කරලා දානවා. ඒ අවශ්‍ය දේ විතර ගන්නවා. ඉතින් ඔතෙන් ගියාට පස්සේ පුළුවන් අපි යම් කෙනෙක් ජාන පරීක්ෂණ කරන්න පුළුවන් අනිවිෂ වෙන්නේ ඒකෙන් හරි පරීක්ෂණ කරලා ගත පුළුවන්. ඕකෙන් ඉතිරි මේ මේ සෛල ගන්නත් පුළුවන් පුරුෂ සෛල ගන්නත් පුළුවන්. ඔය ඕන එකක් වෙන් කරගත්තා කියලා හිතෙන්නේ. ඉතින් ගැබකට පිරිමිලා මේක ඕන නැකිව්වොත් අර ජන කාණුගෙන් පිරිමි පාටපත් වෙන ජන කාණු වෙච්ච එකක් අරගත්තොත් ඒක දැන්පත් කරලොත් ඒක හරි. ඒක වර්ධනය කරලා දැන්පත් කරනවා. ඔය කියන ඕන තමයි තියෙනවා. ඒක නෙමෙයි ගත්තේ. දැන්
මේ
සූක්ෂම ශරීරය දෙකක් තියෙනවා. ඔව්. ඒ තාත්තා කෝලිය අපිට වෙන්නේ කොට. ඔව්. ඒ කියන්නේ සූක්ෂම ශරීරය
දෙකයි.
ඒකත් එක ඒක දෙවෙනි වෙනවා. දැන් අපේ සූක්ෂම ශරීරයේ ක්‍රියාත්මක කරන්නේ අපේ මානසිකත්වයේ. අපේ මානසිකත්වයේ දුර්වල කරනවා. එයාගේ මානසිකත්වයේ ප්‍රබල කරගත්තහම අපිට අපිට මානසිකත්වයේ නගන්නේ ඉඳ නැහැ එතන. අන්න ඒකටම ඉන්න සම්බන්ධය. ඒකට සම්බන්ධයි. අපෝයෝ දැන් සූක්ෂම කය තමයි බෞද්ධිකය පාලනය කරන්නේ. ඔව් ඒකයි වෙන්නේ. දැන් මේකම තමයි දැන් සූක්ෂම කායිකත්වයේ තුලින් පාලනය කරනවා තමයි අපි දැන් භාවනා කරනකොට සුදු කිරණ මතුවෙනවා. ඒ සුදු කිරණ වලින් පාලනය කරන්න පටන් ගන්නවා අනික දෙවෙනි කරලා. එතකොට තමයි කයර සුවදැයිලා නිදහස් වෙලා කායලාව වගේ මේ කය බැලුමක් වගේ නිදහස් වෙලා ඉන්නේ. ඒ කිම ලක්තිය. මේ වීදුරු ආරිදේ කිමත් බෑ ගන්ධයෙන් හටගත්ත ශරීරයකට. දැන් සූක්ෂම ශරීර ක්‍රම දෙකක් තියෙනවා. දැන් යම්කිසි ශරීරයක් කර්මජ මට්ටමේ තිබුණොත් ඒකට යන්න පුළුවන්. යන්න බැරි ගන්ධේ ගන්ධයේ මට්ටමේ හටගත්ත ශරීරයනේ. ඒ මට්ටමේ ගණී බවලයි. දැන් කිරණ මට්ටමේ ශරීරයක් තිබුණොත් විය හැකියි. එයා හොඩු කරන්න බෑ. ඉතින් දැන් ප්‍රේතෙින්ද කිරණ මට්ටමේ ශරීරයක් නැහැ. ඒ කියන්නේ බ්‍රහ්ම කොටස වල. ඔව් අනේ ඒකයි. දැන් බ්‍රහ්මයාගේ ශාරීරික කිරණ ඒ කිරණ ශාරීරියක් නිසා ඒගොල්ලෝ හිර කරන්න බෑ. අනේකයි ආලෝක මට්ටමට ගිහිල්ලා. ඒ මට්ටමට ගිහින් ආලෝකයේ හිර කරන්න බෑ. ඒ ආලෝකයේ හිර කළා කිරණ හිර කරන්න බෑ. දැන් කිරණ කියන එක ඊටත් හිරුම්. බෑනේ. බලන්න කාලයක් නෑ. දැන් ආලෝක කිරණයක් වුණා නම් අද යම කිව්වා පරාවර්තන නොවන දෙයක් පාරදෘශ්‍ය නොවන දෙයක් වැහුවා. ආලෝකයක් නවතිනවනේ යවන්න බෑ. නැ බල්බ් එකක් අරගෙන කඩදාසියෙන් වාරයි නම් කියලා නම් ඔය ලොකු කඩදාසියෙන් ගන්න කකලා වෙන්දා පතු කරම එළියන්නේ නෑ. නේ ආලෝකේ ගම කරන්නේ. හැබැයි මේ යම් මේ කොයිලයක කරන්ට් එක දුන්නාම කොයිලයක් ඔතලා ඒක මොනවා ඔතලා තිබ්බත් පිට කරගෙන යනවා. අනේ වගේ. මේ වගේ ඒකින් එකට මත්තම් තියෙනවා. ඒ ශරීරات ඒ මට්ටමේ හැදීමන්ව තමයි බාහිර ලෝකෙට ගෝචර කරන්න පුළුවන්. මේ බ්‍රහ්මයාගේ ශරීරය තනි කරම එහා ඊට වඩා ගැඹුරු කිරණ වැල් පාකිරණ ගම ආකිරණ ආදි වශයෙන් අපි කිරණ ගැන කතා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. ඒවා ඉක්මවා ගියේවා. මේ විද්‍යාඥයෝ ආයෙකට අහුවලා තියෙන කිරණ වර්ග බොහොම ටිකයි. ඔය දා තව හිඳුන් කිරණ තියෙනවා. එක එක විදිහට ක්‍රියාත්මක කිරීම. දැන් මෙහිමයි. අහුව විතරක් නෙවෙයි දෙහි අහුව ආදී දේවල් වලට ඒ කිරණ ගැප් කරන්න පුළුවන්. ඊළඟ පුහුල් වලට ගැප් කරගන්න පුළුවන්. දැන් අහුවෙන දේවල් යම් තැනක තිබුණොත් යාවිද යමක් කරනකොට අහු වෙනවා කියලා එකක් කියනවා අපි. දැන් අහු වෙන දේවල් යන්තරේ දුනොත් අහු වෙන දේවල් වල ශක්තිය තමයි අහු වල තියෙන්නේ. ඒකයි ඒකට අහු තියෙන්නේ. යමක් අහු කරගන්න පුළුවන්. දැන් විහිල්ලා පැතිරලා ඉන්නවා නම් යම්කිසි අමුණුසේ. එයා ඇදලා අරගෙන ඉවෙලා ඉතින් එයාගේ බලය විසුද්ධ කරන්න අහු ගන්න ඕනේ. ඒකටයි අහු වෙන්නේ. ඒ නම දාලා තියෙන්නේ ඒක. දැන් දේශනාවකලින් අපි ප්‍රකාශ කරන වචනේ තුලින් ශක්තිය පිට කළ යමර විසුරවන්න උනා. දේශනාවේ දෙහි ගන්න. දෙස දේශ කියන්නේ දේශනවා. දේශන අර්ථයෙන් දෙහි තියෙනවා. ඇඟේ වාපිච්චියම කෝප කරලා කුණු කරලා තියෙනවනම්, පුහුලයක් හදලා තියෙනවනම්, ලේ පුහු කරලා තියෙනවනම්, පුහු කරපු ලේවල දුකානේ පුහුලේ ගන්නවා, පුහුල ගන්නවා. ඉතින් අහු දෙහි පුහුල් ගන්න ඒ හේතුව. බැදලා පටලවලා තියෙන යමක් තියෙනවනම්, ඒකමනේ වැලක් ගන්නවා. වැල් කපනවා කියලා ගන්නවා. ආහාරය අජීර්ණ කරලා තියෙන එකක් ගන්නවනම්, ඒකමනේ අන්න ආසි ගන්නවා. අන්න ආසි. අන්න කියන්නේ ආහාරය අජි කියන්නේ කපනවා. ඒකට අන්න ආසි කපන්න ඕනේ. ඒකට අරගන්න ගැප් කරන අවශ්‍ය ශක්ති විශේෂය. ඒ දෙයට අනුකූලව. සමහර කෙනෙක්ගේ සමහර අය ඉන්නව අහුවේ නැතුව පයින්නවා. ඉල කරනව අහුවේ නැතුව පයින්නවා. ඒක හතාවක්. ඒතර අනික් කාරණේ මොනවා හරි කියපු යමක් කියනකොට කියන එක මේ කියන එකට යාර අගෝචර වෙන්න තියෙනවා. ගෝචරල නම් යාට ඒක වදිනවා. දැන් ඒකට ගැලපෙන්නේ දේශ ගන්නවා ඒකට. ඉතින් අහු කපන්නත් ඕනේ, දිහි කපන්නත් ඕනේ. ඇඟේ ලේනා කරලා දිනා පුහුලේ ඒ පුහුල් කපන්නත් ඕනේ. මේ වැලකව වරකලා බැඳලා දිනා වැල කපන්නත් ඕනේ. එතකොට යනුකුරුලේ එකෙන් කැපිලා යනවා. ඉතින් එහෙම එකකින් අරක කපන්න බෑ. මේක දන්න නිසා ඒ කාලේ හදන්නේ ශාස්ත්‍රීය හදපු අය. ලෞකික ශාස්ත්‍රණයෝ. ඒගොල්ලෝ මේ මේ දේවල් කපලා මිනිහක් ඇඟේ දොස් කපන්න කියලා ක්‍රම දුන්නා. මේ යනුව තමයි මේ දෙහි කපනවා, පුහුල් කපනවා, අහු කපනවා ආදි වශයෙන් කියන්නේ. ඈ? ඔව්. ඒක තියෙනවා ඉතින්. පුහුල් අමා ගා තියෙන පුහුල් අමා කියන්නේ. ඒ වද ඔක්කොම තියෙන්නේ එහෙමයි. පුහුල් අමා ගා තියෙන. ඒක තමයි ඒකනේ. ඉතින් ඒ අපි ළඟ තිබිච්ච එකත් විලක්ෂණ. එක එක විශ්වයට ගියා. ඔක්කොම එහෙමයි. ඔව්. අන්න ඒකයි. ඉතින් ඒ ශක්තිය අපි ළඟ තිබුණා. අනු වරදට අහු නොකරන ගති ලක්ෂණ යන අපි ළඟ තියෙන අපි අහු කපන්න ඕනේ නැහැ. අනු එක එක කුණු වැඩ වලට අහු කරලා තියෙනවා නම්, බොරු වලට අහු කරනවා නම්, ඒ જાතිය යන අපි ළඟ මානසික ගතියක් තියෙනවා නම්, අපි ළඟට එහෙම ඉඩක් හටගන්න අහු වලින් කපන එකක් අපිට ඉන්න සිද්ධියක් නැහැ. එහෙනම් ඔක අහු කපන්න ඕනේ නැහැ ඒ අය. ඒ අපි ළඟම තියෙනවා. අන්න දේශනා කරනදී යහපත් දිනා දේශනා කරන්න. දෙසේ කපන දේක් අපි ළඟ ඉතුරු වෙන්නේ. ඒක අපි ළඟ නැයි ශක්තිය. මේ පුහුල අයක් අපි ළඟ නැත්නම්, පුහුලයක් අපි ළඟ නැත්නම් යහපත් දිනා ලයන් ඉද දෙනා දෙන්නේ යහපත් දිනා. පුහුලයක් අපල අයින් කරන දේක් අපි ඉතුරු වෙන්නේ. ඉතල තිබුණේ ඒවා තමයි අපි ළඟ. ඒ නිසා අපිට ඔයගම තුලින් කාටවත් වින කරන්න බෑ. ඒවා තියෙනකම්. ඒවා අපි ළඟ නැතිලා දුරස් වුණා කියන්නේ දුරට අස් වුණා. ඒ ඒ අලුත් කරන තමයි. අන්න ආපහු ගන්න ඒකයි. අපි ළඟ දෙවිජක දුරස් වෙලා තියෙන නැති වෙලා නෙමෙයි. නැති වුණා විශේෂම හොයන්න නෑ. සර් කියන්නේ තමා. විශ්ව කියන්නේ තමන්ගේ විසි වුණා. තමන්ගේ විසි වෙච්ච දේට විශ්ව කියනවා. අන්න තමන්ගේ විසි වෙච්ච දුර කොච්චර දුරට අස් වෙලාද? විශ්වයට දුරස් වෙච්ච දුර තමයි ඒකේ පීඩන. ඒ ශක්තිය මේ පිළිවෙල ගස් වාතයෙන් වැල් වාතයෙන් ද්‍රව්‍ය වස්තු වාතයෙන් පිහිටනවා. ඒකමයි තියෙන්නේ. මේ අපි ළඟ තියෙන හොඳ ගුණ නරක ගුණ දෙකම ගිය ආකාරයෙන් ඒවට නම් දාලා තියෙනවා. ඒක තමයි ඔබට කියන්නේ මේ ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ. ද්‍රව්‍ය පදේට අර්ථාව යම් ප්‍රතිතියත් ඒ ඥානෙ පහළ නම් ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ මේ ද්‍රව්‍ය මේ පදේ ආවේ මේමයි කියන එක. ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ වනේ ඉතරීටම යෝගීනුත් ද්‍රව්‍ය පදාර්ථ ඥානෙන් තමයි හොයාගත්තේ බේත් වර්ග. එක ඔව් ඉතුරු ගැති ඒක ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ. ඒ ඥානෙ තමයි ඔක්කොම ගැති හේතුව. ඔයලා තමයි ඒකේ අවශ්‍ය කරන වැඩ පිළිලි අපෙන් දුරස් වෙච්ච එක දැකලා දුරස් වෙච්ච එක ළඟ තියෙනකොට එකක් වලින්ද තිබුණේ. බේත් කිව්වේ ඒකයි. මෙහෙමයි ඉතින් ඕක ඥානය. ලෝතර බුද්ධ ඥානියන් පටන් ගෙමි. උන්වහන්සේගේ ශ්‍රාවකීන්ට පිළිහිදෙන ඥානයක් තියෙනවා සිවිපිලි සිඹියාව. ඒ ඥානී අන්තරම පිළිහිදියා නම් ඒ තරමට නිරුක්ති දැක්ක හැකියි. ඒ තරමට අර්ථ දකින්න පුළුවන්, ධර්ම දකින්න පුළුවන්. ඔයදී ඉව ලෞකික ඥාන. බුද්ධ ඥානී තීක්ෂණ නිසා. ඒ අයගේ බුද්ධ ශ්‍රාවකයන් ඥාන තීක්ෂණ නිසා. අනික් අයට වඩා හොඳට තේරෙන්න පටන් ගන්නවා බුද්ධ ශ්‍රාවකයන්ට. ඒ ඥානය ඔක්කොම ගෝචරයි. සෑම දෙයකම හැදෙන සතියකේ නමක් තියනවා නම් දවි වස්තුවක නමක් තියනවා නම් ඒ හැම නමකටම ඒකේ ගති ලක්ෂණේ තමයි නම තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. ඔව්. දැන් හිලපස ආවේ ඔය එයා තමයි පාලි පාද හිල පාලි දෙකෙන් තමයි ඔය ආවේ. ඒ දෙකෙන් තමයි නම් ගෝචර වුණේ. ඉතින් ඔය අර කියන ආලෝක කර්මස්ථානේ හොඳයි ඒ ළමයි ගන්න. දැන් තව එයින් එහා ගැඹුරට යන ඇටි ඊට කරපෙනිය. දැන් මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා, ඇටකටු දිරලා මහ පොළොවට පස් වෙනවා, හැඩ වැඩ කියලා මොඩියු මෙහි රැවටෙනවා, අතහැර මිදුන දවසට නිවනම වෙනවා. දැන් මේ කාව්‍යමය වශයෙන් ආපු එකරා කර්මස්ථාන. ඉංග කයිත ආසාවෙන් හැලි බැඳී ඉන්න කටියෙද ඒ කය පිළිබඳ ආසාව දුරු කරගන්න ඒ කර්මස්ථානෙ ගන්න පුළුවන්. මේ කය මැරිලා යම් දාසක කුණු වෙනවා. ඇටකටු දිරලා මහ පොළොවට පස් වෙනවා. හැඩ වැඩ කියලා මොඩි වෙමිසි රැවටෙනවා. අතහැර මිදුන දාසක නිවන වෙනවා. ඒ මට්ටමේ යම් නිවනක් දැකීද ඒ මට්ටම දකිනවා. මේ කයිත ආසා කිරීමෙන් රාග දේශ මොහ මතු වුණා නම් ඒකත් ඇල්ලගෙන හරයක් නැති කයක් අල්ලගෙන මොනවද මේ ලස්සන කරන්ද හැඩ වැඩ කරන්ද පීරු දාන්නද පීරු පීරු හදන්නද වැඩක් නැති එකක් නෙමෙයි කරන්නේ කියලා. අන්න ඒවට ආසා කරන කෙනා ඒ කර්මස්ථානය පස්සේ වදිනවා. ඒක වැඩක් නැති වැඩ ගොඩාක් යාගෙන් අහක වෙනවා. ඊට පස්සේ යාට ජීවන විදුම ඉදුරු. අර ඉස්සෙල්ලා අරගන්න වැඩ තියෙනවනේ අර සකස් කරන ලක්ෂ ගණන් අපිලක් අය විදන් කරනවා කියන්නේ. ඒ ශරීරය හැඩ වැඩ කරගන්න. ඒ ඔක්කොම මේකප් කරනවා කියන්නේ. ඒ ඔක්කොම ඉතුරුයි. මේ මේකප් කරන කෙනෙකුට මාසෙකට කීයක් යනවාද කියලා අර කවිය පාලම් කරපන් කියනවා. ඔය කියෝ කී ඊට පස්සේ. ආයි මාසයක් කවිය පාලම් කරන මේකප් ඉවරයි ගිය මුදල ඉතුරුයි. ජීවන විදුම ඉතුරුයි. මේ පාඩුවක් කියලාත් නැහැනේ. මේකප් නැහැ කියලා කුණු වෙන්නේ නැහැනේ. පඩි වැඩි කරන කෙනෙක් ආගෙන ඉන්නත් ඉවරයි. ඉතින් යන් ඒ වගේ ක්‍රම තියෙනවා. ඉතින් අපි යම් කිසි දෙයක් පිළිබඳව අරගෙන කරයිදු කරනකොට ඒවර ඒ විදිහේ ගති ලක්ෂණ තියෙනවා. දැන් බල්ලන් බුරා එන කලපැන නොදුවල්ලා, කොල්ලන් ගසට ඇර ගස මුල නොසිටිල්ලා, සෙල්ලම් පොලේ බඩු තරඟට නොගනිල්ලා, සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගල්ලා. මේ ඉස්සර කාලේ දෙවිච්ච ගැමි කවියා. දැන් ඔකේ දෙපැත්තක අර්ථ තියෙනවා. දැන් බල්ලන් බුරාගෙන ඉන්න පැනලා දිවතු බය එකක් පස්සේ පන්න අල්ලාහ බයන හබන පැනලා දිනුවොත් හපනවා. පැනලා දුන බල්ලගෙන් බේරෙන්න බෑ. බල්ලා දුන වේගෙ මිනිහට දුන්න බෑ. දුන බේරෙන්න බෑ. මේ බල්ලාට හපාගෙන බල්ලාන් පුරා එන කල පැන නොදුවල්ලා. එක. කොල්ලන් ගසට ඇර ගස මුල නොසිටිලා. දැන් ගහ මුල ඉඳ කියොත් එහෙම ස්වභාවයෙන්ම අපි නිදි යතු ඉඳි කොල්ලෝ වැගින් කරලා දානකොට අපි ඔළුවට වැටලා මැරෙන්නත් පුළුවන්. අමාරු වෙන්නත් පුළුවන්. ඒ උනි මතේ තියෙන අර්ථය. සෙල්ලම් පොලේ බරු තරඟෙට නොගනිල්ලා. නේ ඒවට තරඟ කරන්න කියොත් එහෙම අතේ තියෙන සුට්ටු දෙක ඉවරේ නැහැ. කෙනෙක් ඩක් නැහැ තරඟ කරන්න කියොත් සෙල්ලම් බඩු වල. සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගල්ලා. දැන් සෙල්ලම් කරන්න ගියොත් ලැබෙන ඵලයක් නැහැ කියලා දැනගන්න කියලා අනේ පැරණි කවියක ඒ කාර්ත්‍යයක් වෙන්නේ. ඔය විදියට. දැන් ඕක දහම් කවියක් නිසා. ඔය ඕක ගැඹුරු අර්ථයක් තියෙනවා. බල්ලන් බුරා එන කල පැන නොදුවල්ලා. දැන් බල්ලාට උපමා කළේ වතන මේ ආර්ය ධර්මයේ අහක් කරලා හිටන් හරයක් නැති කතා කියලා වැඩ කර නැති කිසි කතා කියමින් යම්කිසි බුද්ධිලෙක් ඒවා තර්කවාද නගමින් එනකොට ධර්මඥානී තියෙන අය පැනලා යන්නේ නැතුව අවංකව යථාර්ථයට පිළිතුරු දීලා ඒ මුලා කතාව ඔවුන්ගේ සමාජයෙන් දූෂණය නැති කළා දාන්නේ. ඒක තමයි පැනලා යන්නේ භාගය. කොල්ලන් ගසට අර ගස මුල නොසිටිලා. ඒ කියන්නේ වැඩ කර නැති මේ මොකුත් යමක් තේරුම් ගත්තේ නැති මිනිස්සු පගාවට පන්දවට අර වටේ මාර්ග ගිහලා ලොකු තැන් වලට ගිහිල්ලා. ඒ වගේම මිනිස්සු මුලා කරපුවාම ඒවට රැවටිලා මිනිස්සු පත් කරලා. කොල්ලෝ වාගේ ළමා ගති තියෙන, පහත් ගති තියෙන අය. අරිනා සතර ආනන්තරයේ තැන් වලට. පාර්ලිමේන්තුවේ එහෙම යවනවා. එයාට ගහවල ඉන්නවා වගේ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ කියමන් වලට යටත් වෙලා ඒගොල්ලන් ඉවර ගිනිකන් වදින්න ඉන්නවා හරි ಗುಣතරව පැත්ත කරලා. ඒ જાතියින් ඉන්න එපා කියනවා. එහෙම ඒවා කරන්න යන්න එපා. කොල්ලෝ ගස්සරින් ඉන්න එපා. ඒ කියන්නේ තැනක්දී ඒ සුසුසු මිනිහට තැනක් දෙන්න. නුසුසු මිනිහ නැත නුසුසු තැනට යවන්න එපා. එහෙම කරපුවාම සිද්ධ වෙන්නේ විනාශයක් වෙන එක. මලේ ගැඹුරු පැත්ත කොච්චර ගැඹුරක් තියෙනවා කියන්නේ. මේ සෙල්ලම් පොලේ බඩු තරඟෙන්න නෑ. මේ සෙල්ලම් බඩු කියන්නේ මොනවද? සෙල්ලම් කියන්නේ සෙලු ළමා වැඩ සෙල්ලම් වැඩ. හෙළුවෙන් දඟල පුංචි එවුන්ගේ වැඩ මොනවද තියෙන්නේ? ඒවා තමයි සෙලු ළමා වැඩ. ඒවා තමයි සෙල්ලම් වැඩ. සෙල්ලම් පොලේ බඩු කියන්නේ පුංචි ළමයි සෙල්ලම් කරන જાති හෙළුලා හෙළුවෙන් ඉන්නේ ළමයි සෙල්ලම් කරන මොට මනසක් තියෙන පුංචි එවුන්ගේ ලපටි මනසද උන්ට යමක් තේරුම් ගන්න බැරි නම් වැඩක නැති සෙල්ලම් කර කර ඉන්නවා. ඒ වගේ වේ බඩු වල තරම් කරන්න යන්න එපා. උඹලත් මේ හෙළු ළමයිගේ වැඩ කරන්න යන්නේ නැතුව බුද්ධිමත්ව නුවණකේ මිනිස් හැටින් හරයකදී වැඩ කරපළා කියන එක. සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගල්ලා. ඉතින් ඵලේ ලබන්න බෑ මාර්ගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ඔය සෙළු ළමා වැඩ කරන්න ගියා. මේ වැඩක් නැති ළමයිගේ සුන්දර ලෝකේ මවා ගන්න ගියාම නිවන් දකින්න යථාබෝධි ලබන්න ඵලයක් ලබන්න බෑ. ඉතින් මෙච්චර ගැඹුරු අර්ථයක් අර්ථ දෙකකින් ගලපලා දුන්නා. ලෞකික අර්ථයයි ලෝකෝත්තර අර්ථයයි. ඉතින් මේ වගේ තියෙන ඉස්තර කවි බොහෝ කොටම ඔය ගැමි කවි කියන ඒවා ඔක්කොම කර්මස්ථාන. බොහොම වැදගත් කර්මස්ථාන. ඒවෙන් තමයි ඒ අය ආරි මාර්ගයේ වැඩි වෙන්නේ. ඉතින් ඒවා කන්දේ গিදර දොර 9ක් සදාලා නින්දේ ඉඳ තදෑන යතුරු දමාලා බැන්දේ 900ක් වැල්ගෙන ගොතාලා මන්දේ යන්නේ අද තනියම දමාලා මේ කෙනෙක් ඒ කවිය කියන. මේ කන්දේ গিදර කියන්නේ කන්දගේ පංචස්කන්ධය කියන එක. කන්දේ গিදර කියන්නේ පංචස්කන්ධය. දොර 9ක් හදනවා කිව්වේ නව දොරක් හදනවා නේද? අනේ දොර නම් ඒ කියන්නේ නව දොරක් කියලා අපි ඇත්ත එක කන්දේක නාසය ආදි වශයෙන් වෙනම නව දොරක් ගැන පෙන්නනවා. ඉන්දර නින්දේ ඉඳ තදෑනේ අතුරු දමාලා. ඒ කියන්නේ ඇට කොටු එකතු කරලා, හිර කරලා, බැඳලා, සද කරලා මේ කය ඇතුළේ හදලා තියෙන ආකාරය. ගෝල පුහුර සංදි ඒ ආදි වශයෙන් එක එකකින් එකට ඇට කොටු ඇතුළේ තව ඇට කොටු මුට්ටු වෙලා තදෑනේ අතුරු දාලා නින්දේ ඉඳ හදුවා කියන්නේ කරදරයන් දින්ද හදුවා. බැන්දේ 900ක් වැල්ගෙන බද 900ක් නහර වැල් වලින් මේවා හිර කරලා ඇතුළේ බැඳලා තියෙන්නේ. මේ වස්තු වලට ඇතුළේ. ඉතින් ඔහොම හදුවේ දාලා මන්දේ යන්නේ අද තනියම ළඟ වරනහම ඔක තනියෙන් දාලා මොකදද යන්නේ ඔක අලියන්නේ ඇහිටි. මම මම කිය කිය දඟල දඟල ඉතින් ඔක අල්ලගෙන ඉන්නේ නේද හදාට. මොකද ආසාලේ යන්නේ කියලා. අනිකේ නැහ කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. දැන් කපංචස් කන්දේ නැවති මේ ගේ හදපු. නයි දෙය කියලා කිව්වේ තෘෂ්ණාව. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. දිරණ ගෙවල් නුඹ කුමටද හදාන්නේ? අන්නේ ධර්මයේ කියලා දෙනවා. මේ වගේ මේ හදන හදන දේ දිරි දිර යන්නේ මේ ශරීරේ නැවති ගෙවල්. මොකටද උඹලා හදාන්නේ? වින්දේ කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ දිරණ ගෙවල් නුඹ කුමටද හදාන්නේ? ගයක් අර ගයක් නොතනා ඉදින්නේ. දැන් මේ මස්ලේ කය අතරනහම ආයි කයක් හැදෙන්නේ වැඩ කරගන්න දෙපා. ගෙන් ගිය දාර ගේ ගිනිලා තිබලන්. මේක දාලා ගියහම මේක පුච්චලා දාන අවශ්‍යක් මේක වැඩක් ඇති එකක් නෙමෙයි. හරයක් නැති එක. ඕක දැනගෙන මතු අනාගේ දිරත් ඕවත් ගුණ ගුරුවා හදන්න නැතුව ඉඳ දැනගන්න. දැන් මේවා කොයිතරම් ගැඹුරු කවිද මේවා. මෙයා මේ නිකන් ආවර කියලාද පරමිටි කියලා අයින් කරපු කවි. නැවත අපි බුද්ධ ධර්මයේ උතුම් කර්මස්ථාන. මේවා තමයි අපි ආර්ය නිවන් දැක මාර්ගය. මෙච්චර වටිනා දේවල් අද විනාශ කරලා දාලා තියෙන්නේ. ඔන්න බබෝ ඇටින්නියා ළමයි නරිවෙතුවේ. ගල් අරණේ සිටින්නියා, ගලින් ගලට පනින්නියා, බඹුට බයේ දුවන්නියා. දැන් ඔන්න බබෝ ඇටිනේ පුංචි ළමයාටම පුංචි කල්මේ ඇට මට තියෙනවා මට තියෙනවා කිය එක ඉන්නගෙන තමයි ඇටි දැන ඉන්නේ තමයි ඇටින්නී කියන්නේ. ඇටි දැන ඉන්නවා කියන එකයි. එයාගේ හැම වෙලෙම ඇටි දැනක ඉන්නගෙන. මට මේ මේවා තියෙනවා. මට මේ මේ දේවල් තියෙනවා. කියන්නේ මේ ලෝකේ බදාගෙන ඉන්නගෙන. ගල් අරණේ සිටින්නේ. මෙයා ඉන්නේ හොඳ දෙනක නෙමෙයි. මම මට තියෙනවා කියලා අහංකාරකමෙන් ලොක්කමෙන් ඉන්නේ කියලා ඉන්නේ ගල් අරණේ. ඒ කියන්නේ මහා කැලෑවක වගේ අර අඳුරක් වැටෙනවා මේ අවිද්‍යාව අඳුරේ වැහිලා ඉන්නේ. තද වෙලා ඉන්නේ හිත ඇතුලේ තද වෙලා ඉන්නේ ගල් අරණ කියන්නේ ඒක. ගලින් ගලට පනින්නේ. එයා අර අඳුරු පැත්තට ගිහිල්ලා අඳුරු වනාන්තරේ වනායි වනේට පනිනවා වගේ. ඒ ලෝකේ ඉපදෙන තැන් වලින් ඒ තැන් තියෙන තිරිසංභාවයෙන් තිරිසංභාවයට පනිනවා මිසක් යහපත් පැත්තට එන්න බෑ. බඹුට බයේ දුවන්නේ. බබු කියලා කිව්වේ බ්‍රහ්ම කිව්වේ බුදුරණාහන්සේ. දැන් බුදුරණාහන්සේගේ ධර්මයේ දැකතන ඔය ඔක්කොම අන්ධකාරයෙන් ඒකට බය ගන්න දුවනවා. බුද්ධ ආලෝකයෙන් දිනනවා. ඒ කියන්නේ ඊයේ වෙරිදා තවත් විශේෂ කවියක් මේ අවේක කරුවල 1500 කි අඹ රුකේ. ඒ අඹ රුකේ පළගන්නේ අඹ දෙක. ඒ අඹ දෙකේ පණුවන්නේ තුඩු සැතකි. තෝරන කෙනෙකි අඹ හතරේකි නැටි අටකි. දැන් මේ ඉතරදි විච දහම් කවිය. දැන් බාන් ගා කිව්වොත් එහෙනම් කොයි තරම් ගැඹුරුද?
අය 500 පොතේ
තියෙන. ඔව්. අපි අර්ථය දාලා නැති වෙයි පොතේ. ඒකයි මෙවල ඔක්කොම එකල කරලා පස්සේ අපි මහත්තයරේ මේක එවලා මහත්තයා වරිය කෝල් එකක් දුන්නා. මේක අර්ථය මොකද්ද? මේ කරුවල 1500 කියන්නේ කරුවල කියේ මොනවද? කෙලෙස් වල. කෙලෙස් 1500 කියන්නේ කෙලෙස් 1500. කෙලෙස් 1500 කියන්නේ අඹරුක කියලා කියේ ශරීරේ. යම් කිසි මිනිසියෙක් ඉන්නවා නම් මේ ඒතර කෙලෙස් 1500 කින් යුද්ධව ඉන්න බුද්ධයා වෙන්න තමයි කරුවල 1500 කේ අඹරුක. ඒ අඹරුකේ පළගන්නේ අඹ දෙකකි. නාම රූප දෙක තමයි ඒ දෙකේ ඵලය. ඒක අයිතුලින් හටගන්නේ නාම රූප දෙක. ඒ අඹ දෙකේ පණුවන්නේ තුඩු සැටකේ. පණුව කියලා කිව්වේ මේකෙ මේ පංචේන්ද්‍රියන් මුල් කරගෙන ඒ වගේම මනේන්ද්‍රියත් එක්කලා මේ ඉන්ද්‍රිය පහ තමයි මේකේ ඉන්න පණුව කියන්නේ. ඉතින් ඒකකට දස අකුසලයන්ගෙන් 10 ගානේ කාණගාතීට ඇහැරමුණු කරනවා, අදත්තාදානෙට, කාමීත්‍යාචාරයට, මුසාවාදයට, කිසුනාවාදයට මේ හැමදේට ඇහිං යම් කිසි ආකාර අරමුණු කිරීමක් තියෙනවා. එයා තමයි ඇහැට තුඩු 10ක්. පණුවගේ තුඩු 10යි. පණුව කෑවා වගේ වෙන්නේ විනාශ වෙන්නේ ඒක. ඉතින් ගහ විනාශ වෙනවා වගේ දස අකුසලෙට වැස්ස ගාව විනාශ වෙනවා. ඇහෙන් දස අකුසලයක්, කනෙන් දස අකුසලයක්, නාහෙන් දස අකුසලෙට, දිවෙන් දස අකුසලෙට, කයෙන් දස අකුසලෙට, මනෙන් දස අකුසලෙට. යන්තරමක් යොමු කරන නම් අරමුණු කරනවා නම් තුඩු 60ක් එනවා 10යිට, ඉන්ද්‍රිය 6යි. මේ තමයි පණුවගේ තුඩු 60. මේ තෝරන කෙනෙකි අඹ 4කි නැටි 8කි. අඹ 4 කියලා කිව්වේ අපි ගන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල හතර. මේ තමයි අපි ලබන තියෙන අභහත. මේක ගන්න තියෙන ඇටියට මොකද? ආර්යසත්‍යයික මාර්ගය. ඉතින් ආර්යසත්‍යයික මාර්ගය අනුගමනය කරලා මේ ඵල හතර ලබා ගත්තාම අර කෙලෙස් 1500කින් යුත්වන්නා වූ හැමතැනම අරමුණු කරන්නා වූ මේ සත් ඉන්ද්‍රිය ගෝචරින් මේ ලෝකේ අරමුණු කරමින් යන පණුවන් එක කහන ගමන ඉවරයි සතර ගමේ නිදහස් වෙනවා. ඉතින් මේකෙන් තමයි තෝරගන්නේ. ඉතින් මේ වගේ මේ කවි හරිය ගැඹුරුයි. කොයිතරම් දහම් දැනුමක් තිබිරද මේ වගේ අර්ථ ගන්න. ඒකේ වගේ ඉතින් අම්බලමේ පිනාපින්ද අම්බලම කියලා කිව්වද අපි ඉන්නේ මේ අම්බලම. මේ කය අම්බලමක් වගේ. මේක තමයි මේ පිනවන්නේ. ඇහෙන් පිනවනවා, කනෙන් පිනවනවා, නාසයෙන් පිනවනවා, දිවෙන් පිනවනවා, කයෙන් පිනවනවා. පංචකාමයන්ගේ පිනෝ පිනෝ වෙන ඔරිණා පිනා. මේ තමයි අම්බලමේ පිනා කියන්නේ. වළංකඩක් ගිනාගෙන. දැන් මෙයාත් නාම රූප කියන කඩ ගිනාවා. මේක තමයි වළංකඩ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක කඩ වැඳගෙන ඉනවා. ඒ අතින් ගත්තා තරාර. ඒක විදිහේ ගුණාග ගුණාගෙන ගෞතම නායක කියන එක තමයි ගුණා කියන වචනේ හෙටි කරලා ගත්තේ. ඒක විඳ කියන්නේ ඒ අවිද්‍යාව තෘෂ්ණා දෙක බුදු පියාණන් හදේ විඳ හැටිය. ඒකට මට hina hina. ඒකට මට හරිම සන්තෝෂයි. ඉතින් දැන් මේ අවිද්‍යාව තෘෂ්ණා වලංග වෙන් අරන් ආපු මේ වලංග හද විඳලා දැම්මම නම් අද මේ හිස් ගමන ඉවරයි. මේක වාගේ ඒ වගේ ඒ අර්ථ තියෙන හැමයි. හරිම වැදගත් අර්ථ තියෙන එකයි ඔක්කොම තියෙන්නේ දහම් අර්ථ. ඔය ඒ ගමයි හැම එකම තියෙනවා ඉතින් ඔයගේ ගැඹුරු දහම් හැඟෙන්න. ඔව් මේ කරණීය මෙතර සූත්‍රය සඳහන් මේ සූජූච ගුණේ ඒ අයුරින්ම වර්තමාන සමාජය තුළ ක්‍රියාත්මක කළ නොහැකි බව වෙන්නේ. දැන් මේ ಗುಣ තියෙන්නේ මේ සමාජයට දෙන්න නෙමෙයි. දැන් මම ඒකයි මුලදී කිව්වේ මේ බුදුබණ තියෙන්නේ මේ සමාජයේ අනිකායට දෙන්න, අනිකාය හදන්න පොදු කරන්න නෙමෙයි. තම තමන්ට නිවන් දකින්න. දැන් මේක දැනගත්තේ නැතුවමයි මේ වැඩේ වරදින්නේ. මොකද අපි හදන්නේ හැම වෙලේම මේ ඔක්කොම ಗುಣ ටික මිනිස්සුන්ට බෙදන්න. මේ ಗುಣ බෙදන්න පුළුවන්. එක එකනා තම තමන්ගේ බුද්ධිලික මානසිකත්වයේ තුන් ධර්මාභෝධයෙන් ලබාගත යුතු ಗುಣ කොහොමද කෙනෙකුට දෙන්නේ? කෙනෙක් කොහොමද දෙන්නේපත් කරන්නේ? තම තමන් පත්විය යුතුයි. තම තමන්ගේ නැන පමණට. මේ ඕක දන්නේ නැති අය මේවා බෙදන්න යනවා. දැන් මනාසී ඉදිවන ගුණයක් තියෙනවා. දැන් සූජූජ කියන්නේ සූ කියන්නේ සුවේ. සුවේ කරා ඉදි වෙනවා. සුවේ කියන්නේ නිවන. නිවන කරා අවංකත්වයෙන් පිහිටනවා නම් නිවනට හේතුකාරකව. ඒ ගුණයට කියන සූජූජ ගුණය. මේ නිවන කරා අවංකත්වයෙන් පිහිටන්න නම් ධර්මයේ දේශනා කරපු ධර්මයේ අහලා. ඒ ධර්ම ශ්‍රවණය කළ ඥානවන්තෝ යම් කෙනෙක් නුවණින් මෙනෙහි කරලා තේරුම් ගත්ත කෙනෙකුද ඔහුට පුළුවන් ඒ නුවණ පිළිලා නිවන් දකින්න. ඉතින් මේක සමාජයේ බෙදන්නේ කොහොමද? මේ සමාජයේ බෙදන්නේ කොහොමද? දැන් අපිට හුඟක් වෙලා තියෙන්නේ මේ බණ සමාජයේ දින්ද යනවා මේ මේ අලපයිපු බෙදන්නේ. කාල් මේ සිල්ලර පහේ බෙදන්නේ නැහැ කරන්න යනවා. මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒව නම් පුළුවන්. මෙල්ල කරලා ගන්න හදලා අඩි වැඩි නොකර දින ක්‍රම හදා ගන්න පුළුවන්. දැන් ඒ වගේම බුදුදහම නම් ඒ જાති එකක් නෙමෙයි. නමුත් අද හදන්නේ අලපරිපු බෙදෙන ක්‍රමයට බෙදන්නේ. මේක එහෙම දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ නිසා අපිට කෑ ගහලා වැඩක් නැහැ. ලඩීස්වර යන ගෑන මේ ගමහ වටේ දුර වැඩක් නැහැ. වරිලාද බණ කියනවා අහන්න කියලා. මේ ටික හොඳටම ඇති ඇහෙනවා නම් ඇහෙන්නේ. හැදක්ම සිය ගණන් ඇතින් නැටත් ඇහිලා තියෙනවා. අල්ලපු වැටේ ඉන්නේ කාටම ඇහෙන්නේ නැහැ. මොනවා කරන්නද? ඉතින් ඒක හොඳට පැහැදිලිව පේනවනේ වෙනසක් තියෙනවා. ආරංචි මාත්‍රියට ඇහිච්චායි එනවා දැනගත්තා එනවා. උදේ ඉඳන් රෑ වෙනකන් ලඩීස්වර අවුරුද්දක් කෑ ගහුවත් වටේ එකේ කියන්නේ. මොනවා කරන්නේ? උන්ට බැලන වැඩක් නැහැ. ඒ උන්ගේ මලේ මොලේ ඉච්චරයි. ඒ උන් දකිලි වෙන වැද්දා. ඉන් දහම් දකින් නැති අය ගහයි. ඉන් බුදුරයන් වහන්සේ ඒ වගේ අවස්ථාවල හරි එක අවස්ථාවක 100 ගානක් ඉන්න තියෙන බණහන් 10000 ගානක් ඉන්න ඇති. 60 යොදුන් 16 අතර වෙහෙල මගේ ගෙවලා ගියයි කියනවා එක්තරා අවස්ථාවක එක ගමකට දානියකට. දානි ගන්න නැතුව මේ දේශන අනුමෝදනා වන දේශනා කරන්න නැතුව උන්වහන්සේ සද්ද නැතුව ඉන්නවා තව බොහෝ වෙලා. ඒ රාජ බණෝට එකෙනෙක් හරක් හොයන්න ගිහිල්ලා ඉතින් බඩගින්න ඇවිද විදහර වනහන ඉඳගත්. උදේ ගිය ගමන් උදේ කන්නේ නැතුව හරක් හොයන්න ගිහිල්ලා හරක් හම්බුනේ ඉන්නේ. බොහොම වෙහෙසෙන් ඇවිල්ලා කොහොම හරි වනහන්න ඕනේ කියලා ඉඳගත්. ඒ පරි ඉදිරිච්ච දෙයක් තියෙනවා නේද කණ්ඩ බොන්න දෙන්න කියලා කණ්ඩ බොන්නක් දෙන්න එකන් නිහඬ වෙලා ඉඳලා කණ්ඩ බොන්න ඉඳ කතර පස්සේ බණ කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් වුණා මේ එක බුද්ධිලියෙක් වෙනුවෙන් මෙච්චර වෙහෙස වෙලා බලා ඉඳලා. ඒ වෙන කාලා බී දැනගුණත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා නොකර හිටියා මෙච්චර සෙනග ඉඳලා මොකද මේ කියේ. මගනි යෝ කෑරේ ඇහුවා. මහණෙනි මේ යදුන් 1000ක් මන් දුර ගෙවලා ගිය ඔය මිනිස්සයා හින්දාමයි. ඔතන හිටියේ ධර්මාපදීර ඔච්චරයි. ඉන් ඊයර බණ කියන්නේ මං කාට බණ කියන්නේ? පියායන කන් හිටියේ ඒකයි කියේ. අන්තිම කාලේ කොච්චර බණ ඇහුවත් අහලා තේරුම් ගන්න නැහැ අඩු වුණා. මොකද මුලදී අහන අය ඔක්කොම ඒ වැඳගෙන ඉවරයි. ඉතුරු වෙච්ච රුළු වල තමයි පස්සේ බණ කියන්න උනේ. ඉන් ඊයර බණ කියන්න ගියාම ඉතින් ස්ත්‍රීටික ඔය කියන්න උනේ මොකද? ඉතුරු වෙච්ච හැ බුදුරණන් හන්දේ පේනවා මුන්ට කොච්චර බණ කිව්වා තේරෙන්නේ නැති විදිහම ඉතුරු වෙලා ඉන්නේ. ඔය ආසේ කවුරු හරි එක්කෙනෙක් කියනවා එයා හොයාගෙන ගිහිල්ලා ගියේ ඒකලෝ දේරගත්තා. ඉන්නේ මුළු ලෝකයේ ධර්මයේ දෙන්න බෑ. එහෙම දෙන්න ක්‍රමයක් නැහැ. තම තමන්ගේ නුවණින් තම තමන් ධර්මය අහලා ගෝචර කරගත්තොත් ඔබට මේ වටිනාකම තියෙනවා. එහෙම මිසක් මේවා කාටවත් බලෙන් මේ සමාජයට දෙනවා කියන බණ එහෙම එකක් බුදුදහමේ නැහැ. සමාජයට බණ කියන කිව්වොත් එහෙම බණ කියන එකට ගැලපෙන්නේ නැහැ. බණ කියන ධම්ම රටාවල් ටිකක් තියෙනවා, ඒකත් අදිෂ්ඨාන කරගන්න ඕනේ. අපි දැන් ගුවන් විදුලියක බණ කිව්වත් මම මේ ධර්ම දේශනා කරන්නේ ධර්ම අවබෝධ කරගන්න ඉන්නේ ගරු පිරිසටයි කියන අදිෂ්ඨානයක් තියෙනවා බණ කියන්නේ. නැන්න ධර්ම දේශකයන්ට දොස් කියනවා, සිරි පුදාගෙන ඉන්නවනම් අත්බැඳගෙන පපු අත්බැඳගෙන මහේ සාකි දීලාගෙන ඉන්නවනම් ඔළුවේ මේ ඊට වහගෙන ඉන්නවනම් අගිලන්න මෙයාට බණ කියන්න එපා කියනවා. ලොකුකමට ඉන්නවනම් අල් කකුල් උසගෙන අත් උසගෙන කාර සාමාන්‍ය මහේ සාකි දීලා එයාට බණ කියන්න එපා කියනවා. ධර්ම දේශනා කරන්න එක ධර්මෙත් නේ ගරුවා. එහෙම බණ තේරෙන්නේ නැහැ. ධර්ම ගරුත්වෙන් බණ අහන අයට පමණක් ධර්ම දේශනා කරන්න කියනවා. ඉතින් එහෙම කියද්දී අපි දැන් හදන්නේ මේ හැමදේම හරක් මරණයට බණ කියන්න යනවා නේද? ගුරු කුකුල මරණයට බණ කියන්න යනවා. ඒයට හික්මවන්න යනවා. නීති පන වල බණ කියන්න යනවා. ධර්මයේ නීතියෙන් හඳුරවන්න යනවා. මේ කාගේ බණක්ද? කාය ක්‍රමයක්ද? බුදුරණන් වහන්සේට බැරි වෙච්ච දේ බුදුරණන් වහන්සේ බුලංගනා ඔක්කොම එළිය දීලා ඉවරයි. ඔය ක්‍රමෝලිය. උන්වහන්සේ පුළුවන් ඉහෙළම ක්‍රමේ තමයි ලෝකයේ ධර්ම දේශනාවේ දිදුන්නේ. ඔයිට වඩා ක්‍රමයක් තිබුණා නම් එහේ බුදුරණන්